සාදු. දෙදහස් විස්ස වසරේ අටවෙනි මාසේ දෙවෙනිදා භාවනා වැඩසටහන, විදර්ශනා භාවනා වැඩසටහන. හොඳින් කරුණු සිතා බැලීමෙහි අවධිය ධර්මශ්‍රවණය ආරම්භයේදීම පටන් ගත යුතු කාරණයක්. හොඳට අවධියෙන් සිහියෙන් අහගෙන ඉන්න ඕන. ඒවා විමසා බලා කරුණවල තියෙන යථා භූත తত্ত্বය, යථා తত্ত্বය හොඳට තේරුම් ගන්න ඕන. අන්න එවිටයි අපිට යමක් අප තුලින් අවබෝධ වෙන්නේ, තමා තුලින් අවබෝධ වෙන්නේ එවිටයි. එහෙම නැත්නම් එතෙක් ඒක පිට දැනුමක් බවට සීමා වෙනවා. ඒ නිසා හොඳ සම්මර්ෂණ ඥානයකින් ධර්ම ශ්‍රවණය කරන හැටියට අපි සියලුම පින්නතුන්ට අපි දැනුම් දෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ලෝකෝත්තරත්වයක්, ලෞකිකත්වයක් නොවේ. මොකද්ද මේ ලෝකෝත්තරත්වය? දැන් ඔන්න සම්මර්ෂණේ ආරම්භ වෙනවා. මොකක්ද මේ ලෝකෝත්තරත්වය? ලෝකය නම් බඹයක් පමණ ශරීරය තුල පනවා ඇති බැවින්, බඹයක් පමණ ශරීරය තුල අන්තර්ගත නොවන යමක් වේද? අන්න ඒ තමයි ලෝකෝත්තර. බඹයක් පමණ ශරීරය ඇතුලේ කායික වශයෙන් හෝ මානසික වශයෙන් හෝ සඳහන් කළ හැකි යමක් වේද? ය ලෞකිකත්වය. එහෙනම් ලෝතර බුදු කෙනෙක් මේ බඹයක් පමණ ශරීරයක් තුළ නැති දෙයක් සොයාගත්තා. ඒ තමයි නිර්වාණය. එහෙමනම් පින්නතුනේ ඔබේ චින්තනයේ ඇතුලේ නිර්වාණය නැහැ. ඔබේ දෘෂ්ටිය ඇතුලේ නිර්වාණය නැහැ. ඔබේ මතවාද සංකල්පවල නිර්වාණය නැහැ. එහෙනම් ඔබ කොහෙන්ද ඒක ගවේෂණය කරන්න ඕන? ලෝකෝත්තර ගවේෂණයක් අවශ්‍යයි නිර්වාණය සාගන්න. එහෙනම් මෙන්න මේ පටලැවීම ලියාගත්තොත් ඔබට ඉතාම ලේසි. මනුස්සයෙක් ක්ලේයට මස් නහර දිය වෙනකන් තමන්ගේ සංකල්පය ඇතුලේ නිර්වාණය හෙව්වට හොයාගන්න පුළුවන් කමක් නැහැ. ඉෂිවරු මහ යෝගීන් දිග රැවුල් දිග කෙස් තියෙන කෙස් පැසුණු බොහෝ කල් ජීවත් වෙන මේ මහා ඉෂිවරුන් පවා මේ පංචස්කන්ධයේ ඇතුලේ නිර්වාණය සෙව්වා. හොයාගන්න බැරි වුණා. ඒ වගේම මේ සිතෙහි තියෙන ස්වභාවයන් අතර නිර්වාණය සෙව්වා. සොයාගන්න බැරි වුණා. අපේ ගෞතම බුදුහාමුදුරුව විතරයි මේ පංචස්කන්ධයෙන් එළියට ගිහිල්ලා මේ නිර්වාණය සොයාගත්තේ. ඉතින් එළියට ගියේ කොහොමද? පංචස්කන්ධේ මුල් කරගන්න නැතුව කියන එක ඒක ලොකු ප්‍රශ්නයක්. ඒක තමයි මෙතන තියෙන විස්මිත ස්වභාවය, අද්භූත ආශ්චර්ය ස්වභාවය. ඒකයි අපිටත් එළියට ගිහින් බලන්න පුළුවන්. හැබැයි ඇතුලේ තියෙන සංඥාවෙන්ම, ඒ බැලිල්ල නෙමෙයි. මෙතන මේ කය සංසිඳවලා, හිත සංසිඳවලා, සංසුන් කළා, එහෙම නැත්නම් සංවර කළා, තව වචන පාවිච්චි කරොත් නිරෝධ කළා, එහෙම නැත්නම් නිර්වාණ බවට පත් කළා, බැඳීම් නැති කළා. එළියට ගියේ බැඳීම් ගොඩක් එක්ක නෙමෙයි එළියට ගියේ. ඉතින් මොක්ෂයේ සංකල්පයකින් දෘෂ්ටියකින් ලබන්න වෙරදරන ලෝකයේ දෘෂ්ටියකින් සංකල්පයකින් ආගමකින් මේ ලෝක සත්‍ය අවබෝධ කරගන්න බෑ. මේ ලෝකේ ආගමක් තියෙනවා, ධර්මයක් තියෙනවා. ඒ ධර්මය ලාංඡන වලින් බෙදිච්ච, පාට වලින් බෙදිච්ච, සංස්කෘතික න්‍යායන් වලින් බෙදිච්ච ස්වභාවයක් නෑ. ඒ තමයි ස්වභාව ධර්ම. මිනිස්සු මොන ආගම් අදහුවත් මිනිස්සුන්ට පළ දෙන්නේ අවසානයේ ස්වභාව ධර්ම. ඵල හෝ නිෂ්ඵල වෙන්නේ ස්වභාව ධර්මයේ තුලින්. ස්වභාව ධර්ම ඉක්මවන්නට පුළුවන් ආගමක් මේ ලෝකේ නැහැ. ස්වභාව ධර්මට අභියෝග කළ හැකි ආගමක් නැහැ. එනිසා මේ ලෝකයේ තියෙන විශ්වීය මහා බලය, මහා ශක්තිය ස්වභාව ධර්ම. සමහර විටක පෙර ශාස්ත්‍රවරු කියන්නේ ඇත්තෙත් මහා බලගත් දෙවියන් හැටියට සඳහන් කරන්න ඇත්තෙත් මේ හැමතැනම දෙවියන් වැඩ සිටිනවා කියන එකෙන් අර්ථවත් කරන්න ඇත්තෙත් සමහර විට මේ ස්වභාව ධර්මයේ වෙන්නේ නැති. එහෙම වුණා නම් ඒක හරි. ඒක තමයි සත්‍ය. ඒක තමයි සත්‍ය. එහෙසම් පුජ්‍යලේ කරගන්න නැතුව ස්වභාව ධර්මයක් මේ හැටියට ගත්තනම් මේ දෙවියන් හැටියට ඒක තමයි සත්‍ය. ඒ කියන්නේ දෙවියෙක් කියලා මතක් කරපු ගමන් කාට හරි කියන්නේ ඇස් දෙකුයි කන් දෙකුයි තියෙන. ඕ කඳුකුයි බඩකුයි තියෙන තත්ත්වයක්. නෑ මිනිස්සු ඒ කාලේ එහෙම කඳක් බඩක් තියෙන දේවල් වලට විතරක් නෙමෙයි කඳක් බඩක් නැති දේවල් වලටත් මේ දේව කියන වචනේ පාවිච්චි කරා. දැන් වලාහක දෙවියෝ. වලාහක දෙවියෝ කියලා කියන්නේ වලාකුළු වලට මිනිස්සු කිව්ව දෙවිවරු කියලා. එවනම් ස්වභාව ධර්මයකට කියලා දෙන්නේ වාදෙයියෝ. දැන් එතකොට මහී කාන්තාව කියලා කිව්වහම එයා ගෑණියෙක්ද? නෑ නේ. එතකොට මේ වහරේ වචනයෙන් පාවිච්චි කරත් ඒවා ස්ත්‍රීලිංග පුරුෂලිංග බෙදිලා තිබුණත් නමුත් ඒවයි ග්‍රාම්‍ය වන්නේ අර්ථවත් වන්නේ එකම ස්වභාව ධර්මයක් පමණයි කියලා මෝඩකම් මතහැර දාලා ලෝකසෝක සත්‍යය සියලු දෙනාම දැනගත යුතුයි. එහෙමනම් අන්නේ ස්වභාව ධර්මය හඳුනා ගන්න ඕන. තමන් ස්වභාවයට පත් වෙලා අන්න එවිටයි ඔබ ස්වභාවිකත්වයේ අත්විඳින්නේ. ස්වභාව ධර්මයේ හඳුනාගත යුත්තේ තමා විසින් නොවේ. ඔබ දැන් ස්වභාව ධර්මයේ හඳුනාගන්නේ ඔබද? තවම මලක ලස්සන දකින්නේ ඔබද? ඔබ දකින්නවා කියන තැන ඔබ ඉන්නවා නම් ඔබ මල නෙමෙයි දකින්නේ. ඔබේ ඇහි දෙන දේ ඔබ දකින්නේ. මල සම්පූර්ණයෙන් දකින්නේ. ගහකොළ දෙස ඔබ කියන මම කියන න්‍යාය තුල ඉඳලා දකින්නකම් ඔබට ඒ ගහ සම්පූර්ණයෙන් පෙනෙන්නේ නැහැ. ඔබට පේන්නේ ඔබ ඒ ගහ නිර්මාණය කරගත්ත දේ. ඔබේ මමත්වයේ තුල ඉඳලා ඔබ මිනිසෙක් දිහා බලද්දී ඒ මිනිස්යා නොවේ ඔබට පේන්නේ ඔබ තුල තිබෙන නිර්මාණ. ඒ මිනිස්යා සම්පූර්ණයෙන් පේන්නේ නැහැ. ඒකනේ කියන පින්නතුනේ දේවදත්ත බුදුන් දැක්කේ නැහැ කියලා. ළඟ ඉද්දි දැක්කේ නැහැ. ගොඩාක් අය හිටියා. ඉන්දියාවේ බොහෝ අය හිටියා. නිවන් දැක්කේ නැහැ. බුදුන් දැක්කේ නැහැ. ලඟින් වැඩිය දැක්කේ නැහැ. ඇයි දැක්කේ නැත්තේ? ඔවුන් දකින්නේ ඔවුන්ගේ ඇතුලේ ඉන්න කල්පිතය. අද මේ ශාන්ත බුදුපිළිම වහන්සේ දිහා බවා වෛරයෙන් ලෝකයේ බලන්න යම් යම් ආගමිකයෝ පුරුදු වෙලා තියෙනවා. කිසිම ආයුධයක් නැහැ. දණ්ඩක් මුගුරක් අතේ නැහැ. බොහෝම අහිංසක ලෙස වැඩ ඉන්න ඒ පිළිම වහන්සේලා පවා කඩල විනාශ කරලා දානවා. මිත්‍යා දෘෂ්ටිය බලවත් ඔළුවට දැම්මා අසූචි. ඒ අසූචි වලින් මේ ශාන්ත පිළිමේ දිහා බව ඔවුන් බලනවා. ඊට පස්සේ ඔවුන්ට ඒ ශාන්ත පිළිමය පේනෝ යකෙක් වගේ. ඇයි? ඔවුන්ගේ ඔළුවට දාලා තියෙන අසූචි කන්දරාව ඔවුන්ට ඉවත් කරගන්න බැරි නිසා. ඒව කරන්නේ පූජකයෝ. පූජකයෝ කියන නාමය ගත්ත ත්‍රස්තවාදී. එහෙනම් මේ ලෝකේ දෘෂ්ටි ඔබන උදවිය, මනුෂ්‍යයාගේ මොළය විනාශ කරන උදවිය සිටිනවා පූජකයෝ නාමයෙන්. ඔවුන් ඉතාම කුරිරුයි, දරුණුයි, ත්‍රස්තවාදී. ඔවුන් බොහොම බලවත්. ඔවුන්ට ධනය තියෙනවා, අවි තියෙනවා, බොහොම සැරපරස බවක් තියෙනවා. එනිසා සත්පුරුෂයෝට පව් කරන්න බෑ. බලය නෑ, ලොකු ධනය නෑ. හැබැයි එක දෙයක් තියෙනවා, මහා බලගත් අවියක්. ඒ තමයි ප්‍රඥාවිය. අනේ ප්‍රඥාවියෙන් නානා උපායෙහි නර ධම්මේ ධමේ සච කියන විදියට මේ මෝඩ සත්වයා දමනය කළ යුතුයි, පාලනය කළ යුතුයි. ඒක හොඳට දැනගන්න ඕන. නැත්තම් ඉතින් අපි මක් කරන්නද කියලා නිකන් ඉඳලා හරියන්නේ නැහැ. ඒ ලෝකය පරාජ කරන්න පුළුවන්කම තියෙන මිත්‍යා දෘෂ්ටික ලෝකය ධර්මඥානය තමා තුළ පහළ කර ගැනීමෙන් පමණයි. මේ රට මහා බෞද්ධ දර්ශනයකින් හැබි, ඥානයකින් හැබි මිනිසුන් බවට පත්වෙන්න ඕනනේ. පන්සල් තියෙන තරමට, හාමුදුරුවරු ඉස්කෝලවල උගන්වන තරමට, දහම් පාසල් තියෙන තරමට තිබුණානේ. මේවයින් හරි දේ ගියා නම් කුළු මහත් රටම, බෞද්ධ සමාජයේම මහා ප්‍රඥා ගෝචර මිනිස්සු ඉන්න සමාජයක්. නමුත් වැරදි අධ්‍යාපනයක් ලැබිලා ආයියා වැරදි දෙයක් ඒ ළමයින්ට හරි දෙයක් නොවන දෙයක් කියලා දුන්නට කවදාවත් මහා ප්‍රඥා ගෝචර සමාජයක්, මේ ප්‍රඥාවන්ත සමාජයක් බවට පත් වෙන්නේ නැහැ. ඔවුන් සියලුම දෙනා ඒ අන්ධ ක්‍රමවේදය තුල යනවා. ඒ නිසා යංගිසි දරුවෙක් කවමදාකවත් තමන්ගේ අධ්‍යාපනය පාසලට, හාමුදුරුවෝ පිරිවෙනට කොටු කරන්න එපා. කොටු කළොත් විනාසයි. ඔබේ අධ්‍යාපනයේ ලිමිටඩ් ඇති කරන්නේ. එහෙමනම් අධ්‍යාපන දෙපාර්තමේන්තුව. ඒ නිසා කිසි විටක ඔබේ අධ්‍යාපනයට සීමා පනවන්නට ලෝකෙ කිසිම කෙනෙකුට ඉඩ නොතබන්න. සදාතනිකවම උපතේ සිට මරණය දක්වාම ඔබ මේ ජීවත් වන පෘථුවිය, මේ විශ්වය ඔබට විශ්වවිද්‍යාලයක්. ඒ කියන්නේ ඔබ හැමදාම ශිෂ්‍යෙක්. ඒ වගේම ඔබ හැමදාම ගුරුවරයෙක් කාට හෝ. එසේ සිතන්න, එසේ තේරුම් ගන්න. ඔබ ඔබගේ සිර කූඩුවෙන්, ඔබ ඔබගේ කූඩුවෙන්, ඔබ බැඳලා තියෙන ඔය යදම් වලින් නිදහස් වෙලා ඇවිල්ලා මේ ලෝකෙ දකින්න. ඒ නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ චින්තනයෙන් නොවන බවත්, චින්තනය ඉක්මවීමෙන් බවත් හොඳින් මතක තබා ගන්න. දෘෂ්ටියෙන් නොවන බවත්, දෘෂ්ටිය ඉක්මවීමෙන් බවත් හොඳට මතක තබා ගන්න. නැත්නම් මේ ලෝකෙ නිදහස් වීම සඳහා චින්තනයේ අතර සටනක් ඇති කර ගන්න. මේව නරකයි කියලා වෙන් කරගෙන නරකත් එක්ක ගැටි ගැටි ඉන්න එක, ඒක තමයි චින්තනය තුලින් යා නිවන් දකින්න හදන විදිය. නමුත් කවදාවත් චින්තනයෙන් චින්තනය පරාද කරලා නිවන් දකින්න බෑ. සත්‍ය අවබෝධ කරගන්න බෑ. සංකල්පයෙන් සංකල්පේ පරාද කරලා නිවන් දකින්න බෑ. හිත ඇතුලේ තියෙන හොඳම සංකල්පය ගත්තත් පින්නතුනේ නිවනට ඒක අපිරිසුදුයි. ඔබේ චින්තනයේ තියලා තියෙන උදාරතම සංකල්පය ඉස්සරහට ගන්න. ඒ මොනවා ගත්තත් සංස්කාර නැමැති කුණු ගොඩෙන් තමයි ඒක ගන්නෙ. මේ කුණු වලට දෝවිලි වලට කියන වචනය. ඒ කුණු තමයි, ඒ දෝවිලි තමයි, ගෑවිලා තමයි ඔබේ තුලින් ඔබ ගබා ගන්න හැම සංකල්පයක්ම ගන්නෙ. ඔබේ සංකල්පය නිස්සාර බව ඔබ තේරුම් ගන්න ඕන. ඔබ හිතන උදාරයි කියලා හිතන ඉහළම දේ තුලත් නිර්වාණයට අපක්ති කර, එහෙම නැත්නම් බාරගත නොහැකි අපිරිසුදුතාවයක් තියෙනවා. එහෙමනම් අපි සියලු දෘෂ්ටි ඉක්මවිය යුතුයි, සියලු සංකල්ප ඉක්මවිය යුතුයි. කාලය අතික්‍රමණය කළ යුතුයි, අභිභවායා යුතුයි. එයට කොහෙන්ද ශක්තිය ලබා ගන්නේ? එයට ශක්තිය අවශ්‍ය නැහැ. ස්වභාව ධර්මය අවබෝධ කර ගැනීම සඳහා ශක්තිය අවශ්‍ය නැහැ. ශක්තියින් සියල්ල ෂය කරන තැන තමයි ස්වභාව ධර්මයේ ශක්තිය ඔබ තුළ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න. මේක හරි ගම්භීර දෙයක්. ඒ ශක්ති ගොඩක් මැද ඉඳගෙන ඔක අවබෝධ කරන්න හරි අමාරුයි. එහෙමනම් ආධ්‍යාත්මය තුළ මහා ශක්තියින් ගොඩක් ක්‍රියාත්මක වෙද්දී ශක්තිය ඕනේ නැහැ කියලා නිකන් හිටියට මේක අවබෝධ වෙන්නේ නැහැ. මේ කියන්නේ ගැඹුරු කාරණයක්. මේක විශ්ලේෂණය කරන්න, මේක සොයාගෙන යන්න. එනිසා තමයි නිරාමිසයි, විරාගිකයි, විමුක්ති සහගතයි, අවේදීතයි, අකාලිකයි. හැබැයි ලබනාත්මෙ නෙමේ මේ ආත්මේ. අදම ඒහි පස්සිකයි, සාන්දීප්තිකයි. වල දකින්න පුළුවන්. මම නිවන් දකින්න ඕන කියන දෘෂ්ටියක් තියෙනවා නම් ඒව ඉවත් කරලා දාලා නිවන සොයන්න. ඔබට ඒක හොඳට තේරුණාද? හොඳට බලන්න ඔබ තුල, ඔබේ අභ්‍යන්තරය තුල මම නිවන් දකින්න ඕන කියලා මම විසින් නිවනක් හොයන ගතියක්, ලක්ෂණයක් තියනවද කියලා. වහාම ඒ දෘෂ්ටිය, ඒ සංකල්පය ඉවත් කළ යුතුයි. වහාම ඒ දෘෂ්ටිය ඉවත් කරන්න. මොකද මමෙක් කවදාවත් නිවන් දකින්නේ නැහැ. මමෙක් දකි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ දකි. ඒවා තී තනාගත වර්තමාන වශයෙන් දකි. මමෙක් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන එකතු කරાવી නිවන් දකින්නේ නැහැ. පින්නතුනේ සංස්කාර ගොඩ ගන්න තමයි මමෙක් අවශ්‍ය. මම කියලා කියන වචන දෙකෙන් සැදුණු ශක්ති බලවේගය, එහෙම නැත්නම් ඒක මැග්නට් එකක්, කාන්දමක්. ඒක සිද්ධ කරන්නේ කුණු අහුල ගැනීම පමණයි. ඒකට පුළුවන්කම තියෙන ඇද ගන්න කුණු විතරයි. හරියට කාන්දමක් යකඩ කෑලි අලවගෙන යනවා වගේ, ඇලෙනවා වගේ. නමුත් කාන්දමට බෑන ලී කෑල්ලක් අලව ගන්න. වෙනත් වෙනත් කඩදාසි කොලේ වගේ දේවල් අලව ගන්න බෑ. අලව ගන්න බැරි දේවල් තියෙනවා කාන්දමකට, හැකි දේවල් තියෙනවා. ඒ වගේම ඉන්ද්‍රියන්ට අල්ල ගන්න පුළුවන් දේවල් ලෝකේ තියෙනවා, ඉන්ද්‍රියන්ට අල්ල ගන්න බැරි දේවල් ලෝකේ තියෙනවා. ඉන්ද්‍රියට අල්ලගන්න බැරි දෙයක් තමයි ලෝතර බුදුහාමුදුරු මේ පෙන්වූ ස්වභාවික සත්‍ය. ස්වභාවික සත්‍ය තරම් පින්නතුනේ සරල දහමක්. අවබෝධ කරගන්න ලේසිම දෙයක් තවත් නෑ. එහෙනම් ඇයි අපිට අවබෝධ වෙන්නේ නැත්තේ? ඔබ ලේසිම දේ නෙමෙයි කරන්න ලෑස්ති, අමාරුම දේ. ඒක නිකම් භෞතික ජීවිතෙන් උදාහරණයට ගන්න. හැමදාම ඔබේ ආශාව ටිකක් අමාරු අභියෝගයන් වල ඔස්සේ දුවන නෙවෙයිද බලන්න. මිනිසුන්ගේ උත්සාහයන් එහෙම නෙවෙයිද කියලා බලන්න. බුදුහාමුදුරන්ට හම්බ වෙච්ච එක්තරා බ්‍රාහ්මණයෙක් කියනවා, අනේ බුදුරජාණන් වහන්සේ මේ සමාජයේ ඉන්නවා රන්මසු 10000ක් හම්බ කරගත් අය. රන්මසු 10000ක් හම්බ කරගත්ත එක කල්පනා කර කර ඉන්නවලු රන්මසු 100000ක් හම්බ කරන්නේ කොහොමද කියලා. ඊට පස්සේ 100000ක් තියන අය ඉන්නවා. 100000ක් තියන අය රන්මසු ඒගොල්ලෝ කල්පනා කරනවලු රන්මසු 1000000ක් කරගන්නේ කොහොමද කියලා. ඊට පස්සේ රන්මසු 1000000ක් තියෙන මිනිස්සු ඉන්නවා. මම ගිහිල්ලා කතා කරනවා. ඒ මිනිස්සු කල්පනා කරනවා රන්මසු 100000ක් කරගන්නේ කොහොමද කියලා. 1000000ක් කරගන්නේ කොහොමද කියලා. ඕන ඔය ආකාරයෙන් හැමදාම අමාරු අභියෝග අරගෙන ජීවිතේ නිකන් දුවනව නේද? බලන්න හැමෝටම ජීවිතේ අමාරුවෙන් ගත කරන්න නැත්තම් නිකන් ජීවත් වෙන්නේ නැහැ වගේ නේ. ඒක තමයි මිනිස්සයාගේ හැටි. පුරුද්ද. සමහර අයට රණ්ඩු සරුවල් හරි ඕන අඩුම තරමේ අපි අමාරු අභියෝගයක් හැටියට. ඔය ගම්මානවල ඉන්න මුකුත්ම වැඩක් නැහැ. අලුත් න්‍යායක්, දර්ශනයක්, ගෙයක්, දොරක් හදන්න මුකුත් නැහැ. ඒ මිනිස්සෙර දවසට එක සැරයක් මොකක් හරි රණ්ඩුවක්වත් ඕන. ගෙවල් වලත් ඉන්නවා. මහත්තුරුන් වලත් ඉන්නවා. නිකන් රණ්ඩුවක් ඇල්ලුවේ නැති වුණොත් නිකන් පොල් සම්බෝලයක් නැහැ වගේ කෑමට. ඒකෙන් තමයි මිරිස් සැපෙන්නේ. එහෙමනම් මේ ලෝකේ ලේසිම දේ නොකර අමාරුම දෙයක් හැමදෙස්සෙම හොයන ගතියක් මේ මිනිස්සු ළඟ තියෙනවා. එහෙමනම් ලේසිම දේ නිවන් දකින එක. අමාරුම එක සංස්කාර රැස් කරන එක. ඒව තබා ගන්න එක, ඒව සංරක්ෂණය කරගන්න එක තමයි අමාරුම දේ. ස්වභාවික වෙන එක හරි ලේසි. ඒ ලේසිම දේට කරන්න, ලේසිම දේ කරන්න අපි පුරුදු වෙලා නැහැ. අපි දැනගෙන නැහැ. අපි උත්සාහ කරන්නේ නැහැ. ඒ වගේම කවුරුත් ඒ මඟ පෙන්වීම ලදරු පාසලෙන්වත්, පාසලෙන්වත්, විශ්වවිද්‍යාලෙන්වත් අපිට ඉගැන්වුවේ නැහැ. හැම දවසකම ධනාත්මක ගමනක් කියලා අපිට පෙන්වන්නේ අභියෝගාත්මක වැඩ කොටසක් මිසක් නිවන පැත්තක්, සැනසීම උදා වෙන පැත්තක් පෙන්වන්නේ නැහැ. ඒ සංස්කාර ගොඩේ දුවල 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 වැඩිපුර සංස්කාර ගොඩ ගහගත්ත කෙනා එයා හිතනවා සාපේක්ෂිතව එයා පෝසත්, එයා ධනවත්, එයා බලවත් කියලා. ඒ ලෝකේ තවත් සංස්කාර ගොඩ ගහගත්ත මිනිස්සුෙකුට සාපේක්ෂිතව මිසක් ලෝකේ සබහා දහමට අනුකූලව නම් නොවේ. අල්ලපු ගෙදරට, එහෙම නැත්නම් අල්ලපු රටට සාපේක්ෂිතව අපි දියුණුවයි සංවර්ධිතයි කියන මිසක් සබහා දහමට අනුගතව නොවේ. ඒසා විමුක්තිය දියුණුව ආධ්‍යාත්මය තුළින් සොයාගත යුතුයි. හුදෙක් දෙහැමි මනුස්සෙක් වීමම පමණක් නොවේ. ඕන තරම් ඉන්නවා ප්‍රඥාවක් නැති දැහැමි අය ඕන තරම් ඉන්නවා. නිර්වාණය නැති දැහැමි අය ඕන තරම් ඉන්නවා. ඒ දැහැමිකම අනවබෝධිත දැහැමිකම. එහෙමත් නැත්නම් මානසික විවිධ ආබාධ එහෙම තියෙන පොඩි දරුවෝ හැරෙ මේ ඉන්නු ඉතින් හරි දැහැමි. වැඩක් තියනවද? වැඩක් නැහැ. එවනම් හුදෙක් දෙහිමි බවක් පමණක් නොවේ අවබෝධාත්මක අවබෝධාත්මක ජීවිතයක් තමයි බුදුහාමුදුරෝ මේ මිනිස්යාගෙන් බලාපොරොත්තු වන්නේ. ඇයි මේ බන්ධන වලින් ඔබට නිදහස් වෙන්න කියලා බුදු කෙනෙක් මතක් කරන්නේ? මේ බන්ධන වලින් නිදහස් කර නිදහස් වුණොත් ඔබ අනන්ත දුක් රාශියකින් මිදෙනවා. මා මේරු පර්වතය වගේ දුක් වලින් මිදිලා ඊට පස්සේ ඉතුරු වෙනවා නම් ඉතුරු වෙන්නේ බොහොම පොඩි දුකක් වෙන්න පුළුවන්. බුදුහාමුදුරු උපමා කරනවා, මහණෙනි මේ මගේ අතේ තියෙන ගල් කැටයේද විශාල, අර මහා මේරු පර්වතයේද විශාල. අර මහා මේරු පර්වතයේ විශාලයි. ඔබ ආර්ය මාර්ගයේ ඩයිල් ඔබ දුරු කරපු සාංසාරික දුක් අර මහා මේරු පර්වතයේ වගේ. ඔබ අද පොඩියට විඳින දුකක් තියෙනවා නම් මේ මැසි මදුරුවන්ගෙන් දානේ පිණ්ඩපාතේ යද්දී වතුර ටිකක් අපහසුතාවයක් නිසා මොනෝහරි නිසා යම් දුකක් ඇතිනේ, හරියට වාසස්ථාන නොමැති හේතුවෙන් වගේ යම් දුකක් විඳිනවා ඇති වික්ෂුන් වහන්සේලා. හැබැයි ඒ දුක මෙන්න මේ පොඩි ගල් කැටේ වගේ කියනවා. ඒ වගේ ඔබට මහා දුක් රසක් දුරු කරන්න, මානසික දුක් රසක් නැති කරන්න මඟ පෙන්වලා තියෙනවා. ඒක දුරු කරගන්න පුළුවන්කම තියෙන්නේ මමායනේ කියන කාරණේ දුරු කරන තරමට. මමත්වයේ දුරු කිරීමම තමයි පින්නතුනේ ශාසනයේ පරමාර්ථය. මම කියන පාර්ශවයෙන් හිතන්න එපා. විශ්වයට අනුගතව ලෝව සුබාධමට අනුගතව චින්තනය සාධාරණව ගලාගෙන යන ඉඩාරින් පිනතුනේ චින්තනය සාධාරණව ගලාගෙන යන ඉඩහරණ කෙනා කවදාවත් තමන්ගේ පැත්ත අරගෙන තමන්ගේ වැරදි වෙන්න යන්නේ. එතන තමන්ගේ වැරද්දක් තිබුණොත් මම වැරදි කියලා බාර ගන්න අය. තමන්ගේ අම්මා තාත්තා හරි වැරදක් කරොත් අල්ලපු ගෙදර මිනිස්සුත් එක්ක හරි රණ්ඩු වුණොත් එයා හරි සාධාරණ කෙනෙක්. තමන්ගේ ස්වාමියා වුණත් බිරිඳ වුණත් අම්මා තාත්තා වුණත් හරියට බලලා ගියයි මෙතෙන්දි ඔයා වැරදි මෙතෙන්දි ඔයා වැරදි කියලා. මොකද ඒ සාධාරණව හිතන තැන පහළ වෙනවා. තමාගේ පැත්තෙන්ද අනුන්ගේ පැත්තෙන්ද. ඉතින් මේ දහම පහළ වුණොත් මුළු ලෝකයම හරි සර්ව සාධාරණ යහපත් සමාජයක් බවට පත් වෙනවා. කෙනෙක් කෙනෙකුට හිරිහැරයක් නැති, කරදරයක් නැති, හිංසාවක් නැති, පීඩාවක් නැති බොහෝම සාධාරණ දයානුකම්පාවකින්. දැන් සමහරලාට අනුකම්පාව දයාවත් කරන ඕන යුද්ධ කළා නේද? ඔව්, යුද්ධ කරගෙන දයානු අනුකම්පාව දෙනවා. ඒ කියන්නේ පිහිය පෙන්නලා ආදරය කරන කට්ටියක් තියෙනවනේ නේද? යව්වනේ පිහිය පෙන්නලා ආදරය කරනවා. ඒ තමයි බොහොම දරුණු ලෙස දයානුකම්පාව පෙන්වීම. එහෙම නෑ, එහෙම වෙන්නේ නෑ. මොකද ප්‍රඥාවන්තයි නුවණැති දයානුකම්පා වුණත් අවශ්‍ය කෙනාට තමයි අවශ්‍ය වෙලාවේදී අවශ්‍ය ප්‍රමාණයට විතරයි සීනි දාන්න ඕන. තේ වීදුරුවේ ප්‍රමාණයටනේ, තේ ටිකේ ප්‍රමාණයටයි සීනි දාන්න ඕන. ඒ වගේ දයානුකම්පාවත් අවශ්‍ය ප්‍රමාණයක් තියෙනවා මිනිස්සෙකුට. මෛත්‍රියත් අවශ්‍ය ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණයට තිබුණාම හරි. එවනම් හැම දෙයක් තුළම ක්‍රියාත්මක වෙන විද්‍යාත්මක බවක්, ධර්මානුකූල බවක් හටගන්නවා ප්‍රඥාව පහළ වුණාම. ඔබට ප්‍රඥාව තියෙනවද? මමායනේ තියෙන තරමට ප්‍රඥාව හීනයි. මමායනේ අඩු වෙන තරමට ප්‍රඥාව පිපිදෙනවා. මොකද මේ ප්‍රඥාව කියන එකෙන් අදහස් වෙන්නේ? ප්‍රඥාව කියලා කියන්නේ පින්නතුනේ අපිට ආධ්‍යාත්මික වශයෙන් තියෙන දිව. කටර තියෙනනේ දිවක්. අපි දිවෙන් මොකද්ද කරන්නේ? හොඳ නිරෝගීමත් දිවක් නම් ඒ දිවේ තියෙන ස්වභාවය තමයි අඩු නැතුව හැම දෙම හොඳට රස නිවැරදිව දැනෙන එක. හැබැයි ඔක වයසට යනකොට එහෙම නැත්නම් විවිධ රෝගාබාධ නිසා දිවේ එක එක කොටස් මිය යන කට්ටියම එහෙම ගියාම මොකද වෙන්නේ? ඔව් සමහර අයට තිත්ත දැනෙන්නේ, සමහර අයට පැණි රස දැනෙන්නේ, සමහර අයට විවිධ රස දැනෙන්නේ නැතුව යනවා. මම හිතන්නේ මේව එච්චර පරීක්ෂාවකට අපි ලක් කරන්නේ නැහැ. ඇස් වගේ දිව රස ටික හරියට වැඩ කරනවද කියලා. නමුත් ඇත්තටම මේකත් පරීක්ෂා කර යුතු කාරණයක්. ඒ වගේ තමයි පිනවදින ප්‍රඥාව. කරුණක තියෙන රස, අදහසක තියෙන නියම රස, දහමක තියෙන නියම රස තේරුම් ගන්න පුළුවන්කම තියෙන ප්‍රඥාවට. මමත්වයේ තියෙන තරමට මේ රස දැනෙන්නේ නැහනේ. මේක මමත්වයෙන් වැහිලා තියෙන්නේ. ඒකයි මම ඔබට මම මතක් කරේ. ඔබ මමත්වයෙන් බලද්දි මමත්වයේ තියෙන කෙනෙකු කවදාවත් මලක් මලක් විදියට දැකලා නැහැ කියලා. ඔහුගේ සංකල්පයෙන් ඔහු ඒක දිහා බලන්නේ. දැන් ඔබ බලන්නකෝ, නෙළුම් මලක් අරගෙන අතින් අරගෙන යන හාමුදුරු නමක් ඉන්නවා. බලාගෙන ඉන්න, හරි බැලුවා, කිසි ප්‍රශ්නයක් නැහැ. රෝස මලක් අතින් අරගෙන යන හාමුදුරු කෙනෙක් දැන් දකිනවා. එය වෙනස් නේද? එහෙනම් මොකද මේ රෝස මලක් කරා යන්නේ? මොකද රෝස මලේ ආකල්පය ඔබේ වෙනස්, නෙළුම් මලේ ආකල්පය වෙනස්. ඒකට පූජනීයත්වයක් දුන්නට මේකට නම් ටිකක් නිකන් අමුතු තත්ත්වයක් දීලා දෙනවා. අපි දකිනවා යෞවනයේ කරි යෞවනියක් කරි රෝස මලක් අරගෙන යනවා. අපි එක පාරටම හිතනවා මේක නම් ඕ කාට හරි තමන්ගේ පෙම්වතාට පෙම්වතියට දෙන්න තමයි මේ ගෙනියන්නේ කියලා. සමහරවිට පූජ කරන්න වෙන්නේ නැති ගෙනියන්නේ. එහෙනම් ඔබ මල් දැකලා නැහැ. ඔබ නෙළුම් මල දැකලත් නැහැ, රෝස මල දැකලත් නැහැ. ඔබගේ සංකල්පය ගැටුණා විතරයි ඒව සමග. එහෙනම් ඔබ කවද්ද ප්‍රඥාව අවදීන් ලෝකයේ සත්‍ය දකින්නේ? මේ දෘෂ්ටි ධාරී ලෙස වාසය කිරීම පින්නතුනේ හරීම වේදනාකාරී. ඔය බලන්න සමහර ආගමිකයෝ ඉන්නෝ, ඒ ආගමික උදවියගේ මේ පූජකයන් එහෙම මූණු එහෙම හරි රෞද්‍රයි, දරුණුයි. ඒකට හේතුව තමයි ඔවුන් මහා දෘෂ්ටි ධාරී. ඒ වගේම ගොඩක් හාමුදුරන් වහන්සේලාගේ මූණු ඉතාම දරුණුයි, රෞද්‍රයි. ඒකට හේතුව මහා දෘෂ්ටි ජාලයකින් බැඳිලා ඉන්න නිසා ඒවයින් විදවනවා. කොච්චර විඳවනවද කියලා කියනවා නම් 12න් පස්සේ කඩලැටයක් කෑවත් ඒකටත් විඳවනවා. එච්චර විඳවිල්ල. ඇයි ලෝකෙන් දාගත්ත කුණු කොටවල් ටික නිසා අප්‍රමාණ විඳවන්න සිද්ධ වෙනවා. එතකොට කෑමටත් විඳවන කෙනෙක් නම් නිවන් දකින්නේ කවද්ද? කෑමටත් ගරහන සමාජයක් නම් නිවන් දකින්නේ කවද්ද? සීලබ්බත පරාමාස කියන්නේ මොනවද? විචිකිච්ඡාව කියන්නේ මොනවද? සක්කාය දිට්ඨි කියන්නේ මොනවද? ගැඹුරින් තේරුම් ගත යුතු දෙයක්. මිනිස්සෙගේ දියුණුව සඳහා, සංවර්ධනය සඳහා, බොහෝ කාලයක් පැවැත්වීම සඳහා විනයක් අවශ්‍යයි. විනය කියන එකේ අර්ථය බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙනවා. විනයෝ සාසනස්ස ආයු. සාසනය බොහෝ කාලයක් පවත්වා ගැනීම සඳහා විනය යොදන්න. සාසනය විනාශ වෙනවා නම් යම් කිසි දෙයකින් ඒක වළක්ව ගන්න. එච්චරයි. මිනිස්සෙගේ ජීවිතයටත්, ඔබේ ජීවිතයටත්, ඔබ සොයන් විනයක් වුවත් පවත්ව ගන්නවා නම් ඒක දෘෂ්ටි කරගන්න එපා. හොඳ විනය පද්ධති හදාගන්න ඔබගේ ජීවිතයේ සංවර්ධනය සහ දියුණුව සඳහා. එක එක විනයවල තියෙනවනේ නේද? මම පාටි වලට යන්නේ, මම රැට මලගෙවල් වලට යන්නේ. ඒත් හොඳ විනයක්. මම බූරුව ගහන්නේ, මම නයිට් ක්ලබ් යන්නේ නැහැ. මම නරක මිනිස්සු ආශ්‍රය කරන්න යන්නේ නැහැ. ඒකත් විනයක් තමයි. ඒකත් විනයක්. එහෙමනම් ඒ හොඳ විනයක් අනුගමනය කරොත් එහෙම යාට ඒක දියුණුවක් ඇති වෙනවා. එහෙනම් බුදුහාමුදුරවරු නයි සීලවතං හෝතු උපජ්ජන්ති තථාගතා අට්ඨක්කරා තීනි පදා සම්බුද්දේන ප්‍රකාශිතා. බුදුහාමුදුරුවෝ මේ ලෝකෙට ඇවිල්ලා වෘත මිනිසුන්ගේ ඔළුවට දාලා ලෙඩ හදලා ගියේ නෑ. උදධාරීන් කරේ නෑ. දැන් එක්තරා ආගමක කට්ටියක් මේ අත්පිරිසුදු කරන ඒ ලික්විඩ් පාවිච්චි කරන්නෙත් නැහැලු. මොකද ඒවයි ඇල්කොහොල්ල තියෙනවා කියලා. ඒක දුස්සිධාරී බවක් වුණාම එහෙම තමයි. දෘෂ්ටියෙන් කන්න කිව්වොත් කනවා, නොකන්න කිව්වොත් නොකනවා. එක්තරා ආගමක දෘෂ්ටියෙන් බේරිලා ඉන්නේ ඌර විතරයි. සමහර රටවල දෘෂ්ටිධාරී බව තියෙනවා, කැරපොත්තෙකුටවත් බේරෙන්න බෑ. ඔක්කොම කනවා. පුදුම ලෝකයක්. මිනිස්සුන්ට පිස්සු, මිනිස්සු අන්ධයෝ, මෝඩයෝ. ඒ නිසා බුදුහාමුදුරුව දේශනා කරා සබ්බේ පුතජ්ජන උම්මත්තක පුතජ්ජනේ ඔක්කොම පිස්සු. දැන් මේක සමහරලාට පිස්සු හොඳට තියෙන කෙනෙකුට ඇහුනොත් එහෙම පිස්සු තද වෙන්නේ නැද්ද? තද වෙලා අනිවාර්යෙන් මට බයිනෝ පුතජ්ජනේ පිස්සු කියන්නේ මොකද කියලා. ඒක තමයි හැටි. ඔබේ පිස්සෙන් ඔබ නිදහස් වෙන්න. මේ දැම්මම, මේ අදම, මේ මොහොතේම මේ පිස්සුවේ නිදහස් වෙන්න. කොහෙවත් අල්ලගෙන නැගිටින්න තැනක් නිවන නෑ පින්නතුනේ. දැන් ඔබ හිතාගෙන ඉන්නෝනේ අල්ලගෙන නැගිටින්න. ඔය අල්ලගෙන නැගිටින එකට තමයි කියන්නේ පියවර ගමනින් නිවන් පුරයට යන්න පුළුවන්ද කියලා ඇහුවා. බොහොම ගැඹුරු ප්‍රශ්නයක්. බොහොම ගැඹුරු ප්‍රශ්නයක්. පියවර ගමනේ නිවනට යා හැකිද? අල්ලගෙන නැගිටින්න. ඒ කියන්නේ මේ පියවර ගමන කියලා කියන්නේ පිළිතුර අපේ මේ චින්තනයේ තියෙන රටාවක්. මේක අතහැරලා ආයි තව සංකල්පයක්. ඒක අතහැරලා ආයි තව සංකල්පයක්. ආයි තව දෘෂ්ටියක්. හොඳට බලන්න පියවර ගමන තියෙනවා. ආයේකේ මාරලා තව එකක් යනවා. මේ පියවර ගමනෙන් තමයි ওই මිනිස්සු චින්තනය තුළ ඉස්සරහට යන්නේ. හැබැයි යා හැම මොහොතකම මේ පියවර තබන වාරයක් පාසා යා පොළොවේම නේද ඉන්නේ? ආන්න. පොළොවේම ඉන්නේ. ඒ කියන්නේ ලෞකිකත්වෙමයි සිටින්නේ. එහෙමනම් සංකල්පය කොච්චර දුර ගියත් සංකල්පය රැඳෙන්නේ ලෞකිකත්වේ. සංකල්පයක් ලෝකෝත්තර වෙන්නේ නැහැ. දෘෂ්ටි කොච්චර දුර ගිහිල්ලා කොච්චර උදාර දෘෂ්ටියක් ගත්තා. මට දෘෂ්ටියෙන් අතර උදාරම දෘෂ්ටි කියන්නේ ඒ දෘෂ්ටිය තියෙන්නේ ලෞකිකත්වයේ පහළ තියෙන්නේ. එහෙනම් පිය ගමනින් නිවනට යා හැකිද? පියවර මැල්ල නිවනට යා හැකිද? හරි ගැඹුරු ප්‍රශ්නයක් පින්නතුනේ. හරි ගැඹුරු ප්‍රශ්නයක්. පිය ගමනින් නිවනට යා නොහැකි. පියවර මැල්ල නිවන් දකින්න යන්න බෑ. පියවර මැල්ල නිවන් දකින්න බෑ. අහසේ පිය සටහන් නැත. එවනම් සටහනකින්, සංකල්පයකින්, දෘෂ්ටියකින් ශ්‍රමණයා දකින්න බෑ. ශ්‍රමණයෝ නැති බාහිරේ, ශ්‍රමණයා බාහිරේ නැත. අහස පිය හටහන් සොයාගත් දවසට නිවනේ සටහන ඔබ දකින්න ඇත නේද? කුරුල්ලන්ගේ සටහන්, ගුවන් යානාවන් වල සටහන් නැතිනේ. අහසේ පිය සටහන් නැත ශ්‍රමණයොත් එලෙසමයි. සටහනක ඉන්නව නම් එයා ලෞකිකයි. සටහනක් එයා තුල නැත්තම් එයා විශ්වීයයි ලෝකෝත්තරයි. බලන්න මොනතරම් උදාරද, උත්තරීතරද, ශ්‍රේෂ්ඨද මේ තථාගතයන් වහන්සේගේ ධර්මය. ඒ වගේම ඒ දහම යමෙක් තුල දරාගත්තොත් ඒ තැනැත්තා මොනතරම් ශ්‍රේෂ්ඨද, ඒ තැනැත්තිය මොනතරම් ශ්‍රේෂ්ඨද, උදාරද. මේක හරියට තේරුම් ගන්න අපි ගොඩක් මහන්සි වෙන්නත් ඕන. මොකද ලෞකික චින්තනය තුල ඒකේ උච්චම අවස්ථාවට යා යන්නේ නැතුව ලෞකික චින්තනය අතික්‍රමණය කරන්නේ නැහැ. ඒ චින්තනයේ හැටි තේරුණා නේද? ඒක අතික්‍රමණය කරන්නේ නැහැ. දැන් ගෙදර භාණ්ඩයක් මොනව හරි දෙයක් නැති වුණා. හැබැයි යාට සැක හිතනවා මේක මේ ගෙදර ඇති කියලා. එයා මුළු ගේම පෙල්ලලා නැහැ කියලා චින්තනය තමා තුළින්ම ඉවර වෙනකම් එයා ගේ පෙල්ලනවද නැද්ද? ගේ පෙල්ලනවා. තමා තුළින්ම තමා ළඟ ඒක අස්සුණාට පස්සේ තමයි තමන් ඒක හිත හදාගන්නේ. අන්න ඒ වගේ තමයි පින්නතුනේ මේ හිතේ ස්වභාවය. තමන්ගේ තියෙන ශක්තියින් වලට මේක කරන්න බෑ, මේක අවබෝධ කරගන්න බෑ කියලා තේරෙන තුරුම, අවබෝධ වෙන තුරුම ඒ චින්තනය ඇතුළෙම තෙරපෙනවා. හැබැයි තෙරපෙන දෙන්න කමන්නේ. හොඳට තෙරපවන්න ඕන. තේරුම් ගන්න. තේරුණා නේද? තෙරපවන්න ඕන. දැන් මට මතකයි මම වයසක හාමුදුරු කෙනෙකුට ඒ කාලේ උපස්ථාන කළා. ඒ හාමුදුරුවන් පැසිකිලියේ නියමාකාරයේ රෙද්ද උස ගන්න නැතුව වාඩි වෙලා රෙද්දි තමයි අර ටික ඔක්කොම ගල්ලා දෙන්නේ. එයා ඉතින් අර දේවල් ටික ඔක්කොම තොත්ක් ගාලා මගව දිගට වැටරකම් අර අස්සේ තියෙන ඒවා ඔක්කොම අඳරේ වැටෙනවා දිගට. බෙහෙත් බීලා සස්ත්‍රජන් ගාලා මාමයිට් කාලා සුපිරි ස්මෙල් එක හලාගෙන ගියා. ඔවුන්ගේ ඥාතීන් සිටියා, ඥාතීන් දිව්ව ගඳට. රෝහලේ හිටියා කංකාණන් වරු මොනවද මේ ඇටෙන්ඩර්ස් රද කවුද කට්ටිය. මං කිව්වා ඌට රුපියල් 200ක් දෙන්න මේක අයින් කරපන් කියලා. ඌ කිව්වා 200කටවත් බෑ කිව්වා මේක මට කරන්න. ඒ තරම් ගඳයි කිව්වා. කරන්න බෑ කිව්වා. මං ඊට පස්සේ ගියා ඉතින්. ගිහිල්ලා ඉවරලා මම කියන දැන් ඕක් ගාලා එනවා. මම මනසට කියනවා ඔය ජීවිතයේ යථා ස්වභාවය තේරුම් ගන්න අයින් කරපන් මේක. ඔබට ජීවිතයේ යථා ස්වභාවය තේරුම් ගන්න හොඳ අවස්ථාවක්. ඔබ විසින්ම මේක අයින් කරපන්. ඉතින් අර දැනෙන්න ඕනේ ඔක්කොම දැනි දැනි ආධ්‍යාත්මය තුලින් වෙනස් වෙනවා. අපි පිට වෙන අපි විනාශ කරගත්තේ පිට නෙමෙයි. මේ පිටින් හොදට මේ සාමාන්‍ය අය වගේ ඉන්න අපේ වෙනස් ආධ්‍යාත්මය විතරයි. ආධ්‍යාත්මය වෙනස් කරා. කාටවත් ඒක පේන්නේ නැහැ. අර ආධ්‍යාත්මය තුල තිබුණු එක එක ස්වභාවයන් පින්නතුනේ අයින් වෙලා ගියා. ඒව ලේසියෙන් අයින් වෙන්නේ අර දරුණු අත්දැකීම් එක තමයි ඒවා අයින් වුණේ ටික. ඒ දහම්මකට උනත් ගොඩක් යමු වෙච්ච අයට ජීවිතේ ගොඩාක් අත්දැකීම් තියෙනවා.
ඒ අධ්‍යක්ීම් තුල තමයි එක්ක සසර අධ්‍යක්ීම්. තරුණ කාලේ හරි ඉන්නවා නම් ධර්ම අවබෝධ කරගන්න නම් ඒගොල්ලෝ සමහරලාට මේ ආත්භවයේ නොවුනත් ඒගොල්ලෝ බොහොම හොඳ අධ්‍යක්ීම් අවබෝධය සසර පිළිබඳව දුක්ඛ සත්‍ය මනාකොට නුවණින් පසක් කරපු අය. නුවණ නැත්තම් පින්නතුනේ කොච්චර දුක් විඳින්දත් එයාට ඒක තේරෙන්නේ නැහැ නේ. සමහරලාට අර මිනිස්සුන්ට මේ 200ක් දුන්නාම බෑ කිව්වනම් තා පොඩ්ඩක් රුපියල් 1000 2000 දෙන්නම් කියන අර මිනිහ අයින් කරනවා අරග. හැබැයි මිනිහට ප්‍රඥාව හම්බ වෙනවද? නෑ මිනිහ සල්ලි වලට ඒක කරන්නේ. ඒලා ඉතින් රෝහල ඉන්න හැමෝටම මහා ප්‍රඥාව ලැබෙන නිවන් දකින්නේ බෑ. ඈ? නිවන් දකින්නේ නෑ. මෝචරියේ ඉන්න කට්ටිය මේ ශරීරයේ තියෙන කුණු මේ ශරීරයේ තියෙන උපිලිකුණු ස්වභාවය අප්‍රසන්න ස්වභාවය දැකලා නිවන් දකින්නේ බෑ. නිවන් දකින්නේ ප්‍රඥාව නැත්තම් මණික් ගොඩක හිටියක මණික් කියලා දන්නෙත් නැහැ කුණු ගොඩක හිටියට කුණු කියලා දන්නෙත් නැහැ අසූචි වලක හිටියට අසූචි කියලා දන්නෙත් නැහැ ඒක තමයි ප්‍රඥාව කියලා කියන්නේ ප්‍රඥාව කියන්නේ හරියට ඒක එහි තියෙන තතු තත්ත්වාකාරයේ දැක ගැනීම අවබෝධ කර ගැනීම ප්‍රඥාවෙන්ම තමයි වෙනතුනේ කෙලෙස් හඳුනගන්නේ ඒ ප්‍රඥාවත් ප්‍රඥාව කියන්නේ වෙනතුනේ මේ එක්තරා දෙයක් නෙමේ දැනෙන ස්වභාවයට ඒ දැනෙන ස්වභාවයට එතන ප්‍රඥාව කියලා කියන්නේ දැන් වාහනයක තෙල් සහ ගින්දර එකතු වෙනකොට එවලෙවලෙ පත්තු වෙනව නේද ප්ලග් එක පත් වෙනකොට ගිනි ගන පුපුරනවා ඒක මොනවද ඒකට කියනවා ස්පාක් වෙනවද මොකක්ද එකක් කියනවා ෂණිකවම ඒක සිද්ධ වෙනවා එවලෙවලෙ සිද්ධ වීමේ ඒ සිද්ධි ධාමයේ තුල බලයක් හට ගන්නවා ඒවට තමයි ඔය අශ්ව බල කියලා අපි කියන්නේ. එහෙමනම් මේ සංස්කාරකයාගේ සංසිඳීම ඇති වෙනකොටම ප්‍රඥාවගේ සංසිඳීමත් ඇති වෙනවා. මේ ප්‍රඥාව හැමදාම තියාගෙන ඉන්න ඕනේ කර නෙමෙයි. පඤ්ඤා විමුක්ති ප්‍රඥාවත් දුරු කරනවා. දුරු කරනවා නෙමෙයි ඒක අර සංස්කාරකයාගේ බලය අඩු වෙන තරමට ප්‍රඥාවේ බලය අනවශ්‍යයි. එතකොට පඤ්ඤා විමුක්ති. ලෝකෝත්තර ප්‍රඥාව ඊළඟට පිහිටන්නේ. කෙලෙස් අඳුන ගන්න සිතම තේරුම් අරන් නිකලෙස් බව අඳුන ගන්නවා. නොන හොඳ අවස්ථාව කෙලෙස් අඳුන ගන්න හිතම නිකලෙස් බව අඳුන ගන්නවා. ඒක හරි රස්නයක්. ඉතින් මේ ප්‍රශ්නයක් නෙමෙයි. මේක හරි සරල සහැල්ලු දෙයක් බලන්න. දැන් රස්නේ අඳුන ගන්න අතම ඒක නිවීම අඳුන ගන්න නැද්ද? ආ දැන් නම් තැටිය නිවිලා. මේක නේද ඇත්ත? රස්නේ අඳුන ගන්න අතම නිවීම අඳුන ගන්න. ගින්න අඳුනගත්ත ප්‍රඥාවම යා නිවීම අඳුන ගන්න. ඒ නිවීමයි කියලා එතෙන්ට කියන්නේ. එතන දුක් නැති නිසා. එතන අභය බය නැති භූමියක් වන නිසා. සොඛී ආත්මයයි හටගන්නා වූ සංස්කාරෙහි නැති නිසා සොඛී ආත්මයයි හටගන්නා වූ සංස්කාරෙහි නැහැ. ඒක ගැඹුරේ තියෙන දෙයක්, ගැඹුරු මනසේ තියෙන දෙයක්. ඔබ නෙමේ ධර්ම අවබෝධ කරන්න ඕන. ඔබ අවබෝධ කරන්න ඕන ඔබේ සිතටයි ධර්මය අවබෝධ කරවන්න ඕන. ඔබ නම් හරි හොඳයි, ඔබ අවබෝධ වෙලා ඉන්නේ. ඔබ දන්න සියලුම ධර්ම සුවාසූ දහසක් ධර්මස්කන්ධය ඔබ දන්න, ඔබ ඉතාම හොඳයි. නරක නම් නරක සිතයි, සිතයි අවබෝධයට පත් කරන්න. සිත හදන්න නැතුව මිනිස්සයා හදන්න බෑ. මේ ලෝකෙම තේරුම් ගන්න ඕන, පොලිසියටවත් හමුදාවටවත් නීතියටවත් මේ ලෝකෙ හදන්න බෑ කියලා. මොකද ඔවුන් සිත හදන්න දන්නේ නැහැ. ඔවුන් දන්නේ වැරදි කළාම දඬුවම් දෙන්න. ඒ රටවල් වල මිනිස්සුන්ව හික්මවන්න කියලා බෙලි කපනවා, අත කපනවා, මේව කරනවා. ඉවරයක් වෙනවද? ඉවරයක් වෙන්නේ නැහැ. ලංකාවේ නොයෙකුත් දඬුවම් දෙනවා. එහෙම ඉවරයක් වෙන්නේ නැහැ. මිනිස්සුන්ගේ හිත හදන වැඩපිළිවෙල නැතුව මිනිස්සුන්ගේ අතපයයි වැරදි කරන්න කියලා හිතනවා නම් ඒක මෝඩකමයි. බුදුහාමුදුරු කෙනෙක් අඟුලිමාලගේ අතපය කැපුවද? අන්න හිත හැදුවා. හිත හැදුවාම එයා ළඟ හිටපු දෘෂ්ටියා මරා දැමුවා. එහෙමනම් මේ නීතිය, දේශපාලනය, පොලිසියට, හමුදාවට බැහැනේ කය මරා දානවා මිසක් මිනිස්සෙක් ළඟ තියෙන නරක ගතිය, නරකකම මරා දාන්න බෑනේ. ඔබ කරන්න ඕන මේ ලෝකේ සියලු දෙනා තේරුම් කරගන්න ඕන කයවල් මරලා දාන නෙමෙයි තියෙන්න ඕන, සිතෙහි තියෙන මිත්‍යා දෘෂ්ටිය, නරක ගතිය මරලා දාන්න ඕන. ඇයි මිනිස්සු නරක දෙයක් කරන්නේ? නරක වැඩක් කරන්නේ ඇයි මිනිස්සු? මිනිස්සුන්ගේ තියෙන ඊගෝ එක නිසා තමයි, මමත්වේ නිසා තමයි නරක වැඩ කරන්න පෙළඹෙන්නේ. නැත්තම් නරකක් කරන්න හිතෙන්නේ නැහැ මිනිස්සුන්ට. මේක මමෙක් ඉන්නවයි කියන හිතිච්ච නිසා තමයි ඒ මම කියන කෙනාව රකින්න ඕන, ඒ මම කියන කෙනාව දියුණු කරන්න ඕන කියලා හිතලා ගොඩාක් දෙනෙක් ඒ වැඩ කළා. අවසානේ තමයි දන්නේ මේ මම 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 කියලා රැවටිලා මිරිඟුවක් පස්සේ දුවලා තියෙන මේක මමෙක් නෑ කියලා තේරුම් ගන්නෙ අවසානේ. මමත්වයෙන් එකතු කරන කිසි දෙයක්, අල්පෙනෙත්තක්, ඉදිකට්ටක් තරම් දෙයක්වත් රැගෙන යා හැකිද? බෑ. ඒ සියල්ලම මේ මහපොළොවට අයිති. මේ මහපොළොවේ ජීවත් වන අවුරුදු 100ට සීමා සහිතයි. දැන් මේකින් කියන්නේ හරි හම්බ කරන්න එපා, රස්සාවල් කරන්න එපා කියලා. ඒව කරන්න ඒව හුදු සම්මුතියකින් සම්මුතියට විතරයි. අතනින් ගත්ත මෙතනින් තෙල් ටිකක් ගහගත්තා. අතනින් මුදලක් ගත්ත මෙතනින් ගිහින් මාකට් එකට දුන්නා. අතනින් ගිහිල්ලා මෙතනින් ලයිට් බිල් ටික ගෙව්වා. එච්චරයි. ඒව තමා තුල අයිතියක් නෑ. ස්වාමීන් වහන්සේ වුණත් එච්චරයි. අතනින් ගත්ත ආයි ඒක පොත් print කරන්න දුන්නා. මෙතනින් ගත්ත ආයි තෙල් ටිකක් ගහන්න දුන්නා. එතනින් ගත්ත ආයි තීන්ත ටිකක් ගන්න කඩේට දුන්නා. එතනින් ආයි තව ටිකක් ගත්ත මොනවා විදුලි බිල් ටික, ජල බිල් ටික ගෙව්වා. මට දීලා නෑ. ඒව දීලා දෙන්නේ විදුලි බිලටයි අනිත් දේවලටයි. මට මොකටද? මට මොකුත් ඕනේ. මට කෑම ඕනත් නෑ. මං කෑම ගන්නේ බඩට ඕන නිසා, මට ඕන නිසා. ඔබත් එහෙම කරන්න. බඩට ඕන නිසා අපි කන්න ඕන. ඈ අපි නිදා ගන්න ඕන අපේ මොළයට සහ ඉන්ද්‍රියන්ට උවමනා නිසා මිසක් අපිට ඕනේ නෑ නිදා ගන්න. අපි ව්‍යායාම කරන්න ඕන. අපිට ඕනේ ව්‍යායාම කරන්න. අපි හරි සන්තෝෂ නිකන් ඉන්න. නමුත් අපි ව්‍යායාම කරන්න වෙලා තියෙනවා ශරීරයට ඕන නිසා. අපිට වතුර බොන්න ඕනේ. වතුර නොබී ඉන්න කැමතියි. අපි වතුර බොන්නේ ශරීරයට ඕන නිසා. හැබැයි ඔබ කෙනෙක් වරදවා ගත්තොත් අනවබෝධිත කෙනා ගන්න මොකද? මම වතුර බොනවා, මම කෑම කනවා, මම සැතපෙනවා, මම අවදි වෙනවා. ඈ මම කියලා ගත්තනම් අන්න කරත් කර තියාගත්තා. තමන්ගේ නොවන දෙයක් තමන්ගේ කියලා හිතාගත්තා. ඒකට තමයි ගොංකම කියලා කියන්නේ. ගොංකම කියන්නේ හරකගේ ක්‍රියාවලිය කියන එකයි. ගොංකම ගොනුන් විසින් කරන ක්‍රියාවලිය. ගොනුන් විසින් කරන ක්‍රියාවලිය තමයි කරත්ත කර තබා ගැනීම. චක්කංව වහතෝ කදා. ගුණාගේ පියවර අනුව කරත්ත රෝදේනවා වගේ මහ බරක් ඒවි පිටිපස්සේ. එහෙම නෙමෙයි ඡායාවන පායිනේ. ඔබ හේවනැල්ල විතරක් පිටිපස්සෙන් එන්න දීලා යන්න. ඔබට පුළුවන් ද විදගෙන යන්න හේවනැල්ල විතරක් පිටිපස්සෙන් එන්න දීලා. බැඳීම් නැති තරමට තමයි සැබෑ ආදරය තියෙන, සැබෑ දයාව තියෙන, සැබෑ කරුණාව තියෙන්නේ. කිසිම දෙයක ගැටීම නැති තරමට, බැඳීම නැති තරමට තමයි ආදරය තියෙන, කරුණාව තියෙන්නේ. එතන නික්ලේශී භාවයක් හටගන්නවා. ඒ නික්ලේශී භාවය තුළින් තමයි සැබෑ දයාව, ආදරය, කරුණාව ක්‍රියාත්මක වෙන්නේ. ආදරය කරුණාව කියන එකක් ලෝකේ හොයන්නවත් නැහැ පින්නතුනේ. තියෙන ආසාව විතරයි. කාට හරි ආස හිතුනොත් අපි ගොඩාක් භයානක වෙන්න, බය වෙන්න ඕන. Tamanට කවුරු හරි ආස වෙනවා නම් අපි බය වෙන්න ඕන. ඇයි බය වෙන්න ඕන? සාමාන්‍යයෙන් අපි ලෝකේ දැකලා තියෙනවා ඔබ ගිරවෙකුට ආස වුණොත් එහෙනම් මොකද කරන්නේ? ගිරවල්ලල කුඩු කරනවා. ඈ ඔබ බල්ලෙකුට ආස වුණා පාරේ හරි ඉන්න, මොකද කරන්නේ? ඔව් ගෙදර යන්න දඟවලකින් බද ගන්නවා. නැත්තම් කූඩුවක් අදලා වහ ගන්නවා. ඌට අගේට සවාරියක් ගහලා ඉන්න දෙවිච් එක දැන් නැහැ. පත්තේ අතර මායිමේ ඇතුලේ දැන් ඉන්න ඕන. ඔබට ආස වුණොත් මාළුවෙකුට හරි, මොකද කරන්නේ? ඌ අල්ලලා ගහලා ටැංකි එක දා ගන්නවා. ඒ නිසා කාදාරි ආස වුණොත් මේ මිනිස්සයා කරන්නේ එයාව ඔව් යහපතක් කියලා හිතලා කූඩු කරනවා. ඒ තමයි ස්වභාවය. මලකට ආස වුණොත් මිනිස්සෙකුට මල් ගහ බය වෙන්න ඕනේ. ඇයි? අර මිනිස්සයා මල කඩයි යනවානේ. තේරුණාද? ඒ නිසා මේ ලෞකික ලෝකයේ කෙනෙක් ඔබට කවුරු හරි බැඳෙනවා නම්, ආස කරනවා නම් ගොඩාක් පරිස්සම් වෙන්න ඕන. ඉතින් ලෝකෝත්තර ලෝකයේ අය එහෙම ආස කරන්නේ නැහැ, බැඳෙන්නේ නැහැ ඔබටවත්. කිසිම දෙයකට ආස කරන්නේත් නැහැ, බැඳෙන්නේත් නැහැ. ලෝකයේ දේවල් ලෝකයට අයිති කියලා හිතලා තමනුත් ලෝකයේ වස්තුවක් කියලා තේරුම් අරගෙන ජීවත් වෙනවා. ඇලීමකුත් නැහැ, ගැටීමකුත් නැහැ ලෝකයේ සමග. ඒ නිෂ්ඵලයි කියලා තේරුම් අරගෙන ජීවත් වෙනවා. හැබැයි අපිට දෘෂ්ටියකින් වෙන් කරන්න බෑ. මෙයා මේ විදියයි කියලා වෙන් කරන්න බෑ. පොඩි ළමෙක් අරගෙන රත්තරන් මාලයක් අරගෙන ගිහිල්ලා කොමඩ් එකට දාන්නත් ඉඩ තියෙනවා. එහෙනම් ආසාවක් නැති කෙනෙක් එවැනි දෙයක් නොකරයි කියලා හිතන්න බෑ. හැබැයි එයා ඒකේ වටිනාකමක් දැනගෙන නෙමෙයි පොඩි ළමයා ඒක කරේ. ඒ නිසා එක්තරා ගලා යෑමක් තියෙනවා. ඒක ලෞකිකත්වයේ ඉඳන් මනින්න බෑ. එක්තරා රටාවක් තියෙනවා. ඒක ලෞකිකත්වයේ ඉඳන් මනින්න බෑ. කිසිදු ආශාවකින් තොරව ඕන කෑමක් කන්න පුළුවන්. ඕන විදියකින් නිදහසේ යාර ජීවත් වෙන්න පුළුවන්. හැබැයි ආශාව නූපදින තැනින් එයා ඉපදිලා ඉන්නවනම් ඒවයි කිසි තැනක ගැටෙන්නේ. අල්ලේ තුවාලයක් නැත්තම් විසෝණ තරම් දුර ගෙනියන්න පුළුවන්. නෙළුම් පතට කොයිතරම් වැහි බිඳු ඇතුණත් ඒක ඇලෙන්නේ නැහැ. ඒ නිසා දර්ශණයටපත් වෙන්න ඊට පස්සේ මේ කිසි දෙයක් මේ බවුන්ඩරිස් හදාගෙන ඉන්න ඕනේ නැහැ. එයා බොහොම ෆ්‍රී නිදහසේ ජීවත් වෙනවා. ස්වභාවය තුලින් ඇලෙන්නේ නැහැ. සල්ලි ගොඩක් මැද දාලා ලොකු පෙට්ටියක දාලා වහලා තිබ්බත් ඒව ඇලෙන්නේ රත්තරම් පෙට්ටියක දාලා එයා වහලා තිබ්බත් ඇලෙන්නේ නැහැ, අලවන්න බෑ. ඒකනේ තියෙන මේක වටිනකම. නැත්තම් අපි සමාධීන් වලින් ඒ දවස්වල හිත යටපත් කරමින් හිටියා. අනේ වෙනතේ අයින් කරගත්ත ගමන් ඇලෙන්න පටන් ගන්නවා හිත. බැලුම් බෝලේ තත කරන් ඉන්නා වගේ දියට පොඩි වෙලාවකට විතරයි ඒවයි තියෙන සාහනේ. එබැවින් මේ විමුක්තිදායක සිත හරි මාස්චර්යය ඔබ අවබෝධ කරගන්න. අවබෝධ කරගන්න නම් බලන්න අචින්තේසු ප්‍රසන්නානා විපාකෝ hoti අචින්තියෝ. මේ අචින්තයෝ අකාලිකෝ දිහා හුත්තට නුවණින් බලන්න. එවිට ඔබ ඒ දෙසට ඇදී යාවි. ඇලෙනව නම් ඇලෙන්න, සබ්බ රතින් ධම්ම රති ජිනාති, ධර්මයට හරියට ඇලෙන්න. මොකද්ද ධර්මය කියන්නේ? ධර්මය කියන්නේ වචන නෙමේ, සූත්‍ර නෙමේ, පද නෙමේ, ගාථා නෙමේ. ධර්මයේ පුජ්‍යලෙකුට කියන්න බෑ. කිසිම පුජ්‍යලෙකුට මේ ලෝකේ ධර්මයේ කියන්න බෑ. පුජ්‍යලෙක් කියනෝ නම් ඒ ධර්මය නොවේ. පැහැදිලිද? ධර්මයේ කියන්නේ වචන නොවේ, පද නොවේ, සූත්‍ර නොවේ, ගාථා නොවේ, කතා නොවේ. ධර්මයේ තුර ස්ත්‍රී පුරුෂ ස්වභාවයක් නෑ. ඔබට ඒක තේරෙනවද? හරි ගැඹුරු කාරණයක් නේ. ඔබ තේරෙනවා නම් හරි. ඔබ යථාභූත වශයෙන්ම තේරෙනවා නම් හරි. ස්ථීරසාර විදියට නොනස්සන විදියට තමාගේ හදපතුලෙන් මේක තේරුම් ගත්තා නම් හරි.
මේ සමාධිය තුළ මම මගේ ආත්මය තිබෙනවාද? තිබෙනවා නම් ඒ දුරු කරගත යුතුයි. මා දක්නා අවබෝධය තුළ මම මගේ ආත්මය කියන දෘෂ්ටිය තිබේවාද? තිබෙනවා නම් එය දුරු කරගත යුතුයි. කාරණයක් හැටියට සලකන්න ඕන, දුරු කළ යුතු කාරණාවක් හැටියට සලකන්න ඕන. අවබෝධ කිරීමට ඉතාම අපහසු කාරණයක්. මහබුදුවරු මහරහතන් වහන්සේලා අපරිමිත වෙහෙසකින් අවබෝධ කරගත් අධිගමයක් මාත මේ ලබන්නට අපරිමිත වෙහෙසක් දරන්නේ කියන එක මතක තබා ගන්න ඕන. පෙර රහතුන් යම් වීරයක් කළාද, කැපවීමක් කළාද, එවන්හා කැපවීමක් මාද කළ යුතුව ඇත කරනවා කියන අදහසින් යුක්තව ඒ වෙනුවෙන් කැපවන්න ඕන. මමත්වයේ මාතුලින් පළවා හරින තුරු මම මේ සටන අත්හරින්නේ නැත. රටක යුද්ධයක් නැති කරනවා වගේ ක්‍රියාවලයක් තමයි. එමනම් මහා ක්ලේශ මාරයා, ක්ලේශයන්ගේ මහා සේනාධිපතියා, මමත්වය, මමංකාරය මා තුළින් මා පළවා හැර මමත්වයක් නැති අය හැටියට නැකිටිනවා, වැඩ කරනවා, කටයුතු කරනවා කියන තැනින් මමත්වයකින් තොර බලයක්, ශක්තියක්, ඥානයක් අවදි කළ යුතුයි. ඔබ තුළ පවතින ශක්තිය මමත්වයෙන් යුක්තද, මමත්වයෙන් තොරද හොඳින් පරීක්ෂා කර බලා මමත්වයෙන් යුක්ත ශක්තියෙන් දුරු කරන්න, මුදා හරින්න, සංවර කරන්න. මේ මමත්වය කියා පුරවාගෙන තිබෙන්නේ රූප ලෝකයක්, වේදනා ලෝකයක්, සංඥා ලෝකයක්, සංකාර ලෝකයක්, විඥාන ලෝකයක් නොවේද? මමත්වය දුරු කරන විට ඒ මමත්වයට දැනෙන්නේ මාළුවෙක් ගොඩට අදිනවා වාගේ වේදනාවක්. කෙලස් ගඟේ පීන පීන ඉන්න, පංච උපාදානස්කන්ධයම ඇසුරු කරගෙන ඉන්න, පුරුදු වෙච්ච ඒ මමත්වයට, එයින් වෙන දිසාවකට ඒ මමත්වය තල්ලු කරන විට දැනෙන්නේ වෙනම ලෝකයකට තල්ලු කරනවා වගේ. මේ මමත්වයට දැනෙනවා තමම නැති කරන්න හදන්නේ කියලා. මේ මමත්වය නොයෙකුත් පොරොන්දු, නොයෙකුත් දේවල් පෙන්නලා ඔබ නතර කරගන්න බලනවා. අන්නේ ප්‍රයත්නය තමයි ලෝතුරා බුදුහාමුදුරන්ගේ කාලේ ඔය තණ්හා රති රගා කියලා කෙලස් තුනක් ඇවිල්ලා නැටුව කියලා පෙන්වන්නේ ඔන්න ඕක. හේ මාර්යා, මාර දූවරු එවල තියෙනවා. ඒ කියන්නේ නොයෙකුත් දේවල් දීලා නතර කරගන්න බලනවා. හැබැයි මෙයා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන දේවල් වලට රැවටෙන්නේ නැතුව, ඒ ආධ්‍යාත්මය මුලා වෙන්නේ නැතුව, වහල් වෙන්නේ නැතුව, ඒවා පයට පීදාන පාපිෂ්ණක් සේවත් නොතකා ඉදිරියට ගමන් කරනකොට තමයි ඒ හිත ඒ සියල්ලගෙම නිදහස් වෙන්නේ. ඒක හරි අමාරු වැඩක්. කෙනෙකුට මරණාසන්න මොහොතේදී මරණය මුණගැසුනොත්, ඒ මරණාසන්න මොහොතේදී මේ සියල්ල අතහැරීමට මොනතරම් අපහසුද, මොනතරම් දුක්ඛ වේදනාවක් හිතට ඇති වෙනවද? යාළු මිත්‍රයෝ, සහෝදර සහෝදරයෝ, මව්පියෝ, මේ ඔක්කොම අතහැර දාලා යන්න සිද්ධ වෙනවා හා සමාන දුකක් ඒ මමත්වය දුරු කරන විට දැනෙනවා. හැබැයි අවබෝධය තියෙනවා නම් මා මේ දුරු කළ යුතු ධර්මයක් මයි කියලා, එයා මොනතරම් දුකක් වුණත්, වේදනාවක් වුණත්, ඒ මමත්වයෙන් නිදහස් වීමේ ධර්ම අවබෝධයේ වටිනාකම දන්නවා නම් ඒ මමත්වය අතහැර දාලා යනවා. සදාතනික විමුක්තියක් වෙනුවෙන්, සදාතනික සැනසිල්ලක් වෙනුවෙන් ඇයි අපිට මේ සියල්ල අතහරින්න බැරි? සමහර උදවිය වෙන රටකට ගිහිල්ලා කාසි පණන් සෙවීම සඳහා ටික කාලයකට නමුත් සියලු දෙනා අතහැර දුකෙන් හෝ නික්ම යනවා. ඒ සුළු කාසි පණන් වලට පමණයි. එහෙමනම් නිර්වාණය නැමැති උත්තරීතරත්වය වෙනුවෙන් ඒ සියල්ල සඤ්ඤාවක් පමණයි කියලා තේරුම් අරගෙන යාට අත්හරින්න පුළුවන් බලයක් හට ගන්නවා. අත්හරිනවා කියලා කියන්නේ පිළිකුල් කරනවා නෙමෙයි, ප්‍රතික්ෂේප කරනවත් නෙමෙයි, ක්‍රියාවෙන් තොරව නොවැළී සිටීම. නොවැළී සිටී පමණින්ම අත්හැරීම සිද්ධ වෙනවා. නොගැටි සිටි පමණින්ම අත්හැරීම සිද්ධ වෙනවා. එයට ඔබ ප්‍රයත්නයක් දැරිය යුතු නැත, මහන්සි විය යුතු නැත. පුජ්ජල ක්‍රියාකාරකමක් කොටින්ම අවශ්‍ය නැත. ධර්මයේ අත්හැරීමන්නේ වගේ අපූර්වත්වයකින් යුක්තයි. ධර්මයේ අතහැරීම වෙනස්, පුහුදුන් අතහැරීමට වඩා හාත්පස වෙනස් ධර්මයේ අතහැරීම. එනිසා කවුරු හරි හිතන්නේපා පුහුදුන් මිනිසුන්ගේ අතහැරීමේ ක්‍රමවේදය තමයි මේ ධර්මයටත් තියෙන්නේ කියලා, ඒ බොරු. ධර්මයේ අතහැරීමේ ක්‍රමයේ හාත්පස වෙනස්, සම්පූර්ණයෙන් වෙනස් වෙනතු. එහෙමනම් සාම්ප්‍රදායික අතහැරීමට කොටුවන්ට එපා.
ඔබ පුළුවන් තරම් අභ්‍යාසයෙන් මේ හඳුනාගත යුතුයි. මොකද ඔබේ ආධ්‍යාත්මයේ යමක් අතහරින්නේ පූර්ණ අවබෝධයකින් යුක්ත වූවොත් පමණයි. එහෙම නැත්නම් කොතරම් ඇසුවත් ඔබගේ සිත වෙනස් වෙන්නේ නැහැ, කරුණක් අවබෝධ කරගන්නේ නැහැ. මරණය හා සමාන අතහැරීමක් යම් මොහොතක අත්දැකීමක් අපට ලැබෙන්නට පුළුවන් මේ යන ගමනේ. එතෙන්දී ඔබ කලබල නැතුව සංසුන්ව වාසය කරන්න, මරණයටවත් බය නැති ධර්මයෙන්ට ඉඩ දුන්නු සිතක්මයි සත්‍ය අවබෝධ කරගන්නේ. ආත්ම සෙනෙහයේ මොහොතේදී අත්හැල යුතුයි. මරණය කියලා මෙතෙන්දි මැරෙන්නේ ඇත්තටම අපි මවාගත්ත සිහිනයක් සංඥාවක් විතරයි. මේ ලෝකෙ මට කියලා අයිතියක් තියෙනවා නම් ඒ අයිතියක් තියෙන හැම දෙයක්ම පිනුතුන් සංඥාවක් විතරයි. එහෙමනම් මිනිස්සෙගේ මරණය කියන්නේ සංඥාව, මෙතනින් වෙන්වීම. එහෙමනම් මේ සංඥා මරණය මරණය හා සමානයි. නමුත් ඒක රැවටීමක් නේ. ඒ මුලාවීම අවසන් වෙන මොහොත මරණය හා අත්දැකීමක් ලැබෙන්න පුළුවන්. නමුත් ඒට බිය නැහැ. මොකද එය රැවටීමක් නිසා ඊට වඩා උච්චයි සත්‍ය අවබෝධය, සැබෑ යථා තත්ත්වය තේරුම් ගැනීම. එතෙන්ට ඍජු වෙච්ච, උජුපටිපන්න වෙච්ච පෙර බුදුවරු මහරහතන් වහන්සේලා වගේ අවදීකින් යුක්තව වාසය කරන්න. ඔබට 100ට 100ක් තාම දහමට තේරුම් අරගෙන දහමට අනුගත කරගන්න බැරි වෙච්ච තැන් තියෙනවද කියලා බලන්න ඕන. දහම වටහා ගන්න නැතුව කොහොමද ධර්ම මාර්ගයේ ගමන් කරන්නේ? ඉස්සෙල්ල වටහා ගන්න ඕන, සුනාත හොඳින් අහන්න ඕන, වටහා ගන්න ඕන, ධාරයේ හරියට දරාගෙන වටහා ගන්න ඕන. චරාත, එතකොට තමයි අපිට ගමනක් තියෙන්නේ. ඊට පස්සේ තමයි අපි ධර්මයට පත් වෙන්නේ. නිවන කියලා කියන්නේ මෙන්න මේ වගේ දෙයක් කියලා සමහර අයට, ජාත සෝතාපන්න අයට, සංසාරේ බණ අහලා තියෙන අයට ධර්මයේ අහන්න කලින්ම ඔළුවට වැටහෙනවා මෙන්න මේ වගේ නිදහසක් කියලා. අන්නේ නිදහස තමයි හොයාගෙන යන්නේ. බොහෝ කාලයක් බණ අහපු උපතිස්ස කෝලිත දෙන්නට තිබුණා මොක්ෂය කියන්නේ, නිවන කියන්නේ මෙන්න මේ වගේ දෙයක් වෙන්න ඕන කියලා. ඕන කෙනෙකුට කියනවා, කියන්න ඔයාගේ ගැඹුරු දර්ශනය අපි අහගෙන ඉන්නම්. ඒකේ කෙලවර මොකක් හරි තියෙනවද කියලා මම බලන්න. අස්සජි මහරහතන් වහන්සේ තමයි මේක ලස්සනට හේතුඵල ධමයක්, හේතුඵල නිරෝධයක් බුදුහාමුදුරු දේශනා කරන්න කියපු ගමම්ම සියල්ල වැටහුණා. සියලු ලෝකේ තියෙන හේතුඵලයක්. හැබැයි හේතුඵල ධම නෙමෙයි බුදුදහම කියන්නේ. බුදුදහම කියන්නේ හේතුඵල හඳුනාගෙන ඒක නිරෝධ කිරීම. එහෙනම් මනසේ ක්‍රියාත්මක වන්නේ හේතුඵලයක්. ඒ හේතුඵලේ නිරෝධ කිරීමයි නිරෝධය. ඒ හේතුඵල සත්‍ය නිරෝධ කරන්න ඕන. කොහොමද නිරෝධ කරන්නේ? පුජ්‍යලයට මේක කරන්න බෑ. පුජ්‍යල ස්වરૂපයකින් තොරව භාවනාවට පිවිසිය යුතුයි. ඔබට ඒක වෙන් කළ ඉස්සෙල්ල අනුමාන ඥානයෙන් හෝ හඳුනාගත යුතුයි. පුජ්‍යල ස්වરૂපය මෙයයි, පුජ්‍යලත්වයෙන් තොර ස්වરૂපය මෙයයි කියලා හඳුනගන්න ඕන. පුජ්‍යලයක් වශයෙන් අනුගත වුණොත් මේක ක්‍රියාත්මක වෙන්නේ මෙහිමයි. පුජ්‍යලයක් තොරව ක්‍රියාත්මක වුණොත් ක්‍රියාත්මක වන්නේ මෙහිමයි කියලා අවබෝධ වෙන්න ඕන. කොහෙවත් හිත තියන්න නෙමෙයි මේ මහන්සි වෙන්නේ, සියල්ලකින් හිත ගලව ගන්න. සියල්ලකින් හිත ගලව ගත්තාම අවසානයේ මොකද වෙන්නේ? හිතක් කියලා දෙයක් නැති වෙනවා. ඊට පස්සේ තියෙන සිත්වලටත් කියනවා ලෝකෝත්තර සිත් කියලා. ඇයි ඒ ලෝකෝත්තර සිත් කියන්නේ? ඇලීමෙන් තොරව ඒ චිත්ත පරම්පරාව, සිතිවිලි පරම්පරාව ගමන් කරන නිසා දිය දහරාවක් වගේ. දිය දහරාවක ලොකු ගමනක් තියෙනවා, නමුත් කිසි තැනක ඇලීමක් නැහැ. ඒ වගේ පුජ්‍යලේ කියලා හදාගත්ත මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන්න. පුජ්‍යලේ කියලා හදාගත්ත නිසා තමයි ඒ පුජ්‍යලයට ස්වර්ගය ඕන කරන්නේ. පුජ්‍යලේ කියලා හදාගත්ත නිසා තමයි ඔහුට නිවන් දකින්නත් ඕන කරලා තියෙන්නේ. පුජ්‍යලේ කියලා හදාගත්ත නිසා තමයි ඔහු මොකද්ද සැප කියලා සම්මත කරගත්ත දෙයක් හොයන්නේ. මේ ලෝකේ කොහෙන්ද පින්නතුනේ සැප? සපයි කියලා දෙයක් ලෝකේ නැහැ. දුක දුරු වීම සප මිසක් සපයි කියලා දෙයක් ලෝකේ නැහැ. සප අඳුනගන්නේ දුකට සාපේක්ෂිතව. දුක අඳුනන්නේ නැති කෙනෙක් සප අඳුනන්නේත් නැහැ. ඒ නිසා මායාවකින් හදාගත්ත සප දුක තුල රැවටිල්ල නතර කරන්න එක නතර කරන්නේ පිටින් නෙමෙයි ඇතුළතින්. පිටින් තෙරුවන් සරණයි කියාගෙන, නමෝ බුද්ධාය කියාගෙන, ආයිබෝවන් කියාගෙන මනක්කම් කියාගෙන හිටියද වැඩක් නැහැ. ඇතුලේ ඇතුලේ මේක හදන්න ඕන. පිටින් හොඳ තැම්පත් අය ඕන තරම් ඉන්නවා ඇතුලේ අකු තියාගෙන. ඒක වැඩක් නැහැ. හිතයි හොඳ වෙන්න ඕන. ආධ්‍යාත්මය පිරිසුදු වෙන්න ඕන. චේතනාවයි පිරිසුදු වෙන්න ඕන. වැරදි චේතනාව පදනම් කරගෙන වාසය කරන අයට තමයි ඔය ස්ට්‍රෙස් ආතති ඔය මිග්‍රේන් අනම්මනම් කියන නම් තියෙන්නේ. ඒ ඔක්කොම චේතනාව හොඳ නැති මිනිස්සුන්ට සිද්ධ වෙන දේවල්. නැතු ඒව හැදෙන්නේ නැහැ චේතනාව හොඳ පිරිසිදු කට්ටියට. ඔක්කොම හැදෙන්නේ ඕ චේතනාව සෞතු වැඩ කරපු අයට. කෙනෙකුට විපතක් හරදරයක් කරන්න ඕ හිත ඇතුලේ තියාගෙන ඩබල් මීනින් ගහපු අයට. කාටත් තියෙන ආතති මිනිස්සුන්ට පුතජන ලෝකේ ඉන්න ඔක්කොටම ආතති තියෙන. හැබැයි අර ආතති උච්ච වෙලා නැහැ එච්චරයි. උත්තු වුණාම තමයි අපි කියන්නේ ඒවට විවිධ නම්. ජීවිතේ තේරුම් ගන්න පුළුවන් එකම තැන මනුස්සාත්මය. විචාරශීලී බුද්ධිය තියෙනවා. අයින් කරන්න ඔබ විසින් ගත්ත වැරදි සිතුවිල්ල. මම මගේ ආත්මය වෙමි. මෙතන ආත්මයක් ඇත. ආත්මය තුළ මම ඇත. ඒ ආත්මය ස්ත්‍රියක් පුරුෂයෙක් වේ කියලා හිතන එක නතර කරන්න. කල්පනා කරන එක නතර කරන්න. දකින්න ඇත්ත. සිතට පහදා දෙන්න ඇත්ත. ඇත්ත කියන්නේ ලෞකික ලෝකයෙන් ලබාගත් බොරුවට සාපේක්ෂිත ඇත්ත නෙමෙයි මේ. මේකට කියන්නේ ලෝකෝත්තර සත්‍ය. ලෝකෝත්තර ඇත්ත. ඒක මේ ලෝකයේ බොරුවට සමාන සාපේක්ෂිත ඇත්තක් නෙමෙයි ඒක. අසාමාන්‍ය දෙයක්. සමාන දෙයක් නෙවෙයි අසාමාන්‍ය දෙයක්. ඒ ගැනම කොච්චර දෙයක් තේරුම් ගන්න තියෙනවද බලන්න. ලෝකට සාපේක්ෂිත ඇත්ත නෙමේ අසාමාන්‍ය ඇත්තක්, සමාන නොවූ ඇත්තක්, ලෝකෝත්තර සත්‍යයක්. ඌව වටහා ගන්න නැතුව කිසිම කාරණයක් අත්හරින්න එපා. හැම දෙයක්ම වටහාගෙන තමයි ඊළඟ පියවර වටහා ගන්න ඕන. වටහා ගැනීමකින් තොරව සිටීම හරියට අර ගුරුවරයෙක්ගේ ඉගැන්වීම අතර කිසිත් දෙයක් තේරුම් ගන්න නැතුව බලාගෙන ඉන්න ළමයෙක් වගේ. හොඳට වටහා ගන්න ඔබගේ සංසාරෙම ගොඩ දා ගන්න පුළුවන් බේරෙන්න පුළුවන් මගක්. කවුරු බොරුයි කිව්වත් කවුරු විකෘති කිව්වත් තමන් අත්දැකලා බලන්න. පිටින් ඉන්න කට්ටියට ඉතින් ඕන දෙයක් කියන්න පුළුවන්. අනුන් කන අඹ දිහා එක එක කතන්දර කියනවනේ. ඒක නෙමෙයි තමන් අත්විඳලම බලන්න. කොහොමත් අධර්මකාමී අයට අපායවල වලින් ආපු අයට මේ ධර්මයේ පින්නතුනේ ගින්දර වගේ පැහැදිලි. ඒගොල්ලන්ට ධර්මයේ දිරවන්නේ නැහැ. ධර්මයේ ඇහිච්ච ගමන් ගිනි පොකුරු වගේ වුන් ධර්මයේ ප්‍රතික්ෂේප කරනවා. ඒකට හේතුව ගිය ආත්මවල ලෝධිය බීලා ආපු කට්ටිය ලබන ආත්මෙත් ලෝධිය බොන්න යන අයට. සද්ධර්මයේ ප්‍රිය වෙන්නේ සත්පුරුෂයන්ට පමණයි. සත්පුරුෂයෙකුට නිදානයක් වගේ එක හොයාගෙන යන අපමණ දුක් විඳලා අසත්පුරුෂයෙකුට වෙන්න තුනේ වහ කඳුරු වගේ. ඒ ලෝක දහම ඒක තමයි සත්‍ය, ඒක තමයි ස්වභාවය. ඒක බුද්ධ කාලීන සමාජයේත් එමේ අද කාලෙත් එමේ ඒ නිසා එක එක මිනිස්සුන්ගේ වචන වලට රැවටෙන්න එපා තමන් ධර්මයේ හොයාගෙන යන්න භෞතික දේවල් වලට අපහැදෙන්නත් එපා පැහැදෙන්නත් එපා ඒක හුදෙක් භෞතිකයි මේ භෞතික දේවල් වලට අගයක් දීලා නැති අපිට ඒක පැහැදෙන්න පැහැදෙන්න දෙයක් නැහැ මිල මුදල් මුල් කරගෙන ස්ත්‍රී පුරුෂ භාවය මුල් කරගෙන කන බොන ඒවා මුල් කරගෙන පැහැදෙන අපහැදෙන්නේ මේ මේ බාල මිනිස්සුනේ ඒ කියන්නේ මේ මිනිස්සු හරියට කාලත් නැහැ බීලත් නැහැ ඇඳලත් නැහැ පැලඳලත් නැහැ ඇඳුමට ඉරිසියා ගන්න මිනිස්සුනේ ඉන්නේ එතකොට ඒව තියෙන්නේ මේ බාල මිනිස්සු ළඟ යාන වාහනයේ තරගයේ තියෙන්නේ වලලු මාල වල තරගයේ තියෙන්නේ අදින ඇඳුමට පැවැතුමට තරගයේ තියෙන්නේ ගාමෝ හීනෝ පූතජ්ජනිකෝ අනරියෝ අනත්ත සංගීතෝ ඒව තියාගන්නපා ආධ්‍යාත්මය තුළ ගැටෙන්නේ සලස්ස ගන්න එපා. භෞතිකවාදීව නිගණ්ඨ ධාත පුත්ත වගේ අත්හැරලා දැම්මත් වෙනතුරේ නිවන් නම් දකින්නේ නැහැ. සමහර අය කියන ඔය ඉඩකඩන් අරයට මෙයාට ලියලා දීලා මේව කරලා නිදහස් වෙලා නිවන් දකින්න සමහර අයට ඉතින් ඒව හරිය ලොකුයි. ආරේ හරි සිල්වත්යි. මුකුත් නැහැ. මේ මන් දැන් හරි යෝක් මේ බැංකු පොතත් හරවල දාලා දැන් ඉන්නේ කියනවා. කොයි වෙලාවක හරි වහගිලා තමයි මැරෙන්න වෙන්නේ. අර එහෙම ආමතුරු කෙනෙක් ආවා මේ පැත්තේ. ඒ විදිහට ඔක්කොම ලියලා දීලා මහන වුණා. අවසානයේ බලා ගන්න කෙනෙක් නැහැ කවුරුත් නැහැ මංගලේ පෙති ටිකක් ගාලා හම්තුරු මල. ඇයි ලියාගත්තේ උඹ බලන්නේ නැන්නේ? ලියා ගන්න කන්නේ බලන්නේ. ළමයි වුණත් එච්චර තමයි ගොඩක් වෙලාවට. මුන්ටත් කාරේ බවුලයිනේ කැමැත්ත කැමැත්ත තිබුණා නම් වැඩ වැඩිනේ. ඒ නිසා වෙනතුනේ භෞතිකවාදී ආකාරයකින් අත්හැරීමක් කරන්න බෑ. හැබැයි ඔබ හොඳ විදර්ශනාවෙන් ඒවා තුළ ඉදිමෙන්නේ නැතුව ඒවා උපාදානය කරගන්න නැතුව ඒවා අලුයිමලා කෙල පිටක්සේ පාපිස්සක්සේ සලකන්නට ඕන. මේවා ඉතාම අවුරුදු 10ක් 15ක් 20ක් 30ක් 50ක් ඇතුළේ මේවා ඔක්කොම අලුදු විලි බවට පත් වෙන ඒවයින් අපි වෙන් වෙන අපෙන් ඒවා වෙන් වෙන සංස්කාර භෞතික දේවල් කියලා තේරුම් ගන්න ඕන. එවිට පින්නතර කරත්තේ බර අඩු වෙනවා ගමන යන්න ලෑස්ති. ලේසි. කරත්තේ බර වැඩි වෙන්න වැඩි වෙන නිවන් මග යන්න අමාරුයි. ඇයි අර කරත්තේ දැන් යන්නේ මේ? සැහැල්ලු වෙන්න වීර්යවන්ත වෙන්න. හැබැයි ඔය සැහැල්ලු වෙන්න කිව්වට වෙන්නේ නැහැ. යථා භූත ඥාන දර්ශනයෙන් තියෙන ඕන ආදීනව සංඥා. ආදීනව සංඥා තිබුණොත් විතරයි විරාග සංඥා ඇති වෙන්නේ. විරාග සංඥා තිබුණොත් විතරයි පහන සංඥා ඇති වෙන්නේ. ඊට පස්සේ ඔහොම ගමන් කරොත් විතරයි සබ්බ ලෝකේ යන විරත සංඥා සියලු සංස්කාරකයන්ගේ නොයැලෙන සංඥාව සංඥානි විමුක්තිය. එයාගේ සංඥාව තියෙනවා. නිලුම්පත වගේ. නිලුම්පත කිව්වම දැකලා නැත්තම් නිලුම් කොලයක් අරගෙන නිලුම් කොලයකට වතුර දම බලන්න. නෙළුම් පත වගේ සංඥාව රහතුන්ගේ කොච්චර වැස්ස ඇලෙන්නේ හත් දවසක් වහින එක වතුර බින්දුවක් උරලා නැහැ බලන්න එවැනි පරිවර්තනයක් වුණා. එතකොට පුතජනයාගේ සංඥාව ගොයගෙද ඒක හරියට වෙනතුනේ ගෝණි පඩංගුවක් වගේ තෙත බර වෙනවා අල්ල ගන්න ලෝකය. ඇයි අල්ලගැනීමේ ශක්තිය ගොඩාක් තියෙනවා. පුතජන සත්‍යය මුලා කරන්න හරි ලේසි. ඒක හොඳටම දන්නේ දේශපාලඥයෝ. ඊළඟට හොඳටම දන්නේ ආගමික පූජකයෝ. ඉතට දන්නවා. මොකක්වත් නැත්නම් ඉතින් ගහක රතු කොටි දෙකක් බඳලා පොඩ්ඩක් ඉනවටේ රතු පටියක් බඳලා මිනි ගෙඩියක් ගහුවනම් මිනිස්සු එතන ඇති. ඉතින් ඔච්චර ලේසි ක්‍රම තියෙද්දි ජීවත් වෙන්නේ නැයි මිනිස්සු ඔච්චර දුක් විඳින්නේ. වැඳගෙන ඉන්න ක්‍රියාවලියක් මෙහෙ හරි කළා නම් මේ ශාලාව ඉඩමදි. බිරගාරයක් ගෙනල්ලා සුවඳ තුන් ටිකක් හොඳට කට්ටකු මංජල් ටිකක් ගහලා මිනි කිටිය පටපට ගාලා ගහලා අම්මනම් අන්න හරේ ඉඳලා බෝලිම මේ වගේ දර්ශනයක් අහන නුවණක් දිනු කරගන්න මිනිස්සු පෙළමෙනව අඩුයි. මොකද හීනයි, ඔවුන්ට සම්මර්ෂණ ශක්තිය නැහැ, ඔවුන්ට ඒක තේරෙන්නේ නැහැ. ඒක තමයි කියන්නේ තේරෙන්නේ. මේ රටේ ගොඩක් තියෙන ප්‍රශ්නේ ඒකනේ නේද, තේරෙන්නේ නැතිකම. රටේ තියෙන ප්‍රශ්න තේරෙන්නේ නැහැ, ලෝකේ තියෙන ප්‍රශ්න තේරෙන්නේ නැහැ, එතකොට තමන්ගේ හිත තේරෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? රටත් ඉවරයි, තමනුත් ඉවරයි, ලෝකෙත් ඉවරයි, දෙලොවම පිරිහවගත්ත නිස්කාරණ ජීවිතය ගෙවී යාවි. තේරෙන එක ප්‍රඥාගෝචර බව ඉතාම වැදගත්. හොඳ සිහියෙන් ඉන්න, අවදියෙන් ඉන්න. කොච්චර අවදියෙන්ද? එක එක උපමා බුදුහාමුදුරු දක්වනවා. දොරටු පාලකෙක් වගේ කියලා සමහර වෙලාවට උපමා කරලා තියෙනවා. දොරටු පාලකයා හොඳ අවදියෙන් ඉන්න ඕන. රාජවාසලේ දොරටු පාලකයා. ඒක පුත්ත මනුරක්කේ, එක පුතෙක් ඉන්න අම්මා කෙනෙක්, එක දරුවෙක් ඉන්න අම්මා කෙනෙක්ගේ පුතාව රකින්න විදිය. මම ඔය නිකන් බල්ලක් තියනවා ඒක පුතෙක් ඉන්න පවුල් වල අය අම්මලා මොකද මොන තරම් දුකක් විඳිනවද කියලා. ළමයා වොෂ්රූම් ගියත් දොර ළඟ ඉන්නවා. ඇයි හේතුව? උල් ඉස්සල වැටේ කියලා ඒ ඇතුලේ. එහෙමනම් අන්න ඒ ආකාරයෙන් අපේ මේ මෛත්‍රී වේරණය නිර්වාණ ධර්මයට අපි කැමති වෙන්න ඕන, අවබෝධ කරගන්න මහන්සි වෙන්න ඕන. ඇයි අපි මේ කරන්නේ? අපිට සැප උපදවන දෙයක්. සක්විති රජකමට වඩා ලොකු දෙයක්. ඔබ සක්විති රජුරවන්ටවත් ඔලුව නමන්න ඕනේ නැහැ මේක තේරුම් ගත්තාම. තේරුම් ගත්ත කෙනාව ඒ ආධ්‍යාත්මික උසස්තාවයන් තියන අය දුටු සැනින් හොඳට අඳුරන මෙයාට මේ අවබෝධය තියෙන කෙනෙක් කියලා. විශ්වයේ තුලින්ම තමන්ට සුදුසු තත්ත්වය හැදෙනවා. ඒක මට හොඳටම තේරුනේ මේ දලයි ලාමා හැමදෙරු බලන්න ගිය වෙලාවේ. අපි ගොඩාක් දේශනේ විනාඩි 15ක් විතර යනවා. මහා සම්භාවනීය රට රටවල් වල පැමිණිච්ච හාමුදුරුවරු ඔක්කොම බණ අහනවා. ඉතින් අපිට මම හිතනවා හරි මට සුදුසු තැනක් ලැබීවි. මම සුදුසු විනං සමහර හාමුදුරුවෝ ආයතනයේ විශාලයි. ඉතින් ඔය පොඩි පොඩි මේ කොන්ක්‍රීට් කෑලි උඩ, කානු උඩ, තාප්ප උඩ ඒවත් වාඩි වෙලා ඉන්නවා. ඉතින් බිම පොළවේ හැමතැනම පාරවල් ළඟ පදික ඇවිදින වේදිකාවේ ඒ හැමතැනම වාඩි වෙලා මිනිස්සු. ඉතින් මාවත් සුදුසු නම් කානුවක් උඩ හරි වාඩි කරයි. නෑ, ඒකේ ස්වභාවය කියන්නේ ඒකයි. අරගෙන ගිහිල්ලා මම හරියට උන්වහන්සේගේ ධර්මාසනයට ගොඩ වෙන තැන ළඟින්ම වැඩ හිටියා සියල්ලට ප්‍රමුඛව. මම විශ්වාස කරන දෙයක් මම ඉඩ දීලා තියෙන්නේ. මාව සුදුසු නම් කොහේ හරි ගලක් ගල් ගෙඩියක් උඩින් තියන කමන්නේ වාඩි වෙලා. එතනත් තියෙන්නේ සුදුසුනේ. නෑ, ඒ අතහැරලා දාලා ඉන්නේ. අපි පොර කෑවෙත් නෑ ආසනෙ ඉල්ල ගන්න. එහෙම යන්නත් බෑ එතන පොර කරන්න. මොකද ඒ හරිය විශේෂයෙන් අධි ආරක්ෂිතයි. සිකියුරිටි එකකින් ආවරණය වෙලා තියෙන්නේ. එතකොට ඒ ආරක්ෂාව එන්න අනිවාර්යෙන් ඉහලින් ඕඩර් එකක් එන්න ඕන. හාමුදුරුවන්ගෙන් අහවල් කෙනා මෙතෙන්ද ගේන්න කියලා. එහෙම නැත්නම් සිකියුරිටි එකටවත් බෑ හිතලා යවන්න. තේරෙනානේ නේ? ඒ දැන් ජනාධිපති ඉන්න හරියට එයාගේ කාමරයට ගෙන්න ගන්න නම් එයා ඕඩර් එකක් දෙන්නේ නැතුව සිකියුරිටි එකටවත් යවන්න බෑනේ. ඒ වගේ තමයි. ඉතින් අර ඒ සුදුසු තත්ත්වය ඒක නිතරින් ලෝකෙ විශ්වයේ ලැබෙනවා. තමන් සුසුකා සම්පූර්ණ කරගන්න. දැන් සමහර අය කියනවා මේ තමන්ගේ ගෙදර මිනිස්සයා බනිනවා අරක මේක කියලා. මම බලලා කියනවා ඔබ ඇත්තටම බැනුම් අහන සුදුසුකම් තියාගෙන ඉන්න එකයි බනින්නේ. ඔබ ළඟ පුණ්‍ය ශක්ති වර්ධනය කරලා බැනුම් අහන්න සුදුසුකම් නැති කරගන්න එවිට ඔබේ මහත්මයට බනින්න හැකියාව නැතු එයයි. දැන් මේ ධර්ම අවබෝධය වෙච්ච එක මහත්මයෙක්ගේ කිව් කතාවෙන් මේක හොඳට ප්‍රත්‍යක්ෂ වුණා. මහත්මයා වෙනද හැමදාම ඇවිල්ලා බයිනෝලු කෑම උයවේ ඉන්න තැනට ඇවිල්ලා බැලලා යනවලු. මොකක් හරි එකක් කියලා බැලලා යනවලු. ඉතින් මෙතුමිය කොහොම හරි මේ ධර්මය අවබෝධ කරගත්තට පස්සේ මහත්මයා එනවලු බනින්න කැස කවාගෙන ඇවිල්ලා ඉහැරලා යනවලු. ඔහොම දවස් කීපයක් බැනින්න ඇවිල්ලා ඉහැරලා කියනවලු මහත්මයාම ඇවිල්ලා කියනවලු ඒ තමුසට මට ඉස්සර වගේ බනින්න බැහැ කියලා කිව්වලු. මට ඒ මොකද කියලා අහනවලු. ඉස්සර වගේ වගේ මිනිහා මේක මොකක් හරි විනෝදාංශයක් වෙන්නේ නැති නිකන් එයාගේ ප්‍රෙෂර් ටික එයා පිට කරගන්න එතන වෙන්නේ නැති ඇවිල්ලා එහෙන් ගෑනු කෙනාට බල්ල වෙන්නේ නැති දොස් කියලා වෙන්නේ නැති දැන් ඉස්සර වගේ බනින්න බැරි අය මට. ඇත්ත අපි තුල ඒ හරි ජවයේ ශක්තිය දෙනකොට එහාට එන්න බෑ. ඒ ශක්තිය තියෙන්න ඕන, ඒ වර්ධනය තියෙන්න ඕන, ඒ රශ්මි මාලාව තියෙන්න ඕන, ඒ උසස් බලය තියෙන්න ඕන. එතකොට එයාට බයින්න හිතෙන්නේ. එතකොට අපි දුර්වල වුණොත් තමයි ඒකට කඩාගෙන වැටෙන්නේ. දැන් මේ වැටක් උනත් අපි ශක්තිමත්ව ඉන්නවා කියලා තේරුණා කිසි කෙනෙක් පණින්නේ නැහෙනේ. දුර්වලයි කියලා තේරුණොත් තමයි පණින්නේ. ගෙදරකට උනත් එහෙමයි. ඒ නිසා මේ ශක්තිතාවය හරියට ආරක්ෂා කරගන්න ඕන. ඒක ජීවිතේ ආධ්‍යාත්මික සාර්ථකත්වය ලැබෙනවා. මේක අදාදම වෙහෙස දරන්නේ වෙහෙස දරනකොට එක දිගට වෙහෙස දරන්න ඕන. සතියක් හරි කමන්නේ එක දිගට. නැත්තම් මේකේ අර ටිකක් ඉහළට කුසල ශක්තිය වර්ධනය වෙනවා, ආයි පිරිනව. ආයි පිරිනව. මේක සම්පූර්ණයෙන් මෙතනින් ඉවතට යනකම් මේක ඉවර කරන්න ඕන. කලයට අඩුවෙන්න වතුරවක් කරනවා හැමදාම, හැබැයි කවදාවත් කලෙ උතුරා යන්නේ නැහැ. එහෙනම් මේක උතුරා යාය යුතුයි. උතුරා යෑම ආරම්භ විය යුතුයි. අපි තාපයෙන් මෙහා පැත්තේ ඉඳලා කොච්චර උඩ පැන්නත් වැඩන්නේ නැහැ. අපිට තාපයෙන් එහා පැත්තට නම් පැන ගන්න තියෙන්නේ. අපි අනිවාර්යෙන් තාපයේ ඉහළම කොනට අපි ඉස්සිලා ඒකට උඩින් පැනලා එහා පැත්තට යා යුතුයි. නමුත් ලොකු වෙනසක් නැහැ. අඩි දෙකක පළලක් වෙන්න පුළුවන් තියෙන්නේ. නමුත් අපි තාපයෙන් එහා පැත්තේ හා මෙහා පැත්තේ කියන වෙනස විතර තියෙනවා. දැන් ওই සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙකුයි සත්‍ය අවබෝධ නොකරගත්ත කෙනෙකුයි පොඩි අඩි දෙකක වෙනසක් තියෙන්න පුළුවන්. වැඩි නෑ. හැබැයි මතක තියාගන්න ඕන එයා ඉන්නේ තාපයෙන් මේ පැත්තේ, අර ඉන්නේ තාපයෙන් එහා පැත්තේ. අඩි දෙකයි නේ තියෙන්නේ. අඩි දෙක වුණාට ලොකු තාපයක් තියෙනවා එකෙන්. එච්චරයි වෙනස. ඔබට සත්‍ය අවබෝධද? ඔබ මරණය අවසන් කරපු කෙනෙක්ද? ඔබ මරණය අවසන් කරපු කෙනෙක්ද? එහෙම නැත්නම් නොමැරෙන ලෙස මැරුණ කෙනෙක්ද? ආයි නොමැරෙන ලෙස මැරුණ කෙනෙක්ද? ඔබේ ආධ්‍යාත්මය තුළින්ම ඔබට ඒක විඳ දරා ගන්න පුළුවන්. ඒ ඇත්ත ඔබට ඒ විදියට වැටහෙයි. දැන් බලන්න මේ දේශනා ටික ඔක්කොම ආයි එකට එකට තම්බන්න කසායක් වගේ තමන්ගේ ඔළුවේ තම්බුවාම ඔබට නියම සාරය, නියම ශක්තිය ඔබට ලබා ගන්න හැකියාව ලැබෙවි. මොනව හරි ගැටලුවක් තියෙනවද පින්නතුන්ට? ඇයි අවබෝධ නොවෙන්නේ? අවබෝධ නොවෙනවා නම් ඒ අවබෝධ නොවෙන්නේ මොනව හරි ශේෂයක් ඔබ ළඟ තියෙනවා මේ ලෝකේට ඇලිච්ච. එහෙම ශේෂයක් තීද්දි සමහරලාට හිතනවා එන්න පුළුවන් අනේ මට පොඩි ශේෂයයිනේ තියෙන්නේ, ඉතින් මේක තීද්දි නිවන් දකින්න බැරියයි. පින්නසුන් දන්නවා එකක මොනවහරි වෛරස් එකක් තිබුණොත් එහෙම ඒ වෛරස් එකේ ශේෂයක් තීද්දි එයා සනීප වෙලා කියලා නම් කරොත් එහෙම මොකද වෙන්නේ? ආයිත් ඒ වෛරස් එක වැඩි වෙලා එයා ආය සනීප වෙනවා. ඒ නිසා මේ ශේෂයක් තීද්දි සුවපත් වූවා කියන තැනට දාන්න බෑ. ඒ නිසා වෛද්‍යවරයෙක් යෝජනා කරනවා මේ වෛරසය දුරු වීම සඳහා ඔබට මේ ලෙඩේ සනීප වුණත් ඔබ මෙච්චර කාලයක් බෙහෙත් බොන්න. මොකද මේක ඉවර වෙලා ඇඟෙන් යනතුරාවට බොන්න ලෙඩක් නැහැ. එතකොට අසනීප මොනවත් පෙන්නුම් කරන්නේ නැහැ. නමුත් ඇතුලේ තියෙන වෛරසය. ඒක කොරෝනා එක වුණත් උනානේ පිටි මොකවත් පෙන්වන්නේ නැහැ. සමහරලාට තියෙනව එන්න පුළුවන්. ඒ වගේ තමයි. ඒ වගේ සමහර අයට ලොකුවට කෙලස් වල ලොකු දෙයක් නැහැ. වට මොකුත් නැහැ කියලා කියනවා. නමුත් වෛරසය ඇතුලේ තියෙනවා. කෙලස් තියෙනවා ඇතුලේ. ඒ කියන්නේ සැඟවුණු කෙලස්. ඒවට කියන්නේ සැඟවුණු කෙලස්. ගොඩාක් අයට තියෙන ඔන්න ඔය දේ තමයි තියෙන්නේ සැඟවුණු කෙලස්. පේන්නේ නැහැ. එහෙම දේවල් තියෙනවා. කාටත් තියෙනවා. ලෞතුරා බුදු කෙනෙක් තමයි ඔක සියල්ල තනියෙන්ම සොයාගත්තේ. අනිත් එක ඉතින් ගුරු ආශ්‍රයයෙන් සොයන්න ඕන. ඔබ ඉතින් ඔබට සැඟවුණු කෙලස් නෙමෙයි දකින කෙලස් ටික ඔබ සුද්ධ කරලා දාලා ඉන්නවා නම් අපිට සැඟවුණු කෙලස් ටික හොයලා පෙන්නලා සුද්ධ කරලා දාන්න පුළුවන්. මේකේ වැඩේ තියෙන්නේ ඉතින් පේන කෙලස් ටිකවත් අයින් කරගන්න නැත්තම් සැඟවුණු කෙලස් ගැන කවර කතාවද? මේ පේන දේවල් වලට වහල් වෙලා ඉන්නෝ පුත්තාමත්ති ධනම්මත්ති තිබාලෝ විහඤ්ඤති. ධනය දිනනවායි කියලා හිතාගෙන ඉන්නේ බාලයෝ. මට දරුවෝ ඉන්නවා, බලයෝ ඉන්නවා, මැතිවතුරු ඉන්නවා, අරයා ඉන්නවා, මෙයා ඉන්නවා කියලා හිතාගෙන ඉන්නේ බාලයෝ. තේරුණා නේද? එහෙනම් පාර්ලිමේන්තුවේ ඉන්නේ ඔක්කොම බාලයෝ. බුදුදහමට අනුව බාලයෝ ඉන්නේ. එතකොට මහා ධන කුහේරය හැරෙ මේ ඉන්න ඒගොල්ලෝ ඔක්කොම ළඟ අර බාල ගතිය තියෙනවා වෙනතුරෙන්. ඔය නිලතල තානාන්තර වලින් ඉදිමිච්ච මිනිස්සු ඉන්නවා. ඒ හැමෝගම ළඟ මහා බාල ගතියක් තියෙනවා. ඒ මිනිස්සුන්ගේ බාල ගතියට අපි ගරු කරලා වාසය කරනවා. කතා කරන්න ගියොත් එහෙම නේද? ඇමතිතුමා, ආගමතිතුමා, ජනාධිපතිතුමා කියලා ඉතින් අර මුරුන් ගත්තේ තියන දු උතුමාරණි කියලා. උතුමාණන්ට ඊළඟ අවුරුදු හැයේදී තමයි ඊට පස්සේ හිරේ යන්න වෙන්නේ. උතුමාණන් එතකොට බලු වෙනවා. එතකොට විඳින වේදනාව අප්‍රමාණයි. කඳුළු හලන හැලිල්ල අප්‍රමාණයි. ඒක තමයි හැටි. ජීවිතේ තේරුම් ගන්න ඕනේ. මම කිව්වේ මේ වර්තමාන කාව ගැන නෙමෙයි මම කිව්වේ. ලෝක ධර්මතාවය රජවරුන්ගේ කාලේ ඉඳලා ඔකයි කතාව. වර්තමාන කාටවත් අපි මේ නින්දාවක් අපහාසයක් කරන්න නෙමෙයි. එහෙමනම් ඒ සියල්ල කරුණ අවබෝධ කරගෙන අප්‍රමාදීව සද්ධර්මයේ ශ්‍රවණය කරන් සත්මාර්ග මෙනෙහි කරන්න අපිත් අපරිමිත වෙහෙසක් දරුව පින්තුනේ අවබෝධයේ සාක්ෂාත් වෙනකන් ධර්මය නොවෙන්නට මරණය හොඳයි කියන தත්වයෙන් අපි ධර්මය තුල කැප වුණා. ඒ නිසායි යම් උදාරතර සහනයකට විමුක්තියකට අද පාත්‍ර වෙලා අද සිංහෙක් වගේ සිංහනාද කරලා ඉන්න පුළුවන්. මොනම මහාචාර්ය කෙනෙකුට පඬිතුගුණවත් බය නැහැ. මොකද මීට එහා පඬිතෙක් නැහැ කියලා මම හොඳටම දන්න නිසා. මේක තමයි ලෝකේ තියෙන ඉහළම පඬිතකම. එන හැමදෙනාටම සම්මා සම්බුදු සරණ වේවා. ඔබ ඔබගේ සිර කූඩුවෙන්, ඔබ ඔබගේ කූඩුවෙන්, ඔබ බැඳලා තියෙන ඔය යදම් වලින් නිදහස් වෙලා ඇවිල්ලා මේ ලෝකෙ දකින්න. ඒ නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ චින්තනයෙන් ඕන බවත්, චින්තනය ඉක්මවීමෙන් බවත් හොඳින් මතක තබා ගන්න. දෘෂ්ටියෙන් ඕන බවත්, දෘෂ්ටිය ඉක්මවීමෙන් බවත් හොඳට මතක තබා ගන්න. නැත්නම් මේ ලෝකේ නිදහස් වීම සඳහා චින්තනයේ අතර සටනක් ඇති කර ගන්න. මේව නරකයි කියලා වෙන් කරගෙන නරකත් එක්ක ගැටි ගැටි ඉන්න එක, ඒක තමයි චින්තනය තුලින් යා නිවන් දකින්න හදන විදිය. නමුත් කවදාවත් චින්තනයෙන් චින්තනය පරාද කරලා නිවන් දකින්න බෑ. සත්‍ය අවබෝධ කරගන්න බෑ. සංකල්පයෙන් සංකල්පේ පරාද කරලා නිවන් දකින්න බෑ. හිත ඇතුලේ තියෙන හොඳම සංකල්පය ගත්තත් පින්න තුනේ නිවනට ඒක අපිරිසුදුයි. ඔබේ චින්තනයේ තියෙන උදාරතම සංකල්පය ඉස්සරහට ගන්න. ඒ මොනවා ගත්තත් සංස්කාර නැමැති කුණු ගොඩෙන් තමයි ඒක ගන්නෙ. මේ කුණු වලට දෝවිලි වලට කියන වචනය. ඒ කුණු තමයි, ඒ දෝවිලි තමයි, ගෑවිලා තමයි ඔබේ තුලින් ඔබ ගබා ගන්න හැම සංකල්පයක්ම ගන්නෙ. ඔබේ සංකල්පය නිස්සාර බව ඔබ තේරුම් ගන්න ඕන. ඔබ හිතන උදාරයි කියලා හිතන ඉහළම දේ තුලත් නිර්වාණයට අපක්ති කර, එහෙම නැත්නම් බාරගත නොහැකි අපිරිසුදුතාවයක් තියෙනවා. එහෙමනම් අපි සියලු දෘෂ්ටි ඉක්මවිය යුතුයි. සියලු සංකල්ප ඉක්මවිය යුතුයි. කාලය අතික්‍රමණය කළ යුතුයි, අභිභවාය යුතුයි. එයට කොහෙන්ද ශක්තිය ලබා ගන්නේ? එයට ශක්තිය අවශ්‍ය නැහැ. ස්වභාව ධර්මය අවබෝධ කර ගැනීම සඳහා ශක්තිය අවශ්‍ය නැහැ. ශක්තියින් සියල්ල ෂය කරන තැන තමයි ස්වභාව ධර්මයේ ශක්තිය ඔබ තුළ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න. මේක හරි ගම්භීර දෙයක්. ඒ ශක්ති ගොඩක් මැද ඉඳගෙන ඔක අවබෝධ කරන්න හරි අමාරුයි. එහෙමනම් ආධ්‍යාත්මය තුළ මහා ශක්තියින් ගොඩක් ක්‍රියාත්මක වෙද්දී ශක්තිය ඕනේ නැහැ කියලා නිකන් හිටියට මේක අවබෝධ වෙන්නේ නැහැ. මේ කියන්නේ ගැඹුරු කාරණයක්. මේක විශ්ලේෂණය කරන්න, මේක සොයාගෙන යන්න. එනිසා තමයි නිරාමිසයි, විරාගිකයි, විමුක්ති සහගතයි, අවේදීතයි, අකාලිකයි. හැබැයි ලබන ආත්මෙ නෙමේ, මේ ආත්මේ අදම ඒහි පස්සිකයි, සාන්දීප්තිකයි. වල දකින්න පුළුවන්. මම නිවන් දකින්න ඕන කියන දෘෂ්ටියක් තියෙන නම් ඒව ඉවත් කරලා දාලා නිවන සොයන්න. ඔබට ඒක හොඳට තේරුණාද? හොඳට බලන්න ඔබ තුල, ඔබේ අභ්‍යන්තරය තුල මම නිවන් දකින්න ඕන කියලා මම විසින් නිවනක් හොයන ගතියක්, ලක්ෂණයක් තියනවද කියලා. වහාම ඒ දෘෂ්ටිය, ඒ සංකල්පය ඉවත් කළ යුතුයි. වහාම ඒ දෘෂ්ටිය ඉවත් කරන්න. මොකද මමෙක් කවදාවත් නිවන් දකින්නේ නැහැ. මමෙක් දකි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ දකි. ඒවා අතීත, අනාගත, වර්තමාන වශයෙන් දකි. මමෙක් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන එකතු කරાવી නිවන් දකින්නේ නැහැ. පින්නතුනේ සංස්කාර ගොඩ ගන්න තමයි මමෙක් අවශ්‍ය. මම කියලා කියන වචන දෙකෙන් සැදුණු ශක්ති බලවේගය එහෙම නැත්නම් ඒක මැග්නට් එකක් කාන්දමක් ඒක සිද්ධ කරන්නේ කුණු අහුල ගැනීම පමණයි. ඒකට පුළුවන්කම තියෙන ඇද ගන්න කුණු විතරයි. හරියට කාන්දමක් යකඩ කෑලි අලවගෙන යනවා වගේ ඇලෙනවා වගේ. නමුත් කාන්දමට බෑන ලී කෑල්ලක් අලව ගන්න. වෙනත් වෙනත් කඩදාසි කොලේ වගේ දේවල් අලව ගන්න බෑ. අලව ගන්න බැරි දේවල් තියෙනවා කාන්දමකට. හැකි දේවල් තියෙනවා. ඒ වගේම ඉන්ද්‍රියන්ට අල්ල ගන්න පුළුවන් දේවල් ලෝකේ තියෙනවා. ඉන්ද්‍රියන්ට අල්ල ගන්න බැරි දේවල් ලෝකේ තියෙනවා. ඉන්ද්‍රියට අල්ල ගන්න බැරි දෙයක් තමයි ලෝතර බුදුහාමුදුරු මේ පෙන්වූ ස්වභාවික සත්‍ය. ස්වභාවික සත්‍ය තරම් පින්නතුනේ සරල දහමක්. අවබෝධ කරගන්න ලේසිම දෙයක් තවත් නෑ. එහෙනම් ඇයි අපිට අවබෝධ වෙන්නේ නැත්තේ? ඔබ ලේසිම දේ නෙමෙයි කරන්න ලෑස්ති, අමාරුම දේ. ඒක නිකම් භෞතික ජීවිතෙන් උදාහරණයට ගන්න. හැමදාම ඔබේ ආශාව ටිකක් අමාරු අභියෝගයන් වල උස්සදුවන නෙවෙයිද බලන්න. මිනිසුන්ගේ උත්සාහයන් එහෙම නෙවෙයිද කියලා බලන්න. බුදුහාමුදුරන්ට හම්බෙච්ච එක්තරා බ්‍රාහ්මණයෙක් කියනවා, අනේ බුදුරජාණන් වහන්සේ මේ සමාජයේ ඉන්නවා රන්මසු දාසක් හම්බ කරගත් අය. රන්මසු දාසක් හම්බ කරගත්ත එක කල්පනා කර කර ඉන්නවලු රන්මසු ලක්ෂයක් හම්බ කරන්නේ කොහොමද කියලා. ඊට පස්සේ ලක්ෂයක් තියෙන අය ඉන්නවා. ලක්ෂයක් තියෙන අය රන්මසු ඒගොල්ලෝ කල්පනා කරනවලු රන්මසු කෝටියක් කරගන්නේ කොහොමද කියලා. ඊට පස්සේ රන්මසු කෝටියක් තියෙන මිනිස්සු ඉන්නවා. මම ගිහිල්ලා කතා කරනවා. ඒ මිනිස්සු කල්පනා කරනවා රන්මසු කෝටි 100ක් කරගන්නේ කොහොමද කියලා. කෝටි 1000ක් කරගන්නේ කොහොමද කියලා. ඕන ඔය ආකාරයෙන් හැමදාම අමාරු අභියෝග අරගෙන ජීවිතේ නිකන් දුවනවා නේද? බලන්න හැමෝටම ජීවිතේ අමාරුවෙන් ගත කරන්නේ නැත්තම් නිකන් ජීවත් වෙන්නේ නැහැ වගේ නේ. ඒක තමයි මිනිස්සයාගේ හැටි. පුරුද්ද. සමහර අයට රණ්ඩු සරුවල් හරි ඕන අඩුම තරමේ අපි අමාරු අභියෝගයක් හැටියට. ඔය ගම්මානවල ඉන්න මුකුත් වැඩක් නැහැ. අලුත් න්‍යායක්, දර්ශනයක්, ගෙයක්, දොරක් හදන්න මුකුත් නැහැ. ඒ මිනිස්සෙර දවසට එක සැරයක් මොකක් හරි රණ්ඩුවක්වත් ඕන. ගෙවල් වලත් ඉන්නවා. මහත්තුරු නෝනලත් ඉන්නවා. නිකන් රණ්ඩුවක් ඇල්ලුවේ නැති වුණොත් නිකන් පොල් සම්බෝලයක් නැහැ වගේ කෑමට. ඒකෙන් තමයි මිරිස් සැපෙන්නේ. එහෙමනම් මේ ලෝකේ ලේසිම දේ නොකර අමාරුම දෙයක් හැමදෙස්සෙම හොයන ගතියක් මේ මිනිස්සු ළඟ තියෙනවා. එහෙමනම් ලේසිම දේ නිවන් දකින එක. අමාරුම එක සංස්කාර රැස් කරන එක. ඒව තබා ගන්න එක, ඒව සංරක්ෂණය කරගන්න එක තමයි අමාරුම දේ. ස්වභාවික වෙන එක හරි ලේසි. ඒ ලේසිම දේට කරන්න ලේසිම දේ කරන්න අපි පුරුදු වෙලා නැහැ. අපි දැනගෙන නැහැ. අපි උත්සාහ කරන්නේ නැහැ. ඒ වගේම කවුරුත් මේ මඟ පෙන්වීම ලදරු පාසලෙන්වත් විශ්වවිද්‍යාලෙන්වත් අපිට ඉගැන්වුවේ නැහැ. හැම දවසකම ධනාත්මක ගමනක් කියලා අපිට පෙන්වන්නේ අභියෝගාත්මක වැඩ කොටසක් මිසක් නිවන පැත්තක් සැනසීම උදා වෙන පැත්තක් පෙන්වන්නේ නැහැ. ඒ සංස්කාර ගොඩේ දුවල 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 වැඩිපුර සංස්කාර ගොඩ ගහගත්ත කෙනා එයා හිතනවා සාපේක්ෂිතව. එයා පෝසත්, එයා ධනවත්, එයා බලවත් කියලා. ඒ ලෝකේ තවත් සංස්කාර ගොඩ ගහගත්ත මිනිස්සුෙකුට සාපේක්ෂිතව මිසක් ලෝකේ සෝභා දහමට අනුකූලව නම් නොවේ. අල්ලපු ගෙදරට එහෙම නැත්නම් අල්ලපු රටට සාපේක්ෂිතව අපි දියුණුවේ සංවර්ධිතයි කියන මිසක් සබා දහමට අනුගතව නොවේ. ඒසා විමුක්තිය දියුණුව ආධ්‍යාත්මය තුළින් සොයාගත යුතුයි. හුදෙක් දෙහෙඹි මනුස්සෙක් වීමම පමණක් නොවේ, ඕන තරම් ඉන්නවා ප්‍රඥාවක් නැති දෙහෙඹි අය ඕන තරම් ඉන්නවා, නිර්වාණය නැති දෙහෙඹි අය ඕන තරම් ඉන්නවා. ඒ දෙහෙඹිකම අනවබෝධිත දෙහෙඹිකම, එහෙමත් නැත්නම් මානසික විවිධ ආබාධ එහෙම තියෙන පොඩි දරුවෝ හැරෙම ඉන්නු ඉතින් හරි දැහැමි. වැඩක් තියනවද? වැඩක් නැහැ. එවනම් හුදෙක් දැහැමි බවක් පමණක් නොවේයි, අවබෝධාත්මක ජීවිතයක් තමයි බුදුහාමුදුරුවෝ මේ මිනිස්යාගෙන් බලාපොරොත්තු වන්නේ. ඇයි මේ බන්ධන වලින් ඔබට නිදහස් වෙන්න කියලා බුදු කෙනෙක් මතක් කරන්නේ? මේ බන්ධන වලින් නිදහස් කර නිදහස් වුණොත් ඔබ අනන්ත දුක් රාශියකින් මිදෙනවා. මා මේරු පර්වතය වගේ දුක් වලින් මිදිලා ඊට පස්සේ ඉතුරු වෙනව නම් ඉතුරු වෙන්නේ බොහොම පොඩි දුකක් වෙන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ උපමා කරනවා, මහණෙනි මේ මගේ අතේ තියෙන ගල් කැටයේද විශාල, අර මහා මේරු පර්වතයේද විශාල. අර මහා මේරු පර්වතයේ විශාලයි. ඔබ ආර්ය මාර්ගයේ ඩයිල ඔබ දුරු කරපු සාංසාරික දුක් අර මහා මේරු පර්වතයේ වගේ. ඔබ අද පොඩියට විඳින දුකක් තියෙනවා නම් මේ මැසි මදුරුවන්ගෙන් දානේ පිණ්ඩපාතේ යද්දී වතුර ටිකක් අපහසුතාවයක් නිසා මොනෝහරි නිසා යම් දුකක් ඇතිනේ, හරියට වාසස්ථාන නොමැති හේතුවෙන් වගේ යම් දුකක් විඳිනවා ඇති වික්ෂුන් වහන්සේලා. හැබැයි ඒ දුක මෙන්න මේ පොඩි ගල් කැටේ වගේ කියනවා. ඒ වගේ ඔබට මහා දුක් රසක් දුරු කරන්න, මානසික දුක් රසක් නැති කරන්න මඟ පෙන්වලා තියෙනවා. ඒක දුරු කරගන්න පුළුවන්කම තියෙන්නේ මමායනය කියන කාරණේ දුරු කරන තරමට. මමත්වයේ දුරු කිරීමම තමයි පින්නතුනේ ශාසනයේ පරමාර්ථය. මම කියන පාර්ශවයෙන් හිතන්න එපා, විශ්වයට අනුගතව ලෝව සුබාදහමට අනුගතව චින්තනය සාධාරණව ගලාගෙන යන ඉඩාරින්. පින්නතුනේ චින්තනය සාධාරණව ගලාගෙන යන ඉඩහරණ කෙනා කවදාවත් තමන්ගේ පැත්ත අරගෙන තමන්ගේ වැරදි වෙන්නේ නැහැ. එතන තමන්ගේ වැරද්දක් තිබුණොත් මම වැරදි කියලා බාර ගන්න අය. තමන්ගේ අම්මා තාත්තා හරි වැරද්දක් කරොත් අල්ලපු ගෙදර මිනිස්සුත් එක්ක හරි රණ්ඩු වුණොත් එයා හරි සාධාරණ කෙනෙක්. තමන්ගේ ස්වාමියා වුණත් බිරිඳ වුණත් අම්මා තාත්තා වුණත් හරියට බලල ගියයි මෙතෙන්දි ඔයා වැරදි මෙතෙන්දි ඔයා වැරදි කියලා. මොකද ඒ සාධාරණව හිතන තැන පහළ වෙනවා, තමාගේ පැත්තෙන්ද අනුන්ගේ පැත්තෙන්ද. ඉතින් මේ දහම පහළ වුණොත් මුළු ලෝකයම හරි සර්ව සාධාරණ යහපත් සමාජයක් බවට පත් වෙනවා. කෙනෙක් කෙනෙකුට හිරිහැරයක් නැති, කරදරයක් නැති, හිංසාවක් නැති, පීඩාවක් නැති බොහෝම සාධාරණ දයානුකම්පාවකින්. දැන් සමහරලාට අනුකම්පාව දයාවත් කරන ඕන යුද්ධ කළා නේද? ඔව්, යුද්ධ කරගෙන දයානු අනුකම්පාව දෙනවා. ඒ කියන්නේ පිහිය පෙන්නලා ආදරය කරන කට්ටියක් තියෙනවනේ නේද? යව්වනේ පිහිය පෙන්නලා ආදරය කරනවා. ඒ තමයි බොහොම ධර්ම ලෙස දයානුකම්පාව පෙන්වීම. එහෙම නෑ, එහෙම වෙන්නේ නෑ. මොකද ප්‍රඥාවන්තයි, නුවණැති, දයානුකම්පා වුණත් අවශ්‍ය කෙනාට තමයි අවශ්‍ය වෙලාවේදී අවශ්‍ය ප්‍රමාණයට විතරයි. සීනි දාන්න ඕන තේ වීදුරුවේ ප්‍රමාණයටනේ, තේ ටිකේ ප්‍රමාණයටයි සීනි දාන්න ඕන. ඒ වගේ දයානුකම්පාවත් අවශ්‍ය ප්‍රමාණයක් තියෙනවා මිනිස්සෙකුට, මෛත්‍රියත් අවශ්‍ය ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණයට තිබුණාම හරි.
එවනම් හැම දෙයක් තුළම ක්‍රියාත්මක වෙන විද්‍යාත්මක බවක් ධර්මානුකූල බවක් හටගන්නවා ප්‍රඥාව පහළ වුණාම. ඔබට ප්‍රඥාව තියෙනවද? මමායනේ තියෙන තරමට ප්‍රඥාව හීනයි. මමායනේ අඩු වෙන තරමට ප්‍රඥාව පිපිදෙනවා. මොකද මේ ප්‍රඥාව කියන එකෙන් අදහස් වෙන්නේ? ප්‍රඥාව කියලා කියන්නේ පින්නතුනේ අපිට ආධ්‍යාත්මික වශයෙන් තියෙන දිව. කටර තියෙනනේ දිවක්. අපි දිවෙන් මොකද්ද කරන්නේ? හොඳ නිරෝගීමත් දිවක් නම් ඒ දිවේ තියෙන ස්වභාවය තමයි අඩු නැතුව හැම දෙෙම හොඳට රස නිවැරදිව දැනෙන එක. හැබැයි ඔබ වයසට යනකොට එහෙම නැත්නම් විවිධ රෝගාබාධ නිසා දිවේ එක එක කොටස් මිය යන කට්ටිය ඉන්නවා. එහෙම ගියාම මොකද වෙන්නේ? සමහර අයට තිත්ත දැනෙන්නේ, සමහර අයට පැණි රස දැනෙන්නේ, සමහර අයට විවිධ රස දැනෙන්නේ නැතුව යනවා. මං හිතන්නේ මේව එච්චර පරීක්ෂාවකට අපි ලක් කරන්නේ නැහැ. ඇස් වගේ දිව රස ටික හරියට වැඩ කරනවද කියලා. නමුත් ඇත්තටම ඒකත් පරීක්ෂා කර යුතු කාරණයක්. ඒ වගේ තමයි පිනුදෙන ප්‍රඥාව. කරුණක තියෙන රස, අදහසක තියෙන නියම රස, දහමක තියෙන නියම රස තේරුම් ගන්න පුළුවන්කම තියෙන ප්‍රඥාවට. මමත්වයේ තියෙන තරමට මේ රස දැනෙන්නේ නැහනේ. මේක මමත්වයෙන් වැහිලා තියෙන්නේ. ඒකයි මම ඔබට මම මතක් කරේ. ඔබ මමත්වයෙන් බලද්දි මමත්වයේ තියෙන කෙනෙකු කවදාවත් මලක් මලක් විදියට දැකලා නැහැ කියලා. ඔහුගේ සංකල්පයෙන් ඔහු ඒක දිහා බලන්නේ. දැන් ඔබ බලන්නකෝ, නෙළුම් මලක් අරගෙන අතින් අරගෙන යන හාමුදුරු නමක් ඉන්නවා. බලාගෙන ඉන්න, හරි බැලුවා, කිසි ප්‍රශ්නයක් නැහැ. රෝස මලක් අතින් අරගෙන යන හාමුදුරු කෙනෙක් දැන් දකිනවා. එයා වෙනස් නේද? එයා මොකද මේ රෝස මලක් කරා යන්නේ? මොකද රෝස මලේ ආකල්පය ඔබේ වෙනස්, නෙළුම් මලේ ආකල්පය වෙනස්. ඒකට පූජනීයත්වයක් දුන්නට මේකට නම් ටිකක් නිකන් අමුතු තත්ත්වයක් දියලා දෙනවා. අපි දකිනවා යෞවනයෙක් හරි යෞවනියක් හරි රෝස මලක් අරගෙන යනවා. අපි එක පාරටම හිතනවා මේක නම් කාට හරි තමන්ගේ පෙම්වතාට පෙම්වතියට දෙන්න තමයි මේ ගෙනියන්නේ කියලා. සමහරවිට පූජ කරන්න වෙන්නේ නැති ගෙනියන්නේ. එහෙනම් ඔබ මල් දැකලා නැහැ. ඔබ නෙළුම් මල දැකලත් නැහැ, රෝස මල දැකලත් නැහැ. ඔබගේ සංකල්පය ගැටුණා විතරයි ඒව සමග. එහෙනම් ඔබ කවද්ද ප්‍රඥාව අවදීන් ලෝකයේ සත්‍ය දකින්නේ? මේ දෘෂ්ටිධාරී ලෙස වාසය කිරීම පින්නතුනේ හරීම වේදනාකාරී. ඔය බලන්න සමහර ආගමිකයෝ ඉන්නෝ, ඒ ආගමික උදවියගේ මේ පූජකයන් එහෙම මූණු එහෙම හරි රෞද්‍රයි, දරුණුයි. ඒකට හේතුව තමයි ඔවුන් මහා දෘෂ්ටිධාරී. ඒ වගේම ගොඩක් හාමුදුරුවන් වහන්සේලාගේ මූණු ඉතාම දරුණු රෞද්‍රයි. ඒකට හේතුව මහා දෘෂ්ටි ජාලයකින් බැඳිලා ඉන්න නිසා ඒවයින් විඳවනවා. කොච්චර විඳවනවද කියලා කියනවා නම් දොළයෙන් පස්සේ කඩලැටයක් ඇවත් ඒකටත් විඳවනවා. එච්චර විඳවිල්ලක්. ඇයි ලෝකෙන් දාගත්ත කුණු ගොඩවල් ටික නිසා අප්‍රමාණ විඳවන්න සිද්ධ වෙනවා. එතකොට කෑමටත් විඳවන කෙනෙක් නම් නිවන් දකින්නේ කවද්ද? කෑමටත් ගරහන සමාජයක් නම් නිවන් දකින්නේ කවද්ද? සීලබ්බත පරාමාස කියන්නේ මොනවද? විචිකිච්ඡාව කියන්නේ මොනවද? සක්කාය දිට්ඨි කියන්නේ මොනවද? ගැඹුරින් තේරුම් ගත යුතු දෙයක්. මනුෂ්‍යයෙකුගේ දියුණුව සඳහා සංවර්ධනය සඳහා බොහෝ කාලයක් පැවැත්වීම සඳහා විනයක් අවශ්‍යයි. විනය කියන එකේ අර්ථය බුදුහාමුදුරුවෝ පෙන්වලා තියෙනවා, විනයෝ සාසනස්ස ආයු. ශාසනය බොහෝ කාලයක් පවත්වා ගැනීම සඳහා විනය යොදන්න. ශාසනය විනාශ වෙනවා නම් යම් කිසි දෙයකින් ඒක වළක්ව ගන්න. එච්චරයි. මිනිස්සෙක ජීවිතයටත් ඔබේ ජීවිතයටත් ඔබ සොයන් විනයක් වුවත් පවත්ව ගන්නවා නම් ඒක දෘෂ්ටි කරගන්න එපා. හොඳ විනය පද්ධති හදා ගන්න ඔබගේ ජීවිතයේ සංවර්ධනය සහ දියුණුව සඳහා. එක එක විනයවල තියෙනවනේ නේද? මම පාටි වලට යන්නේ, මම රැයට මලගෙවල් වලට යන්නේ, ඒත් හොඳ විනයක්. මම බූරුව ගහන්නේ, මම නයිට් ක්ලබ් යන්නේ නැහැ, මම නරක මිනිස්සු ආශ්‍රය කරන්න යන්නේ නැහැ. ඒකත් විනයක් තමයි. ඒකත් විනයක්. එහෙමනම් ඒ හොඳ විනයක් අනුගමනය කරොත් එහෙම යාට ඒක දියුණුවක් ඇති වෙනවා. එහෙනම් බුදුහාමුදුරුවෝ නයි සීලවතං හෝතු උපජ්ජන්ති තථාගතා අට්ඨක්කරා තීනි පදා සම්බුද්ධේන ප්‍රකාශිතා. බුදුහාමුදුරුවෝ මේ ලෝකෙට ඇවිල්ලා වෘත මිනිසුන්ගේ ඔළුවට දාලා ලෙඩ හදලා ගියේ නෑ. උද දහරින් කරේ නෑ. දැන් එක්තරා ආගමක කට්ටියක් මේ අත්පිරිසුදු කරන ඒ ලික්විඩ් පාවිච්චි කරන්නෙත් නැහැලු. මොකද ඒවයි ඇල්කොහොල් තියෙනවා කියලා. ඒක දුස්සිදහරි බවක් වුණාම එහෙම තමයි. දෘෂ්ටියෙන් කන්න කිව්වොත් කනවා, නොකන්න කිව්වොත් නොකනවා. එක්තරා ආගමක දෘෂ්ටියෙන් බේරිලා ඉන්නේ ඌර විතරයි. සමහර රටවල දෘෂ්ටිධාරී භාව තියෙනවා, කැරපොත්තෙකුටවත් බේරෙන්න බෑ. ඔක්කොම කනවා. පුදුම ලෝකයක්. මිනිස්සුන්ට පිස්සු, මිනිස්සු අන්ධයෝ, මෝඩයෝ. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරා, සබ්බේ පුතජ්ජන උම්මත්තක, පුතජ්ජනේ ඔක්කොම පිස්සෝ. දැන් මේක සමහරලාට පිස්සෝ හොඳට තියෙන කෙනෙකුට ඇහුනොත් එහෙම පිස්සු තද වෙන්නේ නැද්ද? තද වෙලා අනිවාර්යෙන් මට බයි බයිනෝ. ඒ පුතජ්ජනේ පිස්සු කියන්නේ මොකද කියලා. ඒක තමයි හැටි. ඔබේ පිස්සෙන් ඔබ නිදහස් වෙන්න. මේ දැම්මම, මේ අදම, මේ මොහොතේම මේ පිස්සුවේ නිදහස් වෙන. කොහෙවත් අල්ලගෙන නැගිටින්න තැනක් නිවන නෑ පින්නතුනේ. දැන් ඔබ හිතාගෙන ඉන්නෝනේ අල්ලගෙන නැගිටින්න. ඔය අල්ලගෙන නැගිටින එකට තමයි කියන්නේ පියවර ගමනින් නිවන් පුරයට යන්න පුළුවන්ද කියලා ඇහුවා. බොහොම ගැඹුරු ප්‍රශ්නයක්. බොහොම ගැඹුරු ප්‍රශ්නයක්. පියවර ගමනේ නිවනට යා හැකිද? අල්ලගෙන නැගිටින්න. ඒ කියන්නේ මේ පියවර ගමන කියලා කියන්නේ පිළිතුර අපි මේ චින්තනයේ තියෙන රටාවක්. මේක අතහැරලා ආයි තව සංකල්පයක්. ඒක අතහැරලා ආයි තව සංකල්පයක්. ආයි තව දෘෂ්ටියක්. හොඳට බලන්න පියවර ගමන තියෙනවා. ආයේකේ මාර්ලා තව එකක් කියනවා. මේ පියවර ගමනෙන් තමයි ওই මිනිස්සු චින්තනය තුළ ඉස්සරහට යන්නේ. හැබැයි යා හැම මොහොතකම මේ පියවර තබන වාරයක් පාසා යා පොළොවේම නේද ඉන්නේ? ආන්න. පොළොවේමයි ඉන්නේ. ඒ කියන්නේ ලෞකිකත්වෙමයි සිටින්නේ. එහෙමනම් සංකල්පය කොච්චර දුර ගියත් සංකල්පය රැඳෙන්නේ ලෞකිකත්වේ. සංකල්පයක් ලෝකෝත්තර වෙන්නේ නැහැ. දෘෂ්ටිය කොච්චර දුර ගිහිල්ලා කොච්චර උදාර දෘෂ්ටියක් ගත්තා. මට දෘෂ්ටියෙන් අතර උදාරම දෘෂ්ටිය කියන්නේ ඒ දෘෂ්ටිය තියෙන්නේ ලෞකිකත්වයේ පහළ තියෙන්නේ. එහෙනම් පිය ගමනින් නිවනට යා හැකිද? පියවර මැල්ල නිවනට යා හැකිද? හරි ගැඹුරු ප්‍රශ්නයක් වෙනතුනේ. හරි ගැඹුරු ප්‍රශ්නයක්. පිය ගමනින් නිවනට යා නොහැකි. පියවර මැල්ල නිවන් දකින්න යන්න බෑ. පියවර මැල්ල නිවන් දකින්න බෑ.
අහසේ පිය සටහන් නැත. එවනම් සටහනකින්, සංකල්පයකින්, දෘෂ්ටියකින් ශ්‍රමණයා දකින්න බෑ. ශ්‍රමණයෝ නැති බාහිරේ, ශ්‍රමණයා බාහිරේ නැත. අහස පිය හටහන් සොයාගත් දවසට නිවනේ සටහන ඔබ දකින්න ඇත. නේද? කුරුල්ලන්ගේ සටහන්, ගුවන් යානාවන් වල සටහන් නැතිනේ. අහසේ පිය සටහන් නැත, ශ්‍රමණයොත් එලෙසමයි. සටහනක ඉන්නව නම් එයා ලෞකිකයි. සටහනක් එයා තුල නැත්තම් එයා විශ්වීයයි, ලෝකෝත්තරයි. බලන්න මොනතරම් උදාරද, උත්තරීතරද, ශ්‍රේෂ්ඨද මේ තථාගතයන් වහන්සේගේ ධර්මය. ඒ වගේම මේ ධර්ම යමෙක් තුල දරාගත්තොත් ඒ තැනැත්තා මොනතරම් ශ්‍රේෂ්ඨද, ඒ තැනැත්තිය මොනතරම් ශ්‍රේෂ්ඨද, උදාරද. මේක හරියට තේරුම් ගන්න අපි ගොඩක් මහන්සි වෙන්නත් ඕන. මොකද ලෞකික චින්තනය තුල ඒකේ උච්චම අවස්ථාවට යා යන්නේ නැතුව ලෞකික චින්තනය අතික්‍රමණය කරන්නේ ඒ චින්තනයේ හැටි. තේරුණා නේද? ඒක අතික්‍රමණය කරන්නේ. දැන් ගෙදර භාණ්ඩයක් මොනවා හරි දෙයක් නැති වුණා. හැබැයි යාට සැක හිතනවා මේක මේ ගෙදර ඇති කියලා. එයා මුළු ගේම පෙල්ලලා නැහැ කියලා චින්තනය තමා තුළින්ම ඉවර වෙනකම් එයා ගේ පෙල්ලනවද නැද්ද? ගේ පෙල්ලනවා. තමා තුළින්ම තමා ළඟ ඒක අස්සුණාට පස්සේ තමයි තමන් ඒක හිත හදාගන්නේ. අන්න ඒ වගේ තමයි පින්නතුනේ මේ හිතේ ස්වභාවය. තමන්ගේ තියෙන ශක්තියින් වලට මේක කරන්න බෑ, මේක අවබෝධ කරගන්න බෑ කියලා තේරෙන තුරුම, අවබෝධ වෙන තුරුම ඒ චින්තනය ඇතුළෙම තෙරපෙනවා. හැබැයි තෙරපෙන දෙන්න කමන්නේ. හොඳට තෙරපවන්න ඕන. තේරුම් ගන්න. තේරුණා නේද? තෙරපවන්න ඕන. දැන් මට මතකයි මම වයසක හාමුදුරු කෙනෙකුට ඒ කාලේ උපස්ථාන කළා. ඒ හාමුදුරුවන් පැසිකිලියේ නියමාකාරයේ රෙද්ද උස ගන්න නැතුව වාඩි වෙලා රෙද්දේ තමයි අර ටික ඔක්කොම ගලලා දෙන්නේ. එහා ඉදින් අර දේවල් ටික ඔක්කොම තොත්ොක් ගාලා මග දිගට වැටෙනකන් අර අස්සේ තියෙන ඒවා ඔක්කොම අඳරේ වැටෙනවා දිගට. බෙහෙත් දීලා සස්ත්‍රජන් ගාලා මාමයිට් කාලා සුපිරි ස්මෙල් එක හලාගෙන ගියා. ඔවුන්ගේ ඥාතීන් සිටියා, ඥාතීන් දිව්ව ගඳට. රෝහලේ හිටියා කංකාණන් වරු මොනවද මේ ඇටෙන්ඩර්ස් රද කවුද කට්ටිය. මං කිව්වා ඌට රුපියල් 200ක් දෙන්න මේක අයින් කරපන් කියලා. ඌ කිව්වා 200කටවත් බෑ කිව්වා මේක මට කරන්න. ඒ තරම් ගඳයි කිව්වා. කරන්න බෑ කිව්වා. මං ඊට පස්සේ ගියා ඉතින්. ගිහිල්ලා ඉවර වෙලා මම කියන දැන් ඕක් ගාලා එනවා. මම මනසට කියනවා ජීවිතයේ යථා ස්වභාවය තේරුම් ගන්න අයින් කරපන් මේක. උඹට ජීවිතයේ යථා ස්වභාවය තේරුම් ගන්න හොඳ අවස්ථාවක්. ඔබ විසින්ම මේක අයින් කරපන්. ඉතින් අර දැනෙන්න ඕනේ ඔක්කොම දැනි දැනි ආධ්‍යාත්මය තුලින් වෙනස් වෙනවා. අපි පිට වෙන අපි විනාශ කරගත්තේ පිට නෙමෙයි. මේ පිටින් හොදට මේ සාමාන්‍ය අය වගේ ඉන්න අපේ වෙනස් ආධ්‍යාත්මය විතරයි. ආධ්‍යාත්මය වෙනස් කරා. කාටවත් ඒක පේන්නේ නැහැ. අර ආධ්‍යාත්මය තුල තිබුණු එක එක ස්වභාවයන් පිනතුනේ අයින් වෙලා ගියා. ඒව ලේසියෙන් අයින් වෙන්නේ අර දරුණු අත්දැකීම් එක්ක තමයි. ඒවා අයින් වුණේ ටික. මේ ධම්මකට උනත් ගොඩක් යමු වෙච්ච අයට ජීවිතේ ගොඩාක් අත්දැකීම් තියෙනවා. ඒ අත්දැකීම් තුල තමයි එක්ක සසර අත්දැකීම්. තරුණ කාලේ හරි ඉන්නවා නම් ධර්ම අවබෝධ කරගන්න නම් ඒගොල්ලෝ සමහරලාට මේ අත්භවයේ නොවුනත් ඒගොල්ලෝ බොහොම හොඳ අත්දැකීම් අවබෝධය සසර පිළිබඳව දුක්ඛ සත්‍ය මනාකොට නුවණින් පසක් කරපු අය. නුවණ නැත්තම් පින්නතුනේ කොච්චර දුක් විඳින්දත් එයාට ඒක තේරෙන්නේ නැහැ නේ. දැන් සමහරලාට අර මනුස්සයට මේ 200ක් දුන්නාම බෑ කිව්වනම් තා පොඩ්ඩක් රුපියල් 1000 2000 දෙන්නම් කිව්වනම් අර මිනිහා අයින් කරනවා අරක. හැබැයි මිනිහට ප්‍රඥාව හම් වෙනවද? නෑ, මිනිහා සල්ලි වලට ඒක කරන්නේ. ඒනයි තියන රෝහලේ ඉන්න හැමෝටම මහා ප්‍රඥාව ලැබෙන නිවන් දකින්න බෑ. ඈ? නිවන් දකින්නේ නෑ. මෝචරියේ ඉන්න කට්ටිය මේ ශරීරයේ තියෙන කුණු මේ ශරීරයේ තියෙන ආව පිළිකුණු ස්වභාවය අප්‍රසන්න ස්වභාවය දැකලා නිවන් දකින්න බෑ. නිවන් දකින්නේ ප්‍රඥාව නැත්තම් මණික් ගොඩක හිටියක මණික් කියලා දන්නෙත් නැහැ. කුණු ගොඩක හිටියට කුණු කියලා දන්නෙත් නැහැ. අසූචි වලක හිටියට අසූචි කියලා දන්නෙත් නැහැ. ඒක තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ප්‍රඥාව කියන්නේ හරියට ඒක ඒහි තියෙන තතු තත්තාකාරයේ දැක ගැනීම අවබෝධ කර ගැනීම. ප්‍රඥාවෙන්ම තමයි පින්නතුනේ කෙලෙස් හඳුනගන්නේ. ඒ ප්‍රඥාවත් ප්‍රඥාව කියන්නේ පින්නතුනේ මේ එක්තරා දෙයක් නෙමේ දැනෙන ස්වභාවයට ඒ දැනෙන ස්වභාවයට එතන ප්‍රඥාව කියලා කියන්නේ. දැන් වාහනයක තෙල් සහ ගින්දර එකතු වෙනකොට එවලෙවලෙ පත්තු වෙනව නේද? ප්ලග් එක පත් වෙනකොට ගිනි ගන පුපුරනවා. ඒක මොනවද ඒකට කියනවා? ස්පාක් වෙනවද මොකක්ද එකක් කියනවා. ෂණිකවම ඒක සිද්ධ වෙනවා. එවලෙවලෙ සිද්ධ වීමේ ඒ සිද්ධි ධාමය තුල බලයක් හට ගන්නවා. ඒවට තමයි ඔය අශ්ව බල කියලා අපි කියන්නේ. එහෙමනම් මේ සංස්කාරකයාගේ සංසිඳීම ඇති වෙනකොටම ප්‍රඥාවගේ සංසිඳීමත් තියෙනවා. මේ ප්‍රඥාව හැමදාම තියාගෙන ඉන්න ඕන එකක් නෙමෙයි. පඤ්ඤා විමුක්ති ප්‍රඥාවත් දුරු කරනවා. දුරු කරනවා නෙමෙයි ඒක. අර සංස්කාරකයාගේ බලය අඩු වෙන තරමට ප්‍රඥාවේ බලය අනවශ්‍යයි. එතකොට පඤ්ඤා විමුක්ති. ලෝකෝත්තර ප්‍රඥාව ඊළඟට පිහිටන්නේ. කෙලෙස් අඳුන ගන්න සිතම තේරුම් අරන් නිකලෙස් බව අඳුන ගන්නවා. නොන හොඳ අවස්ථාව. කෙලෙස් අඳුන ගන්න හිතම නිකලෙස් බව අඳුන ගන්නවා. ඒක හරි රස්නයක්. ඉතින් මේ ප්‍රශ්නයක් නෙමෙයි. මේක හරි සරල සහැල්ලු දෙයක් බලන්න. දැන් රස්නේ අඳුන ගන්න අතම ඒක නිවීම අඳුන ගන්න නැද්ද? ආ, දැන් නම් තැටිය නිවිලා. මේක නේද ඇත්ත? රස්නේ අඳුන ගන්න අතම නිවීම අඳුන ගන්න. ගින්න අඳුනගත්ත ප්‍රඥාවම යා නිවීම අඳුන ගන්න. ඒ නිවීමයි කියලා එතෙන්ට කියන්නේ. එතන දුක් නැති නිසා. එතන අභය බය නැති භූමියක් වන නිසා. සොකී ආත්මයයි හටගන්නා වූ සංස්කාරහි නැති නිසා. සොකී ආත්මයයි හටගන්නා වූ සංස්කාරහි නැහැ. ඒක ගැඹුරේ තියෙන දෙයක්, ගැඹුරු මනසේ තියෙන දෙයක්. ඔබ නෙමේ ධර්ම අවබෝධ කරන්න ඕන. ඔබ අවබෝධ කරන්න ඕන ඔබේ සිතටයි ධර්මය අවබෝධ කරවන්න ඕන. ඔබ නම් හරි හොඳයි, ඔබ අවබෝධ වෙලා ඉන්නේ. ඔබ දන්න සියලුම ධර්ම, සුවාසූ දහසක් ධර්මස්කන්ධය ඔබ දන්න, ඔබ ඉතාම හොඳයි. නරක නම් නරක සිතයි. සිතයි අවබෝධයට පත් කරන්න. සිත හදන්න නැතුව මිනිස්සයා හදන්න බෑ. මේ ලෝකෙම තේරුම් ගන්න ඕන. පොලිසියටවත් හමුදාවටවත් නීතියටවත් මේ ලෝකෙ හදන්න බෑ කියලා. මොකද ඔවුන් සිත හදන්න දන්නේ නෑ. ඔවුන් දන්නේ වැරදි කළාම දඬුවම් දෙන්න. ඒ රටවල්වල මිනිස්සුන්ව හික්මවන්න කියලා බෙලි කපනවා, අත කපනවා, මේවා කරනවා. ඉවරයක් වෙනවද? ඉවරයක් වෙන්නේ නෑ. ලංකාවේ නොයෙකුත් දඬුවම් දෙනවා. එහෙම ඉවරයක් වෙන්නේ නැහැ. මිනිස්සුන්ගේ හිත හදන වැඩපිළිවෙල නැතුව මිනිස්සුන්ගේ අතපයයි වැරදි කරන්න කියලා හිතනවා නම් ඒක මෝඩකමක්. බුදුහාමුදුරු කෙනෙක් අඟුලිමාලගේ අතපය කැපුවද? අන්න හිත හැදුවා. හිත හැදුවාම එයා ළඟ හිටපු දෘෂ්ටියා මරා දැමුවා. එහෙමනම් මේ නීතිය, දේශපාලනය, පොලිසියද හමුදාවට බැහැනේ කය මරා දානවා මිසක් මිනිස්සෙක් ළඟ තියෙන නරක ගතිය, නරකකම මරා දාන්න බෑනේ. ඔබ කරන්න ඕන මේ ලෝකේ සියලු දෙනා තේරුම් කරගන්න ඕන කයවල් මරලා දාන නෙමෙයි තියෙන්න ඕන, සිතෙහි තියෙන මිත්‍යා දෘෂ්ටිය, නරක ගතිය මරලා දාන්න ඕන. ඇයි මිනිස්සු නරක දෙයක් කරන්නේ? නරක වැඩක් කරන්නේ ඇයි මිනිස්සු? මිනිස්සුන්ගේ තියෙන ඊගෝ එක නිසා තමයි, මමත්වය නිසා තමයි නරක වැඩ කරන්න පෙළඹෙන්නේ. නැත්තම් නරකක් කරන්න හිතෙන්නේ නැහැ මිනිස්සුන්ට. මේක මමෙක් ඉන්නවයි කියන හිතිච්ච නිසා තමයි ඒ මම කියන කෙනාව රකින්න ඕන, ඒ මම කියන කෙනාව දියුණු කරන්න ඕන කියලා හිතලා ගොඩාක් දෙනෙක් ඒ වැඩ කළා. අවසානේ තමයි දන්නේ මේ මම 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 කියලා රැවටිලා මිරිඟුවක් පස්සේ දුවලා තියෙන මේක මමෙක් නෑ කියලා තේරුම් ගන්න අවසානේ. මමත්වයෙන් එකතු කරන කිසි දෙයක්, අල්පෙනෙත්තක්, ඉදිකට්ටක් තරම් දෙයක්වත් රැගෙන යා හැකිද? බෑ. ඒ සියල්ලම මේ මහ පොළොවට අයිති. මේ මහ පොළොවේ ජීවත් වන අවුරුදු 100ට සීමා සහිතයි. දැන් මේකින් කියන්නේ හරි හම්බ කරන්න එපා, රස්සාවල් කරන්න එපා කියලා. ඒව කරන්න ඒව හුදු සම්මුතියකින්, සම්මුතියට විතරයි. අතනින් ගත්ත මෙතනින් තෙල් ටිකක් ගහගත්තා. අතනින් මුදලක් ගත්තා, මෙතනින් ගිහින් මාකට් එකට දුන්නා. අතනින් ගිහිල්ලා මෙතනින් ලයිට් බිල් ටික ගෙව්වා. එච්චරයි. ඒව තමා තුල අයිතියක් නෑ. ස්වාමීන් වහන්සේ වුණත් එච්චරයි. අතනින් ගත්තා ආයි ඒක පොත් print කරන්න දුන්නා. මෙතනින් ගත්තා ආයි තෙල් ටිකක් ගහන්න දුන්නා. එතනින් ගත්තා ආයි තීන්ත ටිකක් ගන්න කඩේට දුන්නා. එතනින් ආයි තව ටිකක් ගත්තා, මොනවා විදුලි බිල් ටික, ජල බිල් ටික ගෙව්වා. මඩ දීලා නෑ. ඒව දීලා දෙන්නේ විදුලි බිලටයි අනිත් දේවලටයි. මට මොකටද? මට මුකුත් ඕනේ. මට කෑම ඕනත් නැහැ. මං කෑම ගන්න බඩට ඕන නිසා මට ඕන නිසා. ඔබත් එහෙම කරන්න. බඩට ඕන නිසා අපි කන්න ඕන. ඈ අපි නිදා ගන්න ඕන අපේ මොළයට සහ ඉන්ද්‍රියන්ට උමනා නිසා මිසක් අපිට ඕනේ නිදා ගන්න. අපි ව්‍යායාම කරන්න ඕන. අපිට ඕනේ ව්‍යායාම කරන්න. අපි හරි සන්තෝෂ නිකන් ඉන්න. නමුත් අපි ව්‍යායාම කරන්න වෙලා තියෙනවා ශරීරයට ඕන නිසා. අපිට වතුර බොන්න ඕනේ. වතුර නොබී ඉන්න කැමතියි. අපි වතුර බොන්නේ ශරීරයට ඕන නිසා. හැබැයි ඔබ කෙනෙක් වරදවා ගත්තොත් අනවබෝධිත කෙනා ගන්න මොනවද? මම වතුර බොනවා, මම කෑම කනවා, මම සැතපෙනවා, මම අවදි වෙනවා. ඈ මම කියලා ගත්තනම් අන්න කරත් කර තියාගත්තා. තමන්ගේ නොවන දෙයක් තමන්ගේ කියලා හිතාගත්තා. ඒකට තමයි ගොංකම කියලා කියන්නේ. ගොංකම කියන්නේ හරකෙක්ගේ ක්‍රියාවලිය කියන එකයි. ගොන්කම ගොනුන් විසින් කරන ක්‍රියාවලිය. ගොනුන් විසින් කරන ක්‍රියාවලිය තමයි කරත්ත කර තබා ගැනීම. චක්කංව වහතෝ කදා. ගුණාගේ පියවර අනුව කරත්ත රෝදේනවා වගේ මහ බරක් ඒවි පිටිපස්සේ. හේව නෙමෙයි ඡායාවන පායිනේ. ඔබ හේවනල්ල විතරක් පිටිපස්සෙන් එන්න දීලා යන්න. ඔබට පුළුවන් දැවිදගෙන යන හේවනල්ල විතරක් පිටිපස්සෙන් එන්න දීලා. බැඳීම් නැති තරමට තමයි සැබෑ ආදරය තියෙන, සැබෑ දයාව තියෙන, සැබෑ කරුණාව තියෙන්නේ. කිසිම දෙයක ගැටීම නැති තරමට, බැඳීම නැති තරමට තමයි ආදරය තියෙන, කරුණාව තියෙන්නේ. එතන නික්ලේශී භාවයක් හටගන්නවා. ඒ නික්ලේශී භාවය තුළින් තමයි සැබෑ දයාව, ආදරය, කරුණාව ක්‍රියාත්මක වෙන්නේ. ආදරය කරුණාව කියන එකක් ලෝකේ හොයන්නවත් නැහැ. පින්නතුනේ තියෙන ආසාව විතරයි. කාට හරි ආස හිතුනොත් අපි ගොඩාක් භයානක වෙන්න, බය වෙන්න ඕන. Tamanta කවුරු හරි ආස වෙනවා නම් අපි බය වෙන්න ඕන. ඇයි බය වෙන්න ඕන? සාමාන්‍යයෙන් අපි ලෝකේ දැකලා තියෙනවා ඔබ ගිරවෙකුට ආස වුණොත් එහෙනම් මොකද කරන්නේ? ගිරවල්ලල කුඩු කරනවා. ඈ ඔබ බල්ලෙකුට ආස වුණා පාරේ හරි ඉන්න, මොකද කරන්නේ? ඕ ගෙදර යන්න දඟවැලකින් බද ගන්නවා. නැත්තම් කූඩුවක් අදලා වහ ගන්නවා. ඌට අගේට සවාරියක් ගහලා ඉන්න දෙවිච් එක දැන් නැහැ. පත්තේ අතර මායිමේ ඇතුලේ දැන් ඉන්න ඕන. ඔබට ආස වුණොත් මාළුවෙකුට හරි, මොකද කරන්නේ? ඌ අල්ලලා ගැටලා ටැංකි එක දා ගන්නවා. ඒ නිසා කාදාරි ආස වුණොත් මේ මිනිස්සයා කරන්නේ එයාව ඕ යහපතක් කියලා හිතලා කූඩු කරනවා. ඒ තමයි ස්වභාවය. මලකට ආස වුණොත් මිනිස්සෙකුට මල් ගහ බය වෙන්න ඕන. ඇයි? අර මිනිස්සයා මල කඩයි යනවානේ. තේරුණා? ඒ නිසා මේ ලෞකික ලෝකයේ කෙනෙක් ඔබට කවුරු හරි බැඳෙනවා නම්, ආස කරනවා නම් ගොඩාක් පරිස්සම් වෙන්න ඕන. ති ලෝකෝත්තර ලෝකයේ අය එහෙම ආස කරන්නේ නැහැ, බැඳෙන්නේ නැහැ ඔබටවත්. කිසිම දෙයකට ආස කරන්නේත් නැහැ, බැඳෙන්නේත් නැහැ. ලෝකයේ දේවල් ලෝකයට අයිති කියලා හිතලා තමනුත් ලෝකයේ වස්තුවක් කියලා තේරුම් අරගෙන ජීවත් වෙනවා. ඇලීමකුත් නැහැ, ගැටීමකුත් නැහැ ලෝකයේ සමග. ඒ නිෂ්ඵලයි කියලා තේරුම් අරගෙන ජීවත් වෙනවා. හැබැයි අපිට දෘෂ්ටියකින් වෙන් කරන්න බෑ. මෙයා මේ විදියයි කියලා වෙන් කරන්න බෑ. පොඩි ළමෙක් අරගෙන රත්තරන් මාලයක් අරගෙන ගිහිල්ලා කොමඩ් එකට දාන්නත් ඉඩ තියෙනවා. එහෙනම් ආසාවක් නැති කෙනෙක් එවැනි දෙයක් නොකරයි කියලා හිතන්න බෑ. හැබැයි එයා ඒකේ වටිනාකමක් දැනගෙන නෙමෙයි පොඩි ළමයා ඒක කරේ. ඒසා එක්තරා ගලා යෑමක් තියෙනවා. ඒක ලෞකිකත්වයේ ඉඳන් මනින්න බෑ. එතර රටාවක් තියෙන එක ඒක ලෞකිකත්වයේ ඉඳන් මනින්න බෑ. කිසිදු ආශාවකින් තොරව ඕන කෑමක් කන්න පුළුවන්. ඕන විදියකින් නිදහසේ යාර ජීවත් වෙන්න පුළුවන්. හැබැයි ආශාව නූපදින තැනින් එයා ඉපදිලා ඉන්නවනම් ඒවයි කිසි තැනක ගැටෙන්නේ නැහැ. අල්ලේ තුවාලයක් නැත්තම් විසෝණ තරම් දුර ගෙනියන්න පුළුවන්. නෙළුම් පතට කොයිතරම් වැහි බිඳු ඇතුණත් ඒක ඇලෙන්නේ නැහැ. ඒ නිසා දර්ශණයටපත් වෙන්න ඊට පස්සේ මේ කිසි දෙයක් මේ බවුන්ඩරිස් හදාගෙන ඉන්න ඕනේ නැහැ. එයා බොහොම ෆ්‍රී නිදහසේ ජීවත් වෙනවා. ස්වභාවය තුලින් ඇලෙන්නේ නැහැ. සල්ලි ගොඩක් මැද දාලා ලොකු පෙට්ටියක දාලා වහලා තිබ්බත් ඒව ඇලෙන්නේ නැහැ. රත්තරම් පෙට්ටියක දාලා එයා වහලා තිබ්බත් ඇලෙන්නේ නැහැ. අලවන්න බෑ. ඒකනේ තියෙන මේක වටිනකම. නැත්තම් අපි සමාධීන් වලින් ඒ දවස්වල හිත යටපත් කරමින් හිටියා. අනේ වෙනතේ අයින් කරගත්ත ගමන් ඇලෙන්න පටන් ගන්නවා හිත. බැලුම් බෝලේ තද කරන් ඉන්නා වගේ දියට පොඩි වෙලාවකට විතරයි ඒවයි තියෙන සහනේ. හැබැයි මේ විමුක්තිදායක සිත හරි මාස්චර්යය ඔබ අවබෝධ කරගන්න. අවබෝධ කරගන්න නම් බලන්න අචින්තයේ සුපසන්නානා විපාකෝ හෝති අචින්තයෝ. මේ අචින්තයෝ අකාලිකෝ දිහා හුත්තට නුවණින් බලන්න. එවිට ඔබ ඒ දෙසට ඇදී යාවි. ඇලෙනව නම් ඇලෙන්න. සබ්බරති ධම්මරති ජිනාති. ධර්මයට හරියට ඇලෙන්න. මොකද්ද ධර්මය කියන්නේ? ධර්මය කියන්නේ වචන නෙමේ, සූත්‍ර නෙමේ, පද නෙමේ, ගාථා නෙමේ. ධර්මයේ පුජ්‍යලෙකුට කියන්න බෑ. කිසිම පුජ්‍යලෙකුට මේ ලෝකේ ධර්මය කියන්න බෑ. පුජ්‍යලෙක් කියනෝ නම් ඒ ධර්මය නොවේ. පැහැදිලිද? ධර්මය කියන්නේ වචන නොවේ, පද නොවේ, සූත්‍ර නොවේ, ගාථා නොවේ, කතා නොවේ. ධර්මයේ තුර ස්ත්‍රී පුරුෂ ස්වභාවයක් නෑ. ඔබට ඒක තේරෙනවද? හරි ගැඹුරු කාරණයක් නේ. ඔබ තේරෙනවා නම් හරි. ඔබ යථාභූත වශයෙන්ම තේරෙනවා නම් හරි. ස්ථීරසාර විදියට නොනස්සන විදියට තමාගේ හදපතුලෙන් මේක තේරුම් ගත්ත නම් හරි.
මේ සමාධිය තුළ මම මගේ ආත්මය තිබෙනවාද? තිබෙනවා නම් ඒ දුරු කරගත යුතුයි. මා දක්නා අවබෝධය තුළ මම මගේ ආත්මය කියන දෘෂ්ටිය තිබේවාද? තිබෙනවා නම් එය දුරු කරගත යුතුයි. කාරණයක් හැටියට සලකන්න ඕන, දුරු කළ යුතු කාරණාවක් හැටියට සලකන්න ඕන. අවබෝධ කිරීමට ඉතාම අපහසු කාරණයක් මහබුදුවරු මහරහතන් වහන්සේලා අපරිමිත වෙහෙසකින් අවබෝධ කරගත් අධිගමයක් මාතමේ ලබන්නට අපරිමිත වෙහෙසක් තරන්නේ කියන එක මතක තබා ගන්න ඕන. පෙර රහතුන් යම් වීරයක් කළාද, කැපවීමක් කළාද, එවන්හා කැපවීමක් මාද කළ යුතුව ඇත කරනවා කියන අදහසින් යුක්තව ඒ වෙනුවෙන් කැපවන්න ඕන. මමත්වයේ මා තුළින් පළවා හරින තුරු මම මේ සටන අත්හරින්නේ නැත. රටක යුද්ධයක් නැති කරනා වගේ ක්‍රියාවලයක් තමයි. එමනම් මහා ක්ලේශ මාරයා, ක්ලේශයන්ගේ මහා සේනාධිපතියා, මමත්වය, මමංකාරය මා තුළින් මා පළවා හැර මමත්වයක් නැති අයෙක් හැටියට නැකිටිනවා, වැඩ කරනවා, කටයුතු කරනවා කියන තැනින් මමත්වයකින් තොර බලයක්, ශක්තියක්, ඥානයක් අවදි කළ යුතුය. ඔබ තුළ පවතින ශක්තිය මමත්වයෙන් යුක්තද, මමත්වයෙන් තොරද හොඳින් පරීක්ෂා කර බලා මමත්වයෙන් යුක්ත ශක්තියෙන් දුරු කරන්න, මුදා හරින්න, සංවර කරන්න. මේ මමත්වය කියා පුරවාගෙන තිබෙන්නේ රූප ලෝකයක්, වේදනා ලෝකයක්, සංඥා ලෝකයක්, සංකාර ලෝකයක්, විඥාන ලෝකයක් නොවේද? මමත්වයේ දුරු කරන විට ඒ මමත්වයට දැනෙන්නේ මාළුවේ ගොඩට අදිනවා වාගේ වේදනාවක්. කෙලස් ගඟේ පීන පීන ඉන්න, පංච උපාදානස්කන්ධයම ඇසුරු කරගෙන ඉන්න පුරුදු වෙච්ච ඒ මමත්වයට, එයින් වෙන දිසාවකට ඒ මමත්වය තල්ලු කරන විට දැනෙන්නේ වෙනම ලෝකයකට තල්ලු කරනවා වගේ. මේ මමත්වයට දැනෙනවා තමන්ව නැති කරන්න හදන්නේ කියලා. මේ මමත්වය නොයෙකුත් පොරොන්දු, නොයෙකුත් දේවල් පෙන්නලා ඔබ නතර කරගන්න බලනවා. අන්නේ ප්‍රයත්නය තමයි ලෝතර බුදුහාමුදුරන්ගේ කාලේ ඔය තණ්හා රති රගා කියලා කෙලෙස් තුනක් ඇවිල්ල නැටුව කියලා පෙන්වන්නේ ඔන්න ඕක. හේ මායයා, මාර දූවරු එවල තියෙනවා. ඒ කියන්නේ නොයෙකුත් දේවල් දීලා නතර කරගන්න බලනවා. හැබැයි මෙයා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන දේවල් වලට රැවටෙන්නේ නැතුව, ඒ ආධ්‍යාත්මය මුලා වෙන්නේ නැතුව, වහල් වෙන්නේ නැතුව, ඒව පයට පීදාන පාපිෂ්ණක් සේවත් නොතකා ඉදිරියට ගමන් කරනකොට තමයි ඒ හිත ඒ සියල්ලගෙම නිදහස් වෙන්නේ. ඒක හරි අමාරු වැඩක්. කෙනෙකුට මරණාසන්න මොහොතේදී මරණය මුණගැසුනොත්, ඒ මරණාසන්න මොහොතේදී මේ සියල්ල අතහැරීමට මොනතරම් අපහසුද, මොනතරම් දුක් වේදනාවක් හිතට ඇති වෙනවද? යාළුවෝ, මිත්‍රයෝ, සහෝදර සහෝදරියෝ, මව්පියෝ, මේ ඔක්කොම අතහැර දාලා යන්න සිද්ධ වෙනවා හා සමාන දුකක් ඒ මමත්වය දුරු කරන විට දැනෙනවා. හැබැයි අවබෝධය තියෙනවා නම් මා මේ දුරු කළ යුතු ධර්මයක් මයි කියලා, එයා මොනතරම් දුකක් වුණත්, වේදනාවක් වුණත්, ඒ මමත්වයෙන් නිදහස් වීමේ ධර්ම අවබෝධයේ වටිනාකම දන්නවා නම් ඒ මමත්වය අතහැර දාලා යනවා. සදාතනික විමුක්තියක් වෙනුවෙන්, සදාතනික සැනසිල්ලක් වෙනුවෙන් ඇයි අපිට මේ සියල්ල අතහරින්න බැරි? සමහර උදවිය වෙන රටකට ගිහිල්ලා කාසි පණන් සෙවීම සඳහා ටික කාලයකට නමුත් සියලු දෙනා අතහැර දුකෙන් හෝ නික්ම යනවා. ඒ සුළු කාසි පණන් වලට පමණයි. එහෙමනම් නිර්වාණය නැමැති උත්තරීතරත්වය වෙනුවෙන් ඒ සියල්ල සඤ්ඤාවක් පමණයි කියලා තේරුම් අරගෙන යාට අත්හරින්න පුළුවන් බලයක් හට ගන්නවා. අත්හරිනවා කියලා කියන්නේ පිළිකුල් කරනව නෙමෙයි, ප්‍රතික්ෂේප කරනවත් නෙවෙයි, ක්‍රියාවෙන් තොරව නොවැළී සිටීම. නොවැළී සිටී පමණින්ම අත්හැරීම සිද්ධ වෙනවා. නොගැටි සිටි පමණින්ම අත්හැරීම සිද්ධ වෙනවා. එයට ඔබ ප්‍රයත්නයක් දැරිය යුතු නැත, මහන්සි විය යුතු නැත. පුජ්ජල ක්‍රියාකාරකමක් කොටින්ම අවශ්‍ය නැත. ධර්මයේ අත්හැරීමන්නේ වගේ අපූර්වත්වයකින් යුක්තයි. ධර්මයේ අතහැරීම වෙනස්, පුහුදුන් අතහැරීමට වඩා හාත්පස වෙනස් ධර්මයේ අතහැරීම. එනිසා කවුරු හරි හිතන්න එපා පුහුදුන් මිනිසුන්ගේ අතහැරීමේ ක්‍රමවේදය තමයි මේ ධර්මයටත් තියෙන්නේ කියලා. ඒ බොරු. ධර්මයේ අතහැරීමේ ක්‍රමය හාත්පස වෙනස්, සම්පූර්ණයෙන් වෙනස් වෙනතු.
එහෙමනම් සාම්ප්‍රදායික අතහැරීමට කොටුවන්ට එපා. ඔබ පුළුවන් තරම් අභ්‍යාසයෙන් මේ හඳුනාගත යුතුයි. මොකද ඔබේ ආධ්‍යාත්මයේ යමක් අතහරින්නේ පූර්ණ අවබෝධයකින් යුක්ත වූවොත් පමණයි. එහෙම නැත්නම් කොතරම් ඇසුවත් ඔබගේ සිත වෙනස් වෙන්නේ නැහැ, කරුණක් අවබෝධ කරගන්නේ. මරණය හා සමාන අතහැරීමක් යම් මොහොතක අත්දැකීමක් අපට ලැබෙන්නට පුළුවන් මේ යන ගමනේ. එතෙන්දී ඔබ කලබල නැතුව සංසුන්ව වාසය කරන්න, මරණයටවත් බය නැති ධර්මයට ඉඩ දුන්නු සිතක්මයි සත්‍ය අවබෝධ කරගන්නේ. ආත්ම සෙනෙහයේ මොහොතේදී අත්හැල යුතුයි. මරණය කියලා මෙතෙන්දි මැරෙන්නේ ඇත්තටම අපි මවාගත්ත සිහිනයක්, සංඥාවක් විතරයි. මේ ලෝකෙ මට කියලා අයිතියක් තියෙනවා නම් ඒ අයිතියක් තියෙන හැම දෙයක්ම පිනුතුන් සංඥාවක් විතරයි. එහෙමනම් මිනිස්සෙගේ මරණය කියන්නේ සංඥාව, මෙතනින් වෙන්වීම. එහෙමනම් මේ සංඥා මරණය මරණය හා සමානයි. නමුත් ඒක රැවටීමක් නේ. ඒ මුලා වීම අවසන් වෙන මොහොත මරණය හා අත්දැකීමක් ලැබෙන්න පුළුවන්. නමුත් ඒට බිය නැහැ. මොකද එය රැවටීමක් නිසා ඊට වඩා උච්චයි සත්‍ය අවබෝධය, සැබෑ යථා තත්ත්වය තේරුම් ගැනීම. එතෙන්ට ඍජු වෙච්ච, උජුපටිපන්න වෙච්ච පෙර බුදුවරු මහරහතන් වහන්සේලා වගේ අවදීකින් යුක්තව වාසය කරන්න. ඔබට 100ට 100ක් තාම දහමට තේරුම් අරගෙන දහමට අනුගත කරගන්න බැරි වෙච්ච තැන් තියෙනවද කියලා බලන්න ඕන. දහම වටහා ගන්න නැතුව කොහොමද ධර්ම මාර්ගයේ ගමන් කරන්නේ? ඉස්සෙල්ලා වටහා ගන්න ඕන, සුනාත හොඳින් අහන්න ඕන, වටහා ගන්න ඕන, ධාරයේ හරියට දරාගෙන වටහා ගන්න ඕන. චරාත, එතකොට තමයි අපිට ගමනක් තියෙන්නේ. ඊට පස්සේ තමයි අපි ධර්මයට පත් වෙන්නේ. නිවන කියලා කියන්නේ මෙන්න මේ වගේ දෙයක් කියලා සමහර අයට, ජාත සෝතාපන්න අයට, සංසාරේ බණ අහලා තියෙන අයට ධර්මයේ අහන්න කලින්ම ඔළුවට වැටහෙනවා මෙන්න මේ වගේ නිදහසක් කියලා. අන්නේ නිදහස තමයි හොයාගෙන යන්නේ. බොහෝ කාලයක් බණ අහපු උපතිස්ස කෝලිත දෙන්නට තිබුණා මොක්ෂය කියන්නේ, නිවන කියන්නේ මෙන්න මේ වගේ දෙයක් වෙන්න ඕන කියලා. ඕන කෙනෙකුට කියනවා, කියන්න ඔයාගේ ගැඹුරු දර්ශනේ අපි අහගෙන ඉන්නම්. ඒකේ කෙලවර මොකක් හරි තියෙනවද කියලා මම බලන්න. අස්සජි මහරහතන් වහන්සේ තමයි මේක ලස්සනට හේතුඵල ධමයක්, හේතුඵල නිරෝධයක් බුදුහාමුදුරු දේශනා කරන්න කියපු ගමම්ම සියල්ල වැටහුණා. සියලු ලෝකේ තියෙන හේතුඵලයක්. හැබැයි හේතුඵල ධම නෙමෙයි බුදුදහම කියන්නේ. බුදුදහම කියන්නේ හේතුඵලය හඳුනාගෙන ඒක නිරෝධ කිරීම. එහෙනම් මනසේ ක්‍රියාත්මක වන්නේ හේතුඵලයක්. ඒ හේතුඵලයේ නිරෝධ කිරීමයි නිරෝධය. ඒ හේතුඵල සත්‍ය නිරෝධ කරන්න ඕන. කොහොමද නිරෝධ කරන්නේ? පුජ්‍යලයට මේක කරන්න බෑ. පුජ්‍යල ස්වરૂපයකින් තොරව භාවනාවට පිවිසිය යුතුයි. ඔබට ඒක වෙන් කළා ඉස්සෙල්ලා අනුමාන ඥාණයෙන් හෝ හඳුනාගත යුතුයි. පුජ්‍යල ස්වરૂපය මෙයයි, පුජ්‍යලත්වයෙන් තොර ස්වરૂපය මෙයයි කියලා හඳුනා ගන්න ඕන. පුජ්‍යලේක වශයෙන් අනුගත වුණොත් මේක ක්‍රියාත්මක වෙන්නේ මෙහිමයි. පුජ්‍යලේ තොරව ක්‍රියාත්මක වුණොත් ක්‍රියාත්මක වන්නේ මෙහිමයි කියලා අවබෝධ වෙන්න ඕන. කොහෙවත් හිත තියන්න නෙමෙයි මේ මහන්සි වෙන්නේ, සියල්ලකින් හිත ගලව ගන්න. සියල්ලකින් හිත ගලව ගත්තාම අවසානයේ මොකද වෙන්නේ? හිතක් කියලා දෙයක් නැති වෙනවා. ඊට පස්සේ තියෙන සිත්වලටත් කියනවා ලෝකෝත්තර සිත් කියලා. ඇයි ඒ ලෝකෝත්තර සිත් කියන්නේ? ඇලීමෙන් තොරව ඒ චිත්ත පරම්පරාව, සිතවිලි පරම්පරාව ගමන් කරන නිසා දිය ධාරාවක් වගේ. දිය ධාරාවක ලොකු ගමනක් තියෙනවා, නමුත් කිසි තැනක ඇලීමක් නැහැ. ඒ වගේ පුජ්‍යලේ කියලා හදාගත්ත මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන්න. පුජ්‍යලේ කියලා හදාගත්ත නිසා තමයි ඒ පුජ්‍යලයට ස්වර්ගය ඕන කරන්නේ. පුජ්‍යලේ කියලා හදාගත්ත නිසා තමයි ඔහුට නිවන් දකින්නත් ඕන කරලා තියෙන්නේ. පුජ්‍යලේ කියලා හදාගත්ත නිසා තමයි ඔහු මොකද්ද සැප කියලා සම්මත කරගත්ත දෙයක් හොයන්නේ. මේ ලෝකේ කොහෙන්ද පින්නතුනේ සැපක්? සපයි කියලා දෙයක් ලෝකේ නැහැ. දුක දුරු වීම සප මිසක් සපයි කියලා දෙයක් ලෝකේ නැහැ. සප අඳුනගන්නේ දුකට සාපේක්ෂිතව. දුක අඳුරන්නේ නැති කෙනෙක් සප අඳුරන්නේත් නැහැ. ඒ නිසා මායාවකින් හදාගත්ත සප දුක තුල රැවටිල්ල නතර කරන්න එක නතර කරන්නේ පිටින් නෙමෙයි ඇතුළතින්. පිටින් තෙරුවන් සරණයි කියාගෙන, නමෝ බුද්ධාය කියාගෙන, ආයිබෝවන් කියාගෙන මනක්කම් කියාගෙන හිටියද වැඩක් නැහැ. ඇතුලේ ඇතුලේ මේක හදන්න ඕන. පිටින් හොඳ තැම්පත් අය ඕන තරම් ඉන්නවා ඇතුලේ අකු තියාගෙන. ඒක වැඩක් නැහැ. හිතයි හොඳ වෙන්න ඕන. ආධ්‍යාත්මය පිරිසුදු වෙන්න ඕන. චේතනාවයි පිරිසුදු වෙන්න ඕන. වැරදි චේතනාව පදනම් කරගෙන වාසය කරන අයට තමයි ඔය ස්ට්‍රෙස් ආතති ඔය මිග්‍රේන් අනම්මනම් කියන නම් තියෙන්නේ. ඒ ඔක්කොම චේතනාව හොඳ නැති මිනිස්සුන්ට සිද්ධ වෙන දේවල්. නැතු ඒව හැදෙන්නේ නැහැ චේතනාව හොඳ පිරිසුදු කට්ටියට. ඔක්කොම හැදෙන්නේ ඕ චේතනාව සෞතු වැඩ කරපු අයට. කෙනෙකුට විපතක් හරදරයක් කරන්න ඕ හිත ඇතුලේ තියාගෙන ඩබල් මීනින් ගහපු අයට. ආතති තියෙන ආතති මිනිස්සුන්ට පුතජන ලෝකේ ඉන්නකොටම ආතති තියෙන. හැබැයි අර ආතති උච්ච වෙලා නැහැ එච්චරයි. උත්ත වුණාම තමයි අපි කියන්නේ ඒවට විවිධ නම්. ජීවිතේ තේරුම් ගන්න පුළුවන් එකම තැන මනුසාත්මය. විචාරශීලී බුද්ධිය තියෙනවා. අයින් කරන්න ඔබ විසින් ගත්ත වැරදි සිතුවිල්ල. මම මගේ ආත්මය වෙමි. මෙතන ආත්මයක් ඇත. ආත්මය තුළ මම ඇත. ඒ ආත්මය ස්ත්‍රියක් පුරුෂයෙක් වේ කියලා හිතන එක නතර කරන්න. කල්පනා කරන එක නතර කරන්න. දකින්න ඇත්ත. සිතට පහදා දෙන්න ඇත්ත. ඇත්ත කියන්නේ ලෞකික ලෝකයෙන් ලබාගත් බොරුවට සාපේක්ෂිත ඇත්ත නෙමෙයි මේ. මේකට කියන්නේ ලෝකෝත්තර සත්‍ය. ලෝකෝත්තර ඇත්ත. ඒක මේ ලෝකයේ බොරුවට සමාන සාපේක්ෂිත ඇත්තක් නෙමෙයි ඒක. අසමාන දෙයක්. සමාන දෙයක් නෙවෙයි අසමාන දෙයක්. ඒ ගැනම කොච්චර දෙයක් තේරුම් ගන්න තියෙනවද බලන්න. ලෝකට සාපේක්ෂිත ඇත්ත නෙමේ අසමාන ඇත්තක්, සමාන නොවූ ඇත්තක්, ලෝකෝත්තර සත්‍යයක්. ඌව වටහා ගන්න නැතුව කිසිම කාරණයක් අත්හරින්න එපා. හැම දෙයක්ම වටහාගෙන තමයි ඊළඟ පියවර වටහා ගන්න ඕනේ. වටහා ගැනීමකින් තොරව සිටීම හරියට අර ගුරුවරයෙක්ගේ ඉගැන්වීම අතර කිසිත් දෙයක් තේරුම් ගන්න නැතුව බලාගෙන ඉන්න ළමයෙක් වගේ. හොඳට වටහා ගන්න ඔබගේ සංසාරෙම ගොඩදා ගන්න පුළුවන් බේරෙන්න පුළුවන් මගක්. කවුරු බොරුයි කිව්වත් කවුරු විකෘති කිව්වත් තමන් අත්දැකලා බලන්න. පිටින් ඉන්න කට්ටියට ඉතින් ඕන දෙයක් කියන්න පුළුවන්. අනුන් කන අඹ දිහා එක එක කතන්දර කියනවනේ. ඒක නෙමෙයි තමන් අත්විඳලම බලන්න. කොහොමත් අධර්මකාමී අයට අපායවල වලින් ආපු අයට මේ ධර්මයේ පින්නතුනේ ගින්දර වගේ පැහැදිලි. ඒගොල්ලන්ට ධර්මයේ දිරවන්නේ නැහැ. ධර්මයේ ඇහිච්ච ගමන් ගිනි පොකුරු වගේ වුන් ධර්මයේ ප්‍රතික්ෂේප කරනවා. ඒකට හේතුව ගිය ආත්මවල ලෝධිය බීලා ආපු කට්ටිය ලබන ආත්මෙත් ලෝධිය බොන්න යන අයට. සද්ධර්මයේ ප්‍රිය වෙන්නේ සත්පුරුෂයන්ට පමණයි. සත්පුරුෂයෙකුට නිදානයක් වගේ එක හොයාගෙන යන අපමණ දුක් විඳලා අසත්පුරුෂයෙකුට වෙන්න තුනේ වහ කඳුරු වගේ. ඒ ලෝක දහම ඒක තමයි සත්‍ය, ඒක තමයි ස්වභාවය. ඒක බුද්ධ කාලීන සමාජයේත් එහෙමයි අද කාලෙත් එහෙමයි ඒ නිසා එක එක මිනිස්සුන්ගේ වචන වලට රැවටෙන්න එපා තමන් ධර්මය හොයාගෙන යන්න භෞතික දේවල් වලට අපහැදෙන්නත් එපා පැහැදෙන්නත් එපා ඒක හුදෙක් භෞතිකයිමයි භෞතික දේවල් වලට අගයක් දීලා නැති අපිට ඒක පැහැදෙන්න පැහැදෙන්න දෙයක් නැහැ මිල මුදල් මුල් කරගෙන ස්ත්‍රී පුරුෂ භාවයේ මුල් කරගෙන කන බොන ඒව මුල් කරගෙන පැහැදෙන අපහැදෙන්නේ මේ මේ බාල මිනිස්සුනේ ඒ කියන්නේ මේ මිනිස්සු හරියට කාලත් නැහැ බීලත් නැහැ ඇඳලත් නැහැ පැලඳලත් නැහැ ඇඳුමට ඉරිසියා ගන්න මිනිස්සුනේ ඉන්නේ එතකොට ඒව තියෙන්නේ මේ බාල මිනිස්සු ළඟ යාන වාහනයේට තරගයේ තියෙන්නේ වලලු මාල වලට තරගයේ තියෙන්නේ අඳින ඇඳුමට පැවැත්මට තරගයේ තියෙන්නේ ග්‍රාමෝ හීනෝ පූතජ්ජනිකෝ අනරියෝ අනත්ත සංගීතෝ ඒව තියාගන්නපා ආධ්‍යාත්මය තුළ ගැටෙන්නේ සලස්ස ගන්න එපා. භෞතිකවාදීව නිගණ්ඨ ධාත පුත්ත වගේ අත්හැරලා දැම්මත් වෙනතුරු නිවන් නම් දකින්නේ නැහැ. සමහර අය කියන ඔය ඉඩකඩන් අරයට මෙයාට ලියලා දීලා මේව කරලා නිදහස් වෙලා නිවන් දකින්න සමහර අයට ඉතින් ඒව හරිය ලොකුයි. නාරේ හරි සිල්වත්යි. මුකුත් නැහැ. මේ මන් දැන් හරි යෝක් මේ බැංකු පොතත් හරවලා දාලා දැන් ඉන්නේ කියනවා. කොයි වෙලාවක හරි වහබිලා තමයි මැරෙන්න වෙන්නේ. අර එහෙම ආමතුරු කෙනෙක් ආවා මේ පැත්තේ. ඒ විදිහට ඔක්කොම ලියලා තියලා මහන වුණා. අවසානේ බලා ගන්න කෙනෙක් නැහැ කවුරුත් නැහැ මංගලේ පෙති ටිකක් ගාලා හම්තුරු මල. ඒ ලියාගත්තේ උඹ බලන්නෙත් නැහැ. ලියා ගන්න කන්නේ බලන්නේ. ළමයි වුණත් එච්චර තමයි ගොඩක් වෙලාවට. මුන්ටත් කාර්ය බවුලයිනේ කැමැත්ත කැමැත්ත තිබුණා නම් වැඩ වැඩිනේ. ඒ නිසා පින්නතුනේ භෞතිකවාදී ආකාරයකින් අත්හැරීමක් කරන්න බෑ. හැබැයි ඔබ හොඳ විදර්ශනාවෙන් ඒවා තුළ ඉදිමෙන්නේ නැතුව ඒවා උපාදානය කරගන්න නැතුව ඒවා අලුයමලා කෙල පිටක්සේ පාපිස්සක්සේ සලකන්නට ඕන. මේවා ඊටාම වුරුදු 10ක් 15ක් 20ක් 30ක් 50ක් ඇතුළේ මේවා ඔක්කොම අලුදු විලි බවට පත් වෙන ඒවයින් අපි වෙන් වෙන අපෙන් ඒවා වෙන් වෙන සංස්කාර භෞතික දේවල් කියලා තේරුම් ගන්න ඕන. එවිට පින්නතුනේ කරත්තේ බර අඩු වෙනවා ගමන යන්න ලෑස්ති. ලේසි. කරත්තේ බර වැඩි වෙන නිවන් මාග යන්න අමාරුයි. ඇයි අර කරත්තේ දැන් යන්නේ මේ? සැහැල්ලු වෙන්න වීර්යවන්ත වෙන්න. හැබැයි ඔය සැහැල්ලු වෙන්න කිව්වට වෙන්නේ නැහැ. යථාභූත ඥාන දර්ශනයෙන් තියෙන ඕන ආදීනව සංඥා. ආදීනව සංඥා තිබුණොත් විතරයි විරාග සංඥා ඇති වෙන්නේ. විරාග සංඥා තිබුණොත් විතරයි පහන සංඥා ඇති වෙන්නේ. ඊට පස්සේ ඔහොම ගමන් කරොත් විතරයි සබ්බ ලෝකේ යන විරත සංඥා සියලු සංස්කාරකයන්ගේ නොයැලෙන සංඥාව සංඥානි විමුක්තිය. එයාගේ සංඥාව තියෙනවා. නිලුම්පත වගේ. නිලුම්පත කිව්වම දැකලා නැත්තම් නිලුම් කොලයක් අරගෙන නිලුම් කොලයකට වතුර දම බලන්න. නෙළුම් පත වගේ සංඥාව රහතුන්ගේ කොච්චර වැස්සක් ඇලෙන්නේ හත් දවසක් වහින එක වතුර බින්දුවක් උරලා නැහැ බලන්න එවැනි පරිවර්තනයක් වුණා. එතකොට පුතජනයාගේ සංඥාව ගොයවෙද ඒක හරියට වෙන්න තුනේ ගෝණි පඩංගුවක් වගේ තෙත බර වෙනවා අල්ල ගන්න ලෝකය. ඇයි අල්ල ගැනීමේ ශක්තිය ගොඩාක් තියෙනවා. පුතජන සත්‍යය මුලා කරන්න හරි ලේසි. ඒක හොඳටම දන්නේ දේශපාලඥයෝ. ඊළඟට හොඳටම දන්නේ ආගමික පූජකයෝ. ඉතට දන්නවා. මොකක්වත් නැත්නම් ඉතින් ගහක රතු කොටි දෙකක් බඳලා පොඩ්ඩක් ඉන වටේ රතු පටියක් බඳලා මිනි ගෙඩියක් ගහුවා නම් මිනිස්සු එතන ඇති. ඉතින් ඔච්චර ලේසි ක්‍රම තියෙද්දි ජීවත් වෙන්නේ නැයි මිනිස්සු ඔච්චර දුක් විඳින්නේ. වැඳගෙන ඉන්න ක්‍රියාවලියක් මෙහෙ හරි කළා නම් මේ ශාලාව ඉඩමදි. බෙරකාරයෙක් ගෙනල්ලා සුවඳ දුම් ටිකක් හොඳට කට්ටකු මංජල් ටිකක් ගහලා මිනි කිරිය පටපට ගාලා ගහලා අම්මනම් අන්න හරේ ඉඳලා බෝලිම. මේ වගේ දර්ශනයක් අහන නුවණක් දිනු කරගන්න මිනිස්සු පෙළමෙනව අඩුයි. මොකද හීනයි. ඔවුන්ට සම්මර්ෂණ ශක්තිය නැහැ. ඔවුන්ට ඒක තේරෙන්නේ නැහැ. ඒක තමයි කියන්නේ තේරෙන්නේ. මේ රටේ ගොඩක් තියෙන ප්‍රශ්නේ ඒකනේ නේද? තේරෙන්නේ නැතිකම. රටේ තියෙන ප්‍රශ්න තේරෙන්නේ නැහැ, ලෝකේ තියෙන ප්‍රශ්න තේරෙන්නේ නැහැ. එතකොට තමන්ගේ හිත තේරෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? රටත් ඉවරයි, තමනුත් ඉවරයි, ලෝකෙත් ඉවරයි, දෙලොම පිරිහව ගත්ත නිෂ්කාරණ ජීවිතයක් ගෙවි යාවි. තේරෙන එක ප්‍රඥාගෝචර බව ඉතාම වැදගත්. හොඳ සිහියෙන් ඉන්න, අවදියෙන් ඉන්න, කොච්චර අවදියෙන්ද? එක එක උපමා බුදුහාමුදුරු දක්වනවා. දොරටු පාලකෙක් වගේ කියලා සමහර වෙලාවට උපමා කරලා තියෙනවා. දොරටු පාලකයා හොඳ අවදියෙන් ඉන්න ඕන. රාජවාසලේ දොරටු පාලකයා. ඒක පුත්ත මනුරක්කේ. එක පුතෙක් ඉන්න අම්මා කෙනෙක්, එක දරුවෙක් ඉන්න අම්මා කෙනෙක්ගේ පුතාව රකින්න විදිය. මම ඔය නිකන් බල්ලක් තියනවා ඒක පුතෙක් ඉන්න පවුල් වල අය අම්මලා මොකද මොන තරම් දුකක් විඳිනවද කියලා. ළමයා වොෂ්රූම් ගියත් දොර ළඟ ඉන්නවා. ඇයි හේතුව? උල් ඉස්සල වැටේ කියලා කියතුනේ. එහෙමනම් අන්න ඒ ආකාරයෙන් අපේ මේ මෛත්‍රී වේරණය නිර්වාණ ධර්මයට අපි කැමති වෙන්න ඕන, අවබෝධ කරගන්න මහන්සි වෙන්න ඕන. ඇයි අපි මේ කරන්නේ? අපිට සැප උපදවන දෙයක්. සක්විති රජකමට වඩා ලොකු දෙයක්. ඔබ සක්විති රජුරවන්ටවත් ඔලුව නමන්න ඕනේ නැහැ මේක තේරුම් ගත්තාම. තේරුම් ගත්ත කෙනාව ඒ ආධ්‍යාත්මික උසස්තාවයන් තියන අය දුටු සැනින් හොඳට අඳුරනවා මෙයාට මේ අවබෝධය තියෙන කෙනෙක් කියලා. විශ්වය තුළින්ම තමන්ට සුදුසු තත්ත්වය හැදෙනවා. ඒක මට හොඳටම තේරුණේ මේ දලයි ලාම හමුදුරු බලන්න ගිය වෙලාවේ. අපි ගොඩාක් දේශනේ විනාඩි 15ක් විතර යනවා. මහා සම්භාවනීය රට රටවල් වල පැමිණිච්ච හාමුදුරුවරු ඔක්කොම බනහනවා. ඉතින් අපිට, මම හිතනවා හරි මට සුදුසු තැනක් ලැබීවි. මම සුදුසු ඉනං සමහර හාමුදුරුවෝ ඒ ආයතනේ විශාලයි. ඉතින් ඔය පොඩි පොඩි මේ කොන්ක්‍රීට් කෑලි උඩ, කානු උඩ, තාප්ප උඩ ඒවත් වාඩි වෙලා ඉන්නවා. ඉතින් බිම පොළොවේ හැමතැනම පාරවල් ළඟ පදික ඇවිදින වේදිකාවේ ඒ හැමතැනම වාඩි වෙලා මිනිස්සු. ඉතින් මාවත් සුදුසු නම් කානුවක් උඩ හරි වාඩි කරයි. නෑ, විශේෂ ස්වභාවය කියන්නේ ඒකයි. අරගෙන ගිහිල්ලා මම හරියට උන්වහන්සේගේ ධර්මාසනයට ගොඩ වෙන තැන ළඟින්ම වැඩ හිටියා සියල්ලට ප්‍රමුඛව. මම විශ්වාස කරන දෙයක් මම ඉඩ දීලා තියෙන්නේ. මාව සුදුසු නම් කොහේ හරි ගලක් ගල් ගෙඩියක් උඩින් තියන කමන්නේ වාඩි වෙලා එතනත් ඉන්නේ සුදුසුනේ. නෑ, ඒ අතහැරලා දාලා ඉන්නේ. අපි පොර කෑවෙත් නෑ ආසනෙ ඉල්ල ගන්න. එහෙම යන්නත් බෑ එතන පොර කරන්න. මොකද ඒ හරිය විශේෂයෙන් අධික ආරක්ෂිතයි. සිකියුරිටි එකකින් ආවරණය වෙලා තියෙන්නේ. එතකොට ඒ ආරක්ෂාව එන්න අනිවාර්යෙන් ඉහලින් ඕඩර් එකක් එන්න ඕන හාමුදුරුවන්ගෙන් අහවල් කරන මෙතන ගේන්න කියලා. එහෙම නැත්නම් සිකියුරිටි එකටවත් බෑ හිතලා යවන්න. තේරෙනානේ නේ? ඒ දැන් ජනාධිපති ඉන්න හරියට එයාගේ කාමරයට ගෙන්න ගන්න නම් එයා ඕඩර් එකක් දෙන්නේ නැතුව සිකියුරිටි එකටවත් යවන්න බෑනේ. ඒ වගේ තමයි. ඉතින් අර ඒ සුදුසු තත්ත්වය ඒක නිතින් ලෝකේ විශ්වයේ ලැබෙනවා. තමන් සුසුකා සම්පූර්ණ කරගන්න. දැන් සමහර අය කියනවා මේ තමන්ට ගෙදර මිනිස්සයා බනිනවා අරක මේක කියලා. මම බලලා කියනවා ඔබ ඇත්තටම බැනුම් අහන සුදුසුකම් තියාගෙන ඉන්නවා. ඒකයි බනින්නේ. ඔබ ළඟ පුණ්‍ය ශක්ති වර්ධනය කරලා බැනුම් අහන්න සුදුසුකම් නැති කරගන්න එවිට ඔබේ මහත්මයට බණින්න හැකියාව නැතුව යයි. දැන් මේ ධර්ම අවබෝධය වෙච්ච එක මහත්මයෙක් කිව්ව කතාවෙන් මේක හොඳට ප්‍රත්‍යක්ෂ වුණා. මහත්මයා වෙනද හැමදාම ඇවිල්ලා බයිනෝලු කෑම උයවෙ ඉන්න තැනට ඇවිල්ලා බැලලා යනවලු. මොකක් හරි එකක් කියලා බැලලා යනවලු. ඉතින් මෙතුමිය කොහොම හරි මේ ධර්මය අවබෝධ කරගත්තට පස්සේ දැන් මහත්මයා එනවලු බණින්න කැස කවාගෙන. ඇවිල්ලා ඉහැරලා යනවලු. ඕමම දවස් කීපයක් බැනින්න ඇවිල්ලා ඉහැරලා කියනවලු මහත්මයාම ඇවිල්ලා කියනවලු ඒ තවසට මට ඉස්සර වගේ බණින්න බැහැ කියලා කිව්වලු. මට ඒ මොකද කියලා අහනවලු. ඉස්සර වගේ වගේ මිනිහා මේක මොකක් හරි විනෝදාංශයක් වෙන්නේ නැති. නිකන් එයාගේ ප්‍රෙෂර් ටික එයා පිට කරගන්න එතන වෙන්නේ නැති ඇවිල්ලා. දැන් ගෑනු කෙනාට බල්ල වෙන්නේ නැති. දොස් කියලා වෙන්නේ නැති. දැන් ඉස්සර වගේ බනින්න බැරියයි මට. ඇත්ත අපි තුල ඒ හරි ජවයේ ශක්තිය තියෙනකොට එහාට එන්න බෑ. ඒ ශක්තිය තියෙන්න ඕන. ඒ වර්ධනය තියෙන්න ඕන. ඒ රශ්මි මාලාව තියෙන්න ඕන. ඒ උසස් බලය තියෙන්න ඕන. එතකොට එයාට බයින්න හිතෙන්නේ. එතකොට අපි දුර්වල වුණොත් තමයි ඒකට කඩාගෙන වැටෙන්නේ. දැන් මේ වැටක් වුණත් අපි ශක්තිමත් වෙ ඉන්නවා කියලා තේරුණා කිසි කෙනෙක් පණින්නේ නැහනේ. දුර්වලයි කියලා තේරුණොත් තමයි පණින්නේ. ගෙදරක වුණත් එහෙමයි. ඒ නිසා මේ ශක්තිතාවය හරියට ආරක්ෂා කරගන්න ඕන. ඒක ජීවිතේ ආධ්‍යාත්මික සාර්ථකත්වය ලැබෙනවා. මේක අදාදම වෙහෙස දරන්නේ වෙහෙස දරනකොට එක දිගට වෙහෙස දරන්න ඕන. සතියක් හරි කමන්නේ එක දිගට. නැත්තම් මේකේ අර ටිකක් ඉහළට කුසල ශක්තිය වර්ධනය වෙනවා ආයි පිරිනව. ආයි පිරිනව. මේක සම්පූර්ණයෙන් මෙතනින් ඉවතට යනකම් මේක ඉවර කරන්න ඕන. කලයට අඩුවෙන්න වතුරවක් කරනවා හැමදාම. හැබැයි කවදාවත් කලේ උතුරා යන්නේ නැහැ. එනේ මේක උතුරා යාය යතුයි. උතුරා යෑම ආරම්භ විය යුතුයි. අපි තාපයෙන් මෙහා පැත්තේ ඉඳලා කොච්චර උඩ පැන්නත් වැඩන්නේ. අපිට තාපයෙන් එහා පැත්තට නම් පැන ගන්න තියෙන්නේ. අපි අනිවාර්යෙන් තාපයේ ඉහළම කොනට අපි ඉස්සිලා ඒකට උඩින් පැනලා එහා පැත්තට යා යුතුයි. නමුත් ලොකු වෙනසක් නැහැ. අඩි දෙකක පළලක් වෙන්න පුළුවන් තියෙන්නේ. නමුත් අපි තාපයෙන් එහා පැත්තේ හා මෙහා පැත්තේ කියන වෙනස විතර තියෙනවා. දැන් ওই සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙකුයි සත්‍ය අවබෝධ නොකරගත්ත කෙනෙකුයි පොඩි අඩි දෙකක වෙනසක් තියෙන්න පුළුවන්. වැඩි නෑ. හැබැයි මතක තියාගන්න ඕන එයා ඉන්නේ තාපයෙන් මේ පැත්තේ අර ඉන්නේ තාපයෙන් එහා පැත්තේ. අඩි දෙකයි නේ තියෙන්නේ. අඩි දෙක වුණාට ලොකු තාපයක් තියෙනවා එකෙන්. එච්චරයි වෙනස. ඔබට සත්‍ය අවබෝධද? ඔබ මරණය අවසන් කරපු කෙනෙක්ද? ඔබ මරණය අවසන් කරපු කෙනෙක්ද? එහෙම නැත්නම් නොමරන ලෙස මැරුණ කෙනෙක්ද? ආයි නොමරන ලෙස මැරුණ කෙනෙක්ද? ඔබේ ආධ්‍යාත්මය තුළින්ම ඔබට ඒක විඳ දරා ගන්න පුළුවන්. ඒ ඇත්ත ඔබට ඒ විදියට වැටහි. දැන් බලන්න මේ දේශනා ටික ඔක්කොම ආයි එකට තම්බන්න කසායක් වගේ. තමන්ගේ ඔළුවේ තම්බුවාම ඔබට නියම සාරය නියම ශක්තිය ඔබට ලබා ගන්න හැකියාව ලැබේවි. මොනවා හරි ගැටලුවක් තියෙනවද පින්නතුන්ට? ඇයි අවබෝධ නොවෙන්නේ? අවබෝධ නොවෙනවා නම් ඒ අවබෝධ නොවෙන්නේ මොනවා හරි ශේෂයක් ඔබ ළඟ තියෙනවා මේ ලෝකෙට ඇලිච්ච. එහෙම ශේෂයක් තීදි සමහරලාට හිතනවා වෙන්න පුළුවන් අනේ මට පොඩි ශේෂයයිනේ තියෙන්නේ ඉතින් මේක තීදි නිවන් දකින්න බැරියයි. පින්නසුන් දන්නවා එකක මොනවා හරි වෛරස් එකක් තිබුණොත් එහෙම ඒ වෛරස් එකේ ශේෂයක් තීද්දි එයා සනීප වෙලා කියලා නම් කරොත් එහෙම මොකද වෙන්නේ? ආයිත් ඒ වෛරස් එක වැඩි වෙලා එයා ආයෙ සනීප වෙනවා. ඒ නිසා මේ ශේෂයක් තීද්දි සුවපත් වුණා කියන තැනට දාන්න බෑ. ඒ නිසා වෛද්‍යවරේ යෝජනා කරනවා මේ වෛරසය දුරු වීම සඳහා ඔබට මේ ලෙඩේ සනීප වුණත් ඔබ මෙච්චර කාලයක් බෙහෙත් බොන්න. මොකද මේක ඉවර වෙලා ඇඟෙන් යනතුරාවන බොන්න ලෙඩක් නෑ. එතකොට අසනීප මොනවත් පෙන්නුම් කරන්නේ නෑ. නමුත් ඇතුලේ තියෙන වෛරසය. ඒක කොරෝනා එක වුණත් උනානේ පිටි මොකවත් පෙන්වන්නේ නෑ. සමහරලාට තියෙනවා වෙන්න පුළුවන්. ඒ වගේ තමයි. ඒ වගේ සමහර අයට ලොකුවට කෙලස් වල ලොකු දෙයක් නෑ. මට මොකුත් නෑ කියලා කියනවා. නමුත් වෛරසය ඇතුලේ තියෙනවා. කෙලස් තියෙනවා ඇතුලේ. ඒ කියන්නේ සැඟවුණු කෙලස්. ඒවට කියන්නේ සැඟවුණු කෙලස්. ගොඩාක් අයට තියෙන ඔන්න ඔය දේ තමයි තියෙන්නේ. සැඟවුණු කෙලස්. පේන්නේ නැහැ. එහෙම දේවල් තියෙනවා. කාටත් තියෙනවා. ලෞතර බුදු කෙනෙක් තමයි ඔක සියල්ල තනියෙන්ම සොයාගත්තේ. අනිත් එක ඉතින් ගුරු ආශ්‍රයයෙන් සොයන්න ඕන. ඔබ ඉතින් ඔබට සැඟවුණු කෙලස් නෙමෙයි දකින කෙලස් ටික ඔබ සුද්ධ කරලා දාලා ඉන්නවා නම් අපිට සැඟවුණු කෙලස් ටික හොයලා පෙන්නලා සුද්ධ කරලා දාන්න පුළුවන්. මේකේ වැඩේ තියෙන්නේ ඉතින් පේන කෙලස් ටිකවත් අයින් කරගන්න නැත්තම් සැඟවුණු කෙලස් ගැන කවර කතාවද? මේ පේන දේවල් වලට වහල් වෙලා ඉන්නෝ පුත්තාමත්ති ධනම්මත්ති තිබාලෝ විහඤ්ඤති. ධනය දිනනවා කියලා හිතාගෙන ඉන්නේ බාලයෝ. මට දරුවෝ ඉන්නවා, බලේ ඉන්නවා, මැතිවතුරු ඉන්නවා, අරයා ඉන්නවා, මෙයා ඉන්නවා කියලා හිතාගෙන ඉන්නේ බාලයෝ. තේරුණා නේද? එහෙනම් පාර්ලිමේන්තුවේ ඉන්නේ ඔක්කොම බාලයෝ. බුදුදහමට අනුව බාලයෝ ඉන්නේ. එතකොට මහා ධන කුහේරයෝ හැරෙ මේ ඉන්නෝ. ඒගොල්ලෝ ඔක්කොම ළඟ අර බාලගතිය තියෙනවා වෙනතුරේ. ඔය නිලතල තානාන්තර වලින් ඉදිමිච්ච මිනිස්සු ඉන්නෝ. ඒ හැමෝගම ළඟ මහා බාලගතියක් තියෙනවා. ඒ මිනිස්සුන්ගේ බාලගතියට අපි ගරු කරලා වාසය කරනවා. කතා කරන්න ගියොත් එහෙම නේද? ඇමතිතුමා, ආගමතිතුමා, ජනාධිපතිතුමා කියලා ඉතින් අර මුරුන් ගත්තේ තියන්නෝ උතුමාණෙනි කියලා. උතුමාණන්ට ඊළඟ අවුරුදු 6 තමයි ඊට පස්සේ හිරේ යන්නේ. උතුමාණන් එතකොට බලු වෙනවා. එතකොට විඳින වේදනාව අප්‍රමාණයි. කඳුළු හලන හැලිල්ල අප්‍රමාණයි. ඒක තමයි හැටි. ජීවිතේ තේරුම් ගන්න ඕනේ. මම කිව්වේ මේ වර්තමානික අවුක් ගැන නෙමෙයි මම මේ කිව්වේ. ලෝක ධර්මතාවය රජවරුන්ගේ කාලේ ඉඳලා ඔකයි කතාව. වර්තමානිකාටවත් අපි මේ නින්දාවක් අපහසයක් කරන්න නෙමෙයි. එහෙමනම් ඒ සියල්ල කරුණ අවබෝධ කරගෙන අප්‍රමාදීව සද්ධර්මය ශ්‍රවණය කරන් සත්මාර්ග මෙනෙහි කරන්න අපිත් අපරිමිත වෙහෙසක් දරුව පින්නතුනේ අවබෝධයේ සාක්ෂාත් වෙනකන් ධර්මය නොවෙන්නට මරණය හොඳයි කියන தත්වයෙන් අපි ධර්මය තුල කැප වුණා. ඒ නිසායි යම් උදාරතර සහනයකට විමුක්තියකට අද පාත්‍ර වෙලා අද සිංහෙක් වගේ සිංහනාද කරලා ඉන්න පුළුවන්. මොනම මහාචාර්ය කෙනෙකුටවත් පඬිතුයෙකුටවත් බය නැහැ. මොකද මීට එහා පඬිතෙක් නැහැ කියලා මම හොඳටම දන්න නිසා. මේක තමයි ලෝකේ තියෙන ඉහළම පඬිතකම. ඈ එන හැමදෙනාටම සම්මා සම්බුදු සරණ වේවා.